හොඳයි, මේ කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න. අපේ ස්වාමීන් වහන්සේ ඉන්නවනේ අද.
ඊයේ නැතුව කතා කරලා නේ කට්ටිය.
තෙරුවන් සරණයි හැමදෙරෙම. අපි අර මේ අත් දැන් ඔය ඊයේ කතා කරා මේ පොඩ්ඩක් එකන අර බාහිරේ මේ සියල්ල පවතින දැන් අපි එක තැනකට එනවනේ බාහිරේ. ඒ කියන්නේ නාම රූප පැත්තෙන් ගත්තත් දැන් රූප පැත්ත නම් බාහිරේ නැයි කියලා අන්තිමට හිත පැත්තට එනවනේ. ඒ කියන්නේ භෞතිකයෙන් මිදිලා මේ විඥානයේ පැත්තට වගේ
රොප්ුණා යයි පොඩක් කියනවා.
ආ ඒ කියන්නේ අපි දැන් සමෝක රූපයක් හරි දකිනකොට එතන ඊට පස්සේ අපි දැන් කතා කරා ඊයේ පොඩ්ඩක් ඒකෙන් අර එළියේ බාහිරේ මුකුත්ම නැහැ අන්තිමට විඥානයේ පැත්තට එනවනේ. විඥානය ගාව එතන නිකන් නතර වෙනවා වගේ තියෙනවා පොඩ්ඩක් ඊරවස් ඇවිල්ලා. දැන් හැමදේම ඇහෙන් දකින්න එක කණෙන් අහන එක ඊට පස්සේ විඥානයට ගාවිල්ලා විඥානය ගාව එතන ඒක භෞතිකේ නැතුව අභ්‍යන්තරයට එනවනේ. එතන මේ පොඩ්ඩක් මේ අර කොහොමද එතන විඥානේ පැත්තිනුත් ගැලවෙන්නේ කියලා පොඩ්ඩක් ඉබත් පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම්.
ඒ කියන්නේ මේ ඒ කියන්නේ මුලින්ම රූපේ ගලවන් ඇවිල්ලා නාමයට යනවා වගේ අදහන්න.
ඔව් දැන් අපි දැන් අර දැන් මොකරි දැක්කහම දැන් අපි ඊයේ කතා කරා මේ රවි මහත්තයත් එක්ක මේ අපි අර පොඩ්ඩක් කතා කරා දැන් අර සියල්ල මේ එළියේ නෙවෙයි තියෙන එක අන්තිම සිතෙන් ඇති වෙන්නේ ඊට සිත පැත්තට එනවනේ නැවයි පැත්තට ඒක දැන් එළිය නම් ගලව ගන්න පුළුවන් කොහොමද දැන් අපි මේ ඊට පස්සේ අන්තර හිතේ විඥානවාදී වගේ හිතේ කොටු වෙනවා වගේ වෙනවනේ අන්තිමට එතන පොඩ්ඩක්
නෑ ඒක තමයි දැන් ඔතන ඒකේ දැන් ඒක දැන් රවි මාව එක්ස්ප්ලেইন කරපු විදිහට ඇත්තම මම හුවේ නැහැ ඒ මම අර මුලින් ඉඳන්ම කිව්වා වගේ මේක මේ එළිය වැරද්දක්වත් හිතේ වැරද්දක්වත් නම් නෙමේ කතාව. වෙනවද? මෙතන මම අර ස්ට්‍රීමින් පූල් එකේ කතාව මම මුලින්ම කිව්වේ මතකද?
ඔව් ස්ට්‍රීමින් පූල් එක.
ඔය ඔතන වෙන්නේ දැන් අර දැන් අපි ගන්නෙ දැන් එළිය කියන එක කඩාගෙන හිත ඇතුළට අවිලා ඊට පස්සේ ඒක කඩාගෙන යන්න පුළුවන් වගේ ගන්නෙ. නමුත් දැන් හොඳට තේරුම් ගන්න මේක දැන් හිත ඇතුළ කඩා ගන්න හිතේ තියෙන ප්‍රශ්නයක් නම් ඒ මෙතඩ් එක හරි. එන හිත ඇතුලේ තියෙන අවුල කඩා ගන්න එක හොඳයි. හිත ඇතුලේ ප්‍රශ්නයක් නම් මේක හිත ඇතුලේ ප්‍රශ්නයක් නෙමෙයි. හිත තියෙන එකක් මේ අවුලේ අවුල නිසා බිහි වෙච්ච එක අත්තක් මිසක මුල තියෙන්නේ හිත ඇතුලේ නෙමෙයි. තේරෙනවද?
හා
හා. අර ස්විමින් පූල් එකක් කතාවයි මට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ අර වතුර ඇතුලේ තියෙන එක කිමිදුම් කරුවෙක් විතරයි හිත කියන්නේ.
ෆයිනන්ස් ඒ ස්විමින් පූල් එකේ එකත් පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලාම පටන් ගත්තා නම් හොඳයි මං හිතන්නේ. ආපහු.
ඔව් දැන් එහෙම ගත්තොත් දැන් අපිට හිතෙන්නේ දැන් රළු මට්ටමින් අපි ජීවත් වෙනකොට අපිට අපේ තියෙන ආසාවල් බිහි වෙන්නේ මේ බාහිර මත කියන එක තමයි පොඩ්ඩක් කල්පනා කරාම තේරෙන එක. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් කරන්නේ ওই භෞතිකයේ තියෙන මොනෝhari දෙයක් බලලා භෞතිකයට තියෙන ආසාව මොනෝhari විදිහකට يعني අපේ මනස ට්‍රේන් කරලා හරි නැත්නම් ඒ බාහිර භෞතිකය සම්බන්ධ මොනෝhari අලුත් විදිහකට හිතලා බාහිරියත් එක්ක සම්බන්ධ ගලවනවා. තේනවද? අත්ත කියලා මතකරි ඔබ කියන්නේ ඒ වගේ එකක්. ඒ කියන්නේ දැන් මොනෝhari පංචකාමයේ ආසන්න ඕනකම තමයි කාමසුකල්ලි කාණිය කියන්නේ. ඒ පංචකාමයෙන් සතුට ලැබෙනවා කියන එක. ඒතකොට පංචකාමයෙන් සතුට ලැබෙන නම් භෞතිකය සම්බන්ධයිනේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා. ඊට පස්සේ ටිකක ආස්වාදයක් හම්බෙන්නේ නැති බව. එතකොට එයාට මෙතුවක්කල් පංචකාමයේ දකපු ආස්වාදයේ සම්පූර්ණම අනිත් පැත්ත හරිලා මේකේ තියෙන්නේ සම්පූර්ණම පංචකාමය ආදීනව කියන මේ අර්ථය ඉන්නේ. පංචකාමයේ ආදීනවයක් තියෙනවා කියලා තමයි අහුවෙන්නේ. එන සරලම කිව්වොත් පංචකාමයේ සතුරක් නෙමෙයි දැන් හම්බෙන්නේ දුකක් කියන එකට යනවා. ඒ නිසාම අර භෞතික සැප සම්පත් වලින් කවදාවත් දැන් සැප හොයන්න යන්නේ. ඕක තියෙන්නේ අත්ති කිලමතානුයෝගයට. එතකොට එයා හිත පැත්තට කොටු වෙනවා. එයා ඊට පස්සේ අර මානසික පැත්ත තමයි මේ ගනුදෙනු කරන්න යන්නේ. ඒ වගේ තැනකට කොටු වෙන එක නෙමෙයි මේකේ අදහස් කරන්නේ. ඔය දෙපැත්තෙම මිදෙන්න ඕනේ. ඒ කියන්නේ විඥාණයනුත් මිදෙන්න ඕනේ හරිනම්. ඒතරම මං කියපේ එක.
ආ. ඒක පොඩ්ඩක් සමනස විඥාණය මිදෙන ඒක පොඩ්ඩක් විඥානේ පැත්ත පොඩ්ඩක් කොහොමද මිදෙන විදියක් වගේ
නෑ ඒක තමයි මෙතන මේ විඥානයයි රූපයයි කියලා දෙකක් ගන්න බෑ මොකද පංචස්කන්ධ විග්‍රහයේ පංච උපා සංකිටේන පංච උපාදනස්කන්ධ දුක්ඛා කියලා කියන්නේ. තේරෙනවද? එතකොට රූපස්කන්ධයේ වෙනම කඩාගෙන විඥානස්කන්ධ වෙනම කඩන්න විදිහක් නැහැ. හරිද? මේ ඔක්කොම එකම එනේ ලෝකයේ පැතිකඩ පහක් ඔය මේ ස්කන්ධ පහට පෙන්වන්නේ. තේරෙනවද? එනේ ලෝකය කියන එක පොඩ්ඩක් තව සරල කරලා පෙන්වන්නේ. මෙතන මම මෙහෙම කියන්නම්කෝ. නාමයේ විතරක් අපිට පරේක්ෂණයකට ලක් කරන්න පුළුවන් ද රූපයකින් තොරව?
නෑ. නාමයේ අවශ්‍ය මේ රූපය ඕනෙම නේ.
සරලව මම මෙහෙම කතාවක් කියනවා. වේදනාව කියලා වචනේ කියනකොට තේරෙනව නේද යම් රූපාකාරයක් වේදනාව මේ වගේ කියලා?
ඔව්.
ඒ කියන්නේ රූපේ තුන නැද්ද?
රූපේ තියෙන්න ඕනේ වේදනාව කඩන.
ඒක තේරෙනවද මේ රූපය කියන එක වෙනම කඩාගෙන නාමය කියන එක වෙනම කඩන්න බෑ. මොකද නාමය ගැන කතා කරන්නේම රූපයක් අල්ලගෙන. රූපය ගැන කතා කරන්නේම නාමයක් අල්ලගෙන. ඒකයි මං කිව්වේ. අර විස්තර විග්‍රහ කරන්න යම් හැඟීමක් පෙන්වන්නනේ. එතකොට අපි ඒකෙන් ප්‍රතිපත්තියකට යන එක වැරදි. තේරෙනවද මං කියන එක? ඒ කියන්නේ මේ සතුලාර සත්‍ය නියාය තුල කාටවත් බෑක් කරන්න ඕන ප්‍රතිපදාවක්. මිනිහාරේ සත්‍ය තුල Nirodha හරියට වැටහිච්ච කෙනාට පෙරපසු නොවි මාර්ග ඥානය පහළ වෙලා තියෙන්නේ. තේරෙනවද? තේරෙනවද මං කියුවේ?
ඔව්.
ඒක මෙතන මදක් වඩලා නිවනක් ලබනවා නම් ඕන කෙනෙක්ට පුළුවන් මේ මග යන්න. එතකොට නිවන් ලැබෙයි කියලා කියන්න. තේරෙනවද? එතකොට එතනදී වෙන්නේ විශ්වාසයක් භක්තියක් මත පදනම් වෙලා නිවන්ට යන්න වෙන්නේ. ඇයි කවුරු හරි කියන පාර ඇත්ත කියලා කලින් හිතලා තමයි යන්න වෙන්නේ. තේරෙනවද?
ඔව්.
හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නපු ආර්ය දර්ශනය තුල කාටවත් භක්තියක් ඇති වෙන්නේ නැත්තේ ඇයි? එයා තුලින්ම හරියට නුවණැස පහළ වුණොත් එයා කෙලින්ම වැටෙන්නේම හරි මගටම තමයි. තේරෙනවද?
සුවයිනාසෙ දැන් මං හිතන්නේ ඊයේ කතා වුණේ මේක නියන් අර ස්ටෙප් වයිස්. ඒ කියන්නේ ඉස්සෙල්ලාම මේ ਬਾහිව අන්තයෙන් මිදෙනවා කියන අදහසක්. ඒකෙන් ਬਾහිරක් නැහැ කියලා නම් කිව්වේ නැහැ මං හිතන්නේ. අපිට ਬਾහිරක් අහුවෙන්නේ නැහැ. හිත පැත්තෙමයි මේ අහුවෙන්නේ කියලා ඒක අර රූපේ අන්තයෙන් මිදෙනවා කියන අදහසක් තමයි ප්‍රකාශ වුණේ මං හිතන්නේ සාකච්ඡා වලින් පස්සේ. ඒක හිත පැත්තට ඇවිල්ලා පස්සේ මේක හිතෙත් නෙමෙයි කියලා සහ තව එහාට යන්න. දැන් මං හිතන්නේ කොබ්බලගේ මහත්තයා මේ ඊයේ මොකද්ද කිව්වේ කියලා පොඩ්ඩක් එතුමාම කිව්වනම් හොඳයි කියලා මට හිතෙනවා. මේ මොකද්ද ඊයේ පැහැදිලි කරේ කියලා. මොකද ඒක එතුමා මං හිතන්නේ ස්ටෙප් වයිස් යන ගමනක් ගැන පොඩ්ඩක් කියුණා වගේ අපිට තේරුණා.
ඔව් මම ඒ දැන් රවි මාමා මං හිතන්නේ උත්සාහ කරන්න ඇත්තේ මට හිතෙනවා. දැන් ওই මාමා අදහස් කරා වගේ ඒ කියන්නේ දැන් මුලින්ම අර අපිට හම්බෙන ඕදාරික මට්ටම ටිකක් ගැලවෙන පැත්තකට අදහාවක් අරගෙන ඊට පස්සේ පොඩ්ඩක් ඇතුළට ඇවිල්ලා එතනත් ගැලවෙන්න වෙන්න ඇති. මම මේකයි කියන්නේ වැරදි අදහසක්
ගන්නවා.
ඒ තමයි එතනින් අර මම මේකයි කියුවේ එතනින් වැරදි අදහසක් ගන්න එපා. දැන් ඒකෙන් රූපයන්තෙන් ගැලවෙනවා කියලා හිමි හිතුවා කියන එකේ. මොකද රූපාන්තෙන් ගැලවෙන්න බෑ නාමන්තේ තියාගෙන. එනවා මං කියන්නේ බයිතර දැන් මේ මාම කියපු කතාවෙන් පොඩක් ඒක ක්ලියර් වෙන්නේ නැති කියලා. මොකද එතන මං කියන්න ගියේ ජීවිතේ බොරුව පොඩක් පෙන්න ගන්න මිසක නැතුව දැන් අර අතන කෙරවල හරියට අහුවෙන්නේ නැතුව අපි ඊට මෙහෙයින් ප්‍රතිපත්තියක් හදාගත්තොත් වැරදෙනවා.
එහෙමයි ඇත්තටම මේ මං ඉද රවි මහත්තයා කිව්වා මේක නෙමෙයි අවසානේ. මේ පොඩක් අර යන්න පොඩක් අර දොර ඕපන් වෙන පැත්තක් පෙන්නන්න වගේ අදහසක් තමයි. මෙහෙම පොඩ්ඩක් ගොනු වෙලා යන්. හැබැයි තව ගොඩක් යන්න තියෙනවා. තව ගොඩක් දැනගන්න තියෙනවා වගේ අදහසක්. මං හිතේ මං කියනවා හරියට දන්නේ නැහැ. රවි මහත්තයා කිව්වනම් හරි පොඩ්ඩක්
කියලා. රවිම ඉන්නවනේ. රවි මම මේක මම හිතන්නේ අදහස් කරපු පොඩ්ඩක්. මට හිතෙන්නේ නම් මේ අර يعني අපිට යන්න පුළුවන් පියවර ටිකක් තමයි පෙන් රවි මම පෙන්නන්න තියෙන්නේ.
ඔව් තේරුම් ගන්න. ඒක හරි ඔය අන්තිමට කියපු විදිහ ඒ කියන්නේ මේක වර මේක තේරුම් ගන්න. මොකද එක සැරේට කෙනෙකුට කතාව ටිකක් ගෝචර වෙන්නේ නැහැ.
එහෙමයි.
අපේ අර ડોක්ටර් අහපු ප්‍රශ්න වලට මම අර ලෝකෙට අයිති මට්ටමින් පටන් අරන් ටික ටික කොහමද මේ
ඉස්සරහට ක්‍රමවත් යන්නේ කියන අදහස තමයි මම හිතර පෙන්වන්න හදන්නේ.
ඔව් ඔව්.
ඒක නේද අර මම අර අතරම අදහස් කරපු එක හරියට කියන්නේ දැන් රූපය අන්තයෙන් මිදෙනවා කියලා උතන මම හිතන්නේ මම අදහස් ගන්නත් ඇර අපිට තේරෙන අර ඊටම ගන්න භෞතික මට්ටමේ තියෙන අදහස පොඩ්ඩක් සියුම් කරන අදහසක් වෙන්නදී කියන එක.
ඕදාරික මට්ටමේ රූප.
ඕදාරික මට්ටම. අන්න.
ඔව්. සාමාන්‍යයෙන් ලෝකයා ඉන්නවනේ ඔය එළියේ තියෙන ඒවා රූප, මේ සතර මහා ධාතු රූප කියන මට්ටම.
එහෙමයි.
ඒකේ අපි අර ආයතන පැත්තෙන් අර මූලිකව පෙන්වන්න පුළුවන් නේ. ඔය දැන් අපි අඳුරගන්නේ ඇත්තටම එළියේ තියෙන එකක් නෙමෙයි හිතේ සකස් වෙන මට්ටම කියලා. ඒක මූලික මට්ටම. හැබැයි එකෙන් කියන්නේ මේ ඔක දැක්කහම මේ කෙලවර කියලා. ඊළඟට මේ
ඔය එතන අදහස් වෙන්නේ රූපයන්තෙන් මිදෙනවා කියන එක. රූපයේ තියෙන බැරද්ද ටිකක් කලින්ට වඩා හොඳට අල්ල ගන්න පුළුවන් එතනින්.
එහෙමයි එහෙමයි. අර අපි උදාහරණයක් ගත්තේ අර කනෙන් ශබ්දයක් ඇහෙනකොට
එහෙමයි.
දෙය කියන මට්ටමයි ශබ්දයට රූපයක් දාන මට්ටමයි.
එහෙමයි.
දැන් මේ රූපයක් දාන එක තනිකර කරලා තියෙන්නේ සිත පැත්තෙන්.
අර අර කියද්දි කියන්නේ අර ආයතන හය, ඒ කියන්නේ එක ආයතනයකින් එන එකක් අනිත් ඉතුරු හය පහම ගැට ගහලා තමයි අන්තිමට ප්‍රොඩක්ෂන් එක දෙන්නේ කියන එක.
අන්න හරි. ඒ ගැට ගහන පැත්තයි මේ මේ හිතේ හදපු එකක් එළියේ කියලා බාර ගන්න ගතියක් තියෙනවා.
අර
දෙබල්ලා වගේ.
එහෙමයි.
දැන් අද අපි ලේන එක ගහනවා එහෙනකොට අපි ලේන එක හදලා ඇත්තටම ඇට පේන එක විශ්වාස කරන්නේ එළියේ තියෙනවා කියලා. අන්න එහෙමත් තමයි කියන්නේ. රූපයක් කරලා ගන්න විදිහක් තියෙනවා.
එහෙමයි. මම දැන් මේ ප්‍රශ්නේ අහපු වෙලාවට තේරෙන්න තියෙන්නේ අර එතන මම හිතන්නේ අර එතන මම අදහස් කරලා තියෙන්නේ අර කොහොමත් රූපේ අන්තය කියලා අපි අද කොටු වෙලා ඉන්න තැනින් එළියට, ඒ කියන්නේ එතනින් පොඩ්ඩක් ඇදලා ගන්න මිසක් අර බුදුහාමුදුරුවෝ පෙන්නන මජ්ජේ සූත්‍ර වගේ පෙන්නන නාමයන්තයක් රූපයන්තයක් විඥාණයේ මැදේ කියන තැනට එනකොට තියෙන රූපාන්තයෙන් මිදෙනවා කියන තැන නෙමෙයි. මොකද රූපාන්තයෙන් හරියට මිදෙනවා නම් නාමන්තේ නිකම්ම ගැලවෙන්න ඕනේ. එහෙමනම් මැද තවරෙන්නත් බැරි වෙන්න ඕනේ. මම ඒ අදහස කියලා තමයි මුලින්ම කිව්වේ රූපයන්තයෙන් විතරක් මිදෙන්න බැරි බව. පැහැදිලිද?
ඔව් ඔව්. දැන් ආර්ය දර්ශනේ නෙවෙයි මේ.
එහෙමයි. ආදි භ්‍රමචර්යාවේ වගේ උග කර හුඟා කර ඉස්සරහට මේ සංවර්ධනය කරපු මේ ස්වභාවයක් මම හිතන රවිම කියන්න ගන්නත්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි අහුවලා තියෙන තැන ගලව ගන්න.
ඔව්. ඒ එහෙම පටන් අරන් අපි අන්තිම හරියේදී මේ ඔය බ්‍රාහ්මංශයක හැදිලි කරන පැත්තට ආවා මම හිතන්නේ එකක්
තියෙනවා.
එහෙමයි. විඤ්ඤාණයට විතර නෙමෙයි විඥානෙත් මේ අවිද්‍යාවෙන් හදනවා කියන එක.
හදනවා
කියන්නේ. ඔව්. අර ෆෝන් එකේ උදාහරණයම අපහු කතා කළා.
එහෙමයි.
ආයෙනහන්ස අර මං ඉස්සෙල්ලා මතක් කළා වගේ ඔබ වහන්සේ අර ස්විමින් පූල් එකේ එක්සැම්පල් එක පොඩ්ඩක් විස්තර කරලා අදහස් පොඩ්ඩක් දැම්මොත්
ඔය දැන් අහපු ප්‍රශ්නෙටත් එක්ක අර අපි ඔය දැන් මාම කියපු උදාහරණ එකම පොඩ්ඩක් ටිකක් කියන්නම් විස්තරයක් කියලා තේරුම් ගන්න. හැබැයි මම මෙහෙම පොඩ්ඩක් මේ මම පොඩි නෝටිස් එකක් දෙන්නම්. ඒ කියන්නේ දැන් ඇත්තටම ප්‍රශ්න අහන කෙනාට ඒ අහන ප්‍රශ්නට අනුව උත්තරයක් දෙන්න පුළුවන් මිස්ටර් අහන් ඉන්න හැමෝම. ඒ හින්දා ඒ ප්‍රශ්නයක් එනවනම් ඒක බය නැතුව අහන්න. මොකද මූණ පේන්නේ නැහනේ මේ ප්ලැට්ෆෝම් එකේ. ඒකට තමන්ට දින පස්සේ බය නැතුව අහන්න. නැත්තම් දැන් මම මේ දැන් කවුරු හරි දැන් මෙතන උත්තර දෙන කෙනෙක් හරි මේ උත්තරය දෙන්නේ ප්‍රශ්න අහන කෙනාට මිසක වෙන අහන් ඉන්න කෙනාව කන්සිඩර් කරලා නෙමෙයි. මොකද එහෙම කරන්නත් බෑ. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න කියලා මම මතක් කරන්නේ. කියපුවකට මම මෙහෙම උදාහරණයක් කරනවා. දැන් අපි දැන් මේ ලෝකේ මේ එළියමයි තියෙන්නේ කියලා හිතුවොත් එහෙම වුණොත් ඇත්තම හිතක් අවශ්‍ය නැහැ මේ ලෝකය කියන එකේ නිර්වචනයට. ඒ කියන්නේ හිතකින් තොරව ලෝකයක් පවතිනවා කියලා අපිට බාහිරම දරන්න පුළුවන් මේ සාමාන්‍ය. ඕක තමයි ඇත්තම අපිට හිතෙන්නේ මේ සාමාන්‍ය ඉපදෙනකොට අපිට හිතෙන්නේම මේ අපි තියෙන ලෝකයකට තමයි අපි ඉපදුනේ කියන එක. ඒ කියන්නේ බාහිරය තියෙන බාහිරයකට තමයි අපි ආවේ කියන එක. උදාහරණයක් කිව්වොත් දැන් අපි ඉපදුනාට පස්සේ අපිට තේරෙන්නේ අපේ ඒ කියන්නේ මගේ අයියා මට අවුරුදු 5කට කලින් ඉපදිලා ඉන්නවා කියන එක. ඒ කියන්නේ මට අවුරුදු 5කට කලින් ඉඳන් ලෝකේ මගේ ඉතින් ඉන්නවා කියන එක. අපේ සියලා අවුරුදු 60-70ක් ඉස්සේ ලෝකේ හිටියා කියන එකෙන් තමයි අපිට අදහස් තියෙන්නේ. මොකද තමයි මම කිව්වේ කියන්නේ අපිට හිතෙන මූලික තැන තමයි අපේ විඥානයේ පහළ වෙන්නේ මේ පවතින ලෝකය කියන එක. ඕක තමයි එක. හැබැයි දැන් ඔතන තියෙන වැරද්ද තමයි බාහිරක් පවතින බවට තේරුම් ගන්නද හිත කියන එක ඇතිවීම අත්‍යවශ්‍යයි. මොකද හිත පවතින නැතුව එළියක් තියෙන බවට සාක්ෂිය ගන්න බෑ. එතකොට අර මූලිකව හිතන් ඉන්න සිද්ධිය වරදිනවා. තියෙන ලෝකයකටයි මොකද තියෙන බව තේරෙන්නේ විඥානයෙන් නිසා. ඊට පස්සේ පොඩ්ඩක් අපි තව ඉස්සරහට හිතනකොට අපිට හිතෙනවා නෑ මේ බාහිර කියන එක පවතින්නේ හිතේ කියන එක. මම කියපින් දැන් අර අපි අපි සාමාන්‍ය ලෝකයේ ඉපදෙනකොට අපිට තියෙන මූලික ඝන සංඥාව කියලා අපි අදහස් කරන ස්වභාවය තමයි තියෙන ලෝකයකට අපි ආපු බව. ඒක අපිට හිතෙන්නේ මගේ හිත නැත්තම් මේ මගේ ඇඟපත නැත්තම් මගේ අසකන්නාසිය දිවසරණයේ මට ලැබුණේ මේ පවතින ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන් විඳින්න කියන එක. හැබැයි හොඳට හිතන කෙනෙක්ට තේරෙනවා පවතින ලෝකයකට ආපු බව තේරෙන්නේ මේ ස්කන්ධ ටික ලැබුණාම නේද කියන එක. අපිට ඕක තේරුම් ගන්න කියන්න මේ පවතින බව තේරෙන්නේ හිත ලැබුණොත්මයි නේද කියන එකට කෙනෙක් පොඩ්ඩක් හිතුවොත් තේරෙනවා. ඒකට යාට පොඩ්ඩක් හිතා ගන්න පුළුවන් තියෙන ලෝකයකට ආවන්නේ මේ හිත පහළ වීම නිසාම ලෝකේ හමු වෙන බව. ඔය ඔතන පොඩි වැරදි මිත්‍යාවකට යනවා මෙහෙම. ඒ තමයි තියෙන ලෝකේ කියන්නේ තියෙන බව හමු වෙන්නේ හිත නිසා කියලා ගන්න එකේ වැරදි දෘෂ්ටිය තමයි හිත ඇතුලේ තියෙන දේ තමයි එළියෙන් පේන්නේ කියන එක. කියන්නේ විඥාණය තුල තියෙන දේවල් එළියෙන් පේනවා කියන එක. දැන් ඔතන තියෙන අවුලට මම උදාහරණයක් කියන්නම්. දැන් හිත ඇතුළෙම නම් මේ සියල්ල පවතින්නේ අපච්චාව තනි තනියෙන් අපි හැමෝටම මේ මේ කිසිම උපකරණයක් නැතුව කරන්න. බලන්න මං කිව්ව එක. ඒ කියන්නේ දැන් මේ මොහොතේ එළිය නවත්තලා තියෙන වාහනේ මේ මොහොතේ හිතුවා කියනකොට හැංගෙන අදහසත් මම එළියට ගිහිල්ලා බලනකොට තියෙන සජීවී අදහසත් ඒ දෙක වෙනස් කියලා තේරෙනව නේද? ඒක තේරෙනවද මේක මේ සම්පූර්ණ හිතේ හටගත්තා කියලා ගන්න තරම් ලොකු වැරද්දක් වෙනවා. පැහැද. ඒකට හොඳම උදාහරණේ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ තුල තමයි අසකන නාසය දිය ශරීරයේ මනස කියන එක පවතින්නේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන කොටස පවතින්නේ. එතකොට මේ කියන්නේ ඇත්තම මේක ටිකක් තේරෙනව නම් ඔයගලන්ට මම කියන්න අදහස තේරුම් ගන්න. ඇහැ කියන්නේ ඇහැ පවතින්නේ හිත කියන කුලකය තුලමයි. ඒ කියන්නේ හිත තුල ඇහැ පවතිනවා කියන එක නෙමෙයි මම අදහස් කරේ. ඇහැ කියන්නේ හිත කියන්නේ එකම කුලකයක තියෙන වස්තු දෙකක්. නැතුව හිත ඇතුලේ හැ පවතිනවත් හිත ඇතුලේ කනනාසය දිව ශරීරයේ පවතිනවත් කියන අදහස නෙමෙයි මම කියන්නේ. හිත ඇස කනනාසය දිව ශරීරයේ මනස කියන හය පවතින්නේ එකම කුලකයක කියලා. අන්න ඒ අදහසින් තමයි මම මතක් කරේ. ස්විමින් පූල් එකක් ගත්තොත් උදාහරණයකට පිහිනුම් තටාකයක් ඇතුලේ 6 දෙනෙක් බැහැලා ඉන්නකොට ඒ 6 දෙනාට පිහිනන්න පුළුවන් වෙන්නේ වතුර තියෙන හින්දානේ ස්විමින් පූල් එකේ. ඒ වගේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන කිමිදුම්කාරයෝ 6 දෙනා බැහැලා ඉන්නේ පිහිනුම් තටාකයක. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ කිමිදුම්කාරයාගේ නෙමෙයි අතර. මම කියන්නේ ප්‍රශ්නයක් නෑ කියලා නෙමෙයි. මෙතන ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ පිහිනුම්කාරයෝ 6 දෙනාගේ නෙමෙයි. අත්‍තර මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පිහිනන්න පුළුවන් වතුරක් පවතින එක. ඉනේ ජලාශය නැත්තම් පිහිනුම් තටාකය තමයි අත්‍තරම ප්‍රශ්නේ මෙතන. පිහිනුම් තටාකය පවතින නිසා පිහිනුම් කරු 6 දෙනා පවතිනවා. පිහිනුම් කරු 6 දෙනා පවතින නිසා පිහිනුම් තටාකය පවතිනවා. පැහැද? නමුත් අපි නිර්වචනය කරගත්තොත් පිහිනුම් කරුවෝ 5 දෙනෙක් ඉන්නේ එක පිහිනුම් කරුවේ තුල කියලා ඒ අර්ථය වැරදි කියලා තේරෙනව නේද? කියන්නේ අසකනාසයේ තින්නේ හිත ඇතුලේ කියලා ගත්තොත් වැරද්දක් වෙනවා. එහෙම ගත්තොත් උපමාව හැටියට ගන්න වෙන්නේ පිහිනුම් කාර්යෝ 5 දෙනෙක් එක පිහිනුම් කාර්යයේ ඇතුළේ ඉන්නවා කියන එක. ඒක ගැලපෙන්නේ නැහැනේ. හොඳට බලන්න මම කියන්න ගියේ පිහිනුම් තපාකය තුල පිහිනුම් කරුවෝ 6 දෙනා බැහැලා ඉන්නවා වගේ අවිද්‍යාව නොදන්නකම කියන ජලාශය තුල තමයි අතකනනාසය දිව ශරීරයේ මනස කියන 6 දෙනා බිහි වෙන්නේ. නැතුව හිත ඇතුළේ ලෝකය තියෙනවත් ලෝකය බලන්න හිත පහලනවත් කියන එක නෙමෙයි. අභ්‍යන්තරය සහ බාහිර කියන දෙපැත්ත බිහි වෙන්නේ මේ ජලාශය ඇතුලේ. ඒ කියන්නේ හිත ඇතුලේ අභ්‍යන්තර බාහිර බිහි වෙනවත් එළිය අභ්‍යන්තර බාහිරව බිහි වෙනවත් නෙමෙයි මේ මම අදහස් කරේ. නොදන්නකම කියන ජලාශය තුලයි හිත පැත්තේ වැරද්දක් කොටු කරගෙනවත් නැත්නම් මේක රූප පැත්තේ වැරද්දක් කියලා කොටු කරගෙනවත් ගත්ත කියන එකේ මොනවත් වෙන්නේ නැහැ. හිත පැත්ත හරි කියලා තේරුනොත් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ හිත පැත්ත ප්‍රමුඛ කරගෙන මේ සංඥා නාසංඥා වටපිට යන්න පුළුවන්. රූප පැත්ත ප්‍රමුඛ කරගත්තොත් මේ ලෝකෙ පැත්තට වෙලා ඕන සතර පාගත වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ අදහසින් තමයි මම උපමාව මතක් කළේ. දරා ගැනීම කියන ජලාශය ඇතුලේ තමයි කිමිදුම් කාර්යෝ 6 දෙනා ඉන්නේ. නැත්නම් අවිද්‍යාව කියන ජලාශය ඇතුළේ තමයි අර අසකන්නාසය දිස ශරීරයේ මනස කියන 6 දෙනා ඉන්නේ. ඒකම මෙතන අපි හිස් කරනවා නම් හිස් කරන්න ඕනේ අර ජලාශය. ඒ ජලාශයේ අපි හිස් කරොත් අනිවාර්යෙන් කිමිදුම් කාර්යයන්ට පීනන්නත් බෑ. හැබැයි කෙනෙක් හරියට කිමිදුම් කාර්යෝ 6 දෙනාව හිස් කරොත් ඒ මොහොතේම ජලයේ පිහිටන්නත් බෑ. ඒ අදහසින් තමයි මම කිව්වේ.
මේ ස්වාමීනස තෙරුවන් සරණේ මේ දරා ගැනීම කියන එක ටිකක් පැහැදිලි කරන්නකෝ තව.
ලබාවේ ඇත්තරම මේ දරා ගැනීම කියන එක තමයි තේරුම් යන්න ඕන තැන. පැහැදිලි කරොත් දැන් මොකිටද ලගෝහන මලගෙන අපි අර කතා කරලා දින ඔක්කොමේම දැන් බොහෝ දුරට අපිට අන්තිමට උත්තරේ එන්නේ මොකද්ද මේක හිතේ ප්‍රශ්නයක් වෙන්න ඇති කියලානේ. තේරුණාද? නමුත් දැන් අපිට තේරෙන්නේ නැහැනේ හිත කියන එක ඇති වෙන්නේ අර මූලික ප්‍රශ්නේ නිසා කියන එක.
අවිද්‍යාව කියන. හලෝ.
ලෝල් මම අර කිව්වා අදහස් වෙනවා දැන් අර අපි දැන් අර මම ඔය දැන් ඔය අපි ඔහේ කතා බහ කරනකොට මම අර කිව්වේ සමහරවිට මේක හිතට වරද්දක් දාලා වැඩක් නැහැ මොකද හිත වරදකාරයෙක් නෙමේ එයා වරදිකාරයා වෙන්නත් මූලික වරද්දක් තව යනවා කියන එක.
එහෙනම් මූලික වරද්දක් කියලා එතන අදහස් කරේ.
ඇත්තම ඒක තමයි සත්‍ය කියන්නේ. ඒක තමයි ආර්ය සත්‍ය කියන්නේ. ඒක අහුනොත් තමයි තේරෙන්නේ හිත කියන එක අර මූලික වැරද්ද නිසා හම්බෙන එකක් මිසක හිත තුල වරද්දක් තියෙනව නෙමේ කියලා.
එහෙමයි එහෙමයි.
ඒ හිත තුල වැරද්දක් නැහැ කියන්නේ හිත හොඳයි කියන එක නෙමෙයි හොඳේ. අපි අද හිතන් ඉන්න වැරද්ද කියන එක අපි දාන්නේ හිතටනේ.
ඔව්.
එක්ක හිතට දානවා. නැත්නම් සාමාන්‍ය ලෝකෙ මිනිස්සු එළියට දානවා. ඒ කියන්නේ බාහිරට. බාහිරට දානවා කියන්නේ වැරද්ද ඒගොල්ලෝ ඉන්නේ කාමසුකල්ලි කාණියෝගේ. ඒ හින්දා තමයි දැන් එක කෑමකින් සන්තුෂ්ත වෙන්න බැරි වුණාම තව කෑමක් අරගෙන තමන්ගේ ආශාව පිරිමහා ගන්න. ඒ බාහිරට දාලානේ. හැබැයි අපි හිත පැත්තට බලන කෙනා එයා ඒ කෑම කියන එක එච්චර පස්සෙන් පන්න නැහැ මොකද එයා දන්නවා මේ ඔක්කොම මේ හිතට දැනෙන එකක් මිසක නැත්තම් කෑම පවතින එකක් නෙමෙයි කියලා.
ඔව්. ඒක තව පැත්තක් තමයි.
ඒක තමයි. ඒ කියන්නේ එයා දැන් ලෝකයට සාපේක්ෂව තව සියුම් ප්‍රතිපදාවකට ඇවිල්ලා.
ඔව්.
හැබැයි එයාට හමතක වෙනවා එතකොට දැන් හිත කියන එක සම්බන්ධව එයා හරියට දහසරන්නේ නැහැ කියන කියාට තේරෙන්න තියනවා.
ඔව්.
තේරුණාද? කලින් හිත කියන එකේම එක වේසයක් තමයි අසකනාසය දිය ශරීරය කියන්නේ. එතකොට දැන් ඒක හරියට මෙහෙමයි. අලිබබා සහ හොරු 40 වගේ මෙතන අලිබබා සහ හොරු 5 දෙනෙක් ඉන්නේ. අපි මුලින්ම වැරද්ද දානවා අර ප්‍රධාන හොරු. ඒ කියන්නේ අපිට පේන හොරු 5 දෙනාට. ඊට පස්සේ අපි ටික කාලයක් යනකොට තේරුම් ගන්නවා නෑ මෙතන මහා හොරා හිත තමයි ප්‍රශ්නේ කියලා. නමුත් අපිට තේරෙන්නේ නෑ නේද ඔතන මේ ප්‍රධාන හොරා සහ හොරු 5 දෙනා කියන එක බිහි වෙන්නේ හොරු කල්ලිය කියන සංකල්පයේ තියෙන නිසා කියලා.
හොරු කල්ලිය. ඕ ඕ ඕ.
නැත්තම් මේ වගේ මම උදාහරණ කියන්නේ හොර කම කියලා එකක් පවතින නිසාමයි ප්‍රධාන හොරා සහ හොරු 5 දෙනා බිහි වෙන්නේ කියන එක අපිට අහුවෙන්නේ
නෑනේ. අන්නේ ඒ අදහස හරි. ඒක නේ හොර කම කියන
අන්නේ. ඔන්න ඔය හොර කම කියන අදහස තමයි මම පෙන්නුවේ අර ස්විමින් pool එක කියන එකේ.
ඔව්.
තේරුණාද?
ඔව්. හොර කම කියන දේ හින්දාමයි අර හොර කල්ලිය කියන එක
විහිදෙන්නේ. ඔව් ඒ හින්දායි මම කියලා කොහොමද දැන් කෙනෙක් හරියට හොර කම පිරිසිදු දැක්කනම් හොරු හය දෙනා නිකම්ම මේ හොරු බවින් මිදෙනවා. හොරු හය දෙනා හරියට අල්ලගත්තත් හොර කම කියන එක ගැලවෙන්න ඕනේ. අද අපි කරන විදිහට සමහර ලාට වෙන්නේ එක්ක හොර කම ගලවල හොරු හය දෙනාව තියා ගන්නවා. නැත්නම් හොරු හය දෙනාව පණලා හොර කම තියා ගන්නවා.
එහෙමයි.
අර එදාගේ උපමාව තමයි ගින්දර ගත්තාම අපි එක්ක කරන්නේ දරායින් කරලා ගිනි ටික තියාගන්නවා නැත්නම් ගිනි ටික මේ ගිනි ආයින් කරලා දර ටික තියාගන්නවා.
එහෙමයි. ඔව් දැන් මේකෙන් ඇත්තටම මේ අපි අර එක පැත්තකට දැන් අපි කියෙවි බාහිර සහ අභ්‍යන්තර කියලා අපි ආයෙ කතා කරගන්නකොට මම හිතන්නේ මේ ඊහෙමත් කතා කරේ සමහර වෙලාවකට අපිට අර ඕලාරික මට්ටමින් ගැලවීම උදෙසා සමහරට මේක හිතේ කියලා යොදා ගන්නවා ආයෙක එක පැත්තකින් ආයෙ විඥානවාදයට වැටෙනවානේ. නේද ඒක පිටේ සම්පූර්ණ ගොඩනැගෙන්නේ කියන එකත් එක්ක.
අර ඒකේ තමයි මම අර හැමෝටම මතක් කරේ දැන් මේක ගොඩනැගෙන විදියවත් මේක නිරෝධ වෙන විදියවත් මෙනෙහි කරනවා කියන්නේ සම්පූර්ණයෙන්ම ලෝකය තමයි.
මඤ්ඤණා මත්තමත.
ඔව් අනිවාර්යෙන් මඤ්ඤණා. ඒක නිවන මඤ්ඤණා කිරීමක්.
එහෙම. ඒක තමයි. ඒක තමයි මේ අපි මේ අර දරා ගැනීම කියන අදහස ඇතර මේ අතන ඒක තමයි මේ මූල ස්වභාවය අවබෝධ කර ගැනීමම. තමයි ඒක නේ මේ දරා ගැනීම කියන්නේ පැත්තකින් කියනවනම් මේ අවිද්‍යාව.
එහෙමයි මං ලෝකන්නේ ඔකට ඕන නිකන් රළු උදාහරණයක් කියනනම් ඒ කියන්නේ උපමාවේ අදහස ගන්න උපමාවලිය හගන්න එපා උපමාව තුල අර්ථය ගන්න. අර මම එදා මතක් කළා මතකද මේ අර මම අපි දැන් එහෙත් කතා කරගෙන ඉතලා ඒ කියන්නේ රස්සාවක් මම රස්සාව හොයාගන්නවද රස්සාව විසින් මාව හොයාගන්නවද කියන එක මතක ගනියෙ.
මේ ඊයේ පෙරේද කතා කරානේ අපි ඒක. ඔව් මතක නැහැ. ඒක චුට්ටක් පැහැදිලි කරානේ හරි මම හිතන්නේ මෙතන අනිත් අයට පොඩ්ඩක්
අපේ අපතේ මේ ඕන්න කියපු මාවෙන් ඔබවහන්සේ පැහැදිලි කරේ. ඒක මං හිතන්නේ ඊට වඩා අර මේ ඒ කියන්නේ කෝල් එක එන හින්දා දැන් ෆෝන් එක අපි සැකසිලාමනේ තියෙන්නේ ෆෝන් එක කියන එක. ඔබවහන්සේ එතන ලස්සන වචන එක.
ඕනේ ඒක තමයි. මම ඒක අර මෙතන පොඩ්ඩක් පොයින්ට් කරන්න ගත්තේ. දැන් පොඩ්ඩ මේ රළු උදාහරණ හැටියට අර අපිට හිත කියන එකේ අවුලක් පොඩ්ඩක් අල්ල ගන්න පුළුවන්. පැහැදිලිද? හිත කියන එක බිහි වෙන විදිහ පොඩ්ඩක් හිතා ගන්න පුළුවන්. බිහි වෙනවා කියන්නේ මම මේ උපදින විදිහ ගැන කියනවා නෙමෙයි. හිත කියන එකේ අදහස පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. එකෙන් මගේ ප්‍රශ්නේ මේකයි. අපි අද සාමාන්‍ය ලෝකේ ජීවත් වෙනකොට අපිට හිතෙන්නේ මොකද්ද? අපි විසින් රස්සාවක් හොයාගත්ත කියලා නේද? තේරුණාද? අපි
විමරහම අපිට හිතෙන්නේ
ඔව්. ඒක තමයි මේ භෞතිකව අපිට සාමාන්‍ය ප්‍රැක්ටිකලි හිතෙන්නේ මම රස්සාවක් හොයාගත්ත කියලානේ.
එහෙමයි.
තේරුණාද? බැලුවාද හොඳට බැලුවොත් තේරෙන්නේ නැද්ද අනිත් පැත්තට රස්සාවල් ලෝකේ පවතින නිසා තමයි රස්සාවක් මට හොයාගන්න පුළුවන් වෙන්නේ
කියලා. ඔව් ඒක හරි සයිනස්. ඔව් ඒක පැහැදිලි.
ඒකෝර ඒක වෙන්නේ රස්සාව රස්සාව හොයාගැනීමද රස්සාව විසින් මාව හොයාගැනීමද?
ඔව් රස්සාව විසින් මාව හොයාගැනීමනේ. සාහව පැතිගෙන ප්‍රබහසිත ඉදමත් එකක් කරන්න මේ. ඒ කියන්නේ අපි හරි ඉගෙන ගැනීම කියන එකත් නේ ඉගෙන ගන්නෙත් ඒ කියන්නේ
මම ඉගෙන ගන්නවද ඉගෙන ගැනීම මාව ගන්නවද කියන එක.
අන්න ඒක තමයි
මම කිව්වේ. දැන් රස්සාව විසින් මාව හොයා ගන්නවා කියන අදහස වැටුණා නම් එතන ඔය උපමාවෙම ගන්නකො එතන එතකොට මම කියන එකේ නිර්වචනය අපි දන්න විදිහට ගන්න පුළුවන් නේද? අසකන නාසය දිව ශරීරය මනස කියන හැය.
ඔව්
ඔව් එහෙම. දැන් එතකොට තේරෙනවද එතන හිත ඇතුලේ රස්සාවල්වත් කතාවක් නෙමෙයි තියෙන්නේ රස්සාව කියන එක නිසාමයි රස්සාව ගැන හිතක් බිහි වෙන්නේ කියන එක.
ඔව් ඔව් ඒක පැහැදිලි.
අදහස තේරෙනවනේ.
ඒ අදහස තේරෙනවා. ඔව්
අන්න එහෙම එක. ඔන්න ඔයක තමයි දරා ගැනීම කියන්නේ. අර උපමා හැටියට රස්සාව වගේ.
ආ රස්සාව ඒක හරිය.
ස්වයංස එතන එතකොට දෙපැත්තම තියනවා නේද? දැන් මම
ඒක තමයි මම කිව්වේ උපමාවේ හැංගීම ගන්නද. මං දැන් ওই උපමා වෙන්නේ දෙපැත්තට යන්න නෙමෙයි ඈ. මං අර අතන අදහස වෙන්නද කිව්වේ.
හා හා හා. එතකොට දැන් මේ උපමාව නම් තේරුණා අර ඊට පස්සේ කියපු කතන්දරේ තේරුන්නේ.
එතන මම පෙන්වන්න ගියේ අර එතන අදහසක් ගන්න. හරිද? හැබැයි ඕක ඕනනම් හොඳට හිතනවා ඕක අනිත් පැත්ත ගන්න පුළුවන්. මං ඉස්සෙල්ලා කිව්වේ ජලාශය ගැන තමයි මම බර කරලා පෙන්වුවේ උපමාව. කිමිදුම් කාර්යෝ හයදනාව නෙමෙයි. හැබැයි කෙනෙක් දක්ෂ නම් කිමිදුම් කාර්යෝ හයදනාවගේ පැත්තෙන් බලලා ජලාශය ඉස් කරන්න පුළුවන්. හරිද?
එකක් වැටෙනොත් අනික වැටෙනවා එන්නේ නැහැ.
වෙන්න ඕන නම් ඒක නැතුව පස් දෙනෙක් වටලා එක්කෙනෙක්ව තියාගන්නවා කියන්නේ පස් දෙනා වැටලා නැහැ. ඒ පස් දෙනා අර කෙනෝගේ අප්‍රමුඛ වෙලා හැංගිලා ඉන්නේ.
එහෙනම් ආයේ කොනක් අහුවෙලා අපර.
ඉතින් ඇත්තටම ඊටම මහලුකු වෙනසක් වෙලා නැහැ. අර තියෙන මේ ලෝකය කියන එක අහුවෙන මට්ටම පොඩ්ඩක් සිවුම් වෙලා කියලා යාට තේරෙනවා විතරයි. යාට උඩරිම ලෝකේ හොඳටම අහුවෙනවා.
මේ සයිනස් දැන් අපි කිමුදුම් කාර්යෝ 6 දෙනා ගැන විනිවිද දකිනවා කියන්නේ ආය ජලාශය ගැන ඒ පෙරපසුන වී දැකලා තියෙනවා කියන එක නේද ඒක?
කොහොමද 6 දෙනාම දකින්න ඕනේ හැබැයි අර 5 දෙනාව බලලා හරියන්නේ නැහැ 6 දෙනා. ඒ කියන්නේ ප්‍රදා يعني කිමිදුම් කාර්යෝ 5 දෙනා ගැන 6 වෙනි කෙනාගෙන් අහගෙන වැඩක් නැහැ. ඒ කියන්නේ අසකනනාසිය දිය ශරීරයේ කියන හොරු 5 දෙනා ගැන හිත කියන මහා හොරාගෙන් අහලා වැඩක් නැහැ. මොකද එතකොට ඉතින් මහා හොරා කවදාවත් එයා හොරා කියලා කියන්නේ නැතුව ඉතුරු 5 දෙනාව තමයි හොරා කියලා අල්ලන්නේ.
මොකද
ඒ කියන්නේ දැන් හොරු රැලක අපි හිතමු හොරු රැලේ නායකයාව අපිට අහු වුණා කියලා.
ඔව්.
හැබැයි දැන් පොලිසියේ ඉන්න මිනිස්සු දන්නේ මේ ඉන්නේ හොරු රැලේ නායකයා කියලා.
ඔව්.
දැන් මේ නායකයා කවදාවත් කියේද මම තමයි මේ ඔක්කොම ප්ලෑන්ටරේ මම තමයි ලොකුම හොරා ඒ හින්දා මාව අල්ල ගන්න එක තමයි හොඳම වෙන්නේ. ඒ කියන්නේ මාව හිටියට දාන එක තමයි කරන්න ඕනේ දෙය කියලා කියන්නේ.
එහෙමයි.
එයා කරන්නේ මොකද්ද? තමන්ව බේරෙන විදිහට සාක්ෂි දෙනවා ඉතුරු අර පොඩි පොඩි හොරු ගැන. එතකොට ආරයන නිකම්ම නිදහස ලැබෙනව නේද? ඒ කියන්නේ මහා හොරා නිදහස වෙනවනේ අතරම. ඒකයි කියන්නේ ওই හිතෙන් දෙයක් අහනවා කියන්නේ මහා හොරාගෙන් හොරු වෙලා අහනවා වගේ.
ඔව්. ඉතර දාන එක නේද? අපි මේ
වරද්ද හිතේ තියෙනවා. නැත්තම් මේක හැදෙන්නේ මෙහෙමයි. නැත්තම් මේක නිරෝධ වෙන්නේ මෙහෙමයි. මේක උදා වෙන්නේ මෙහෙමයි. මේක වැය වෙන්නේ මෙහෙමයි කියලා හිතනවා කියන්නේ. එතන තේරෙනවා මහා හොරාව විශ්වාස කරලා තියෙන කියලා.
ඔව් ඔව්. හැබැයි මෙහෙමයි දැන් අර ඔව් ඒක පැහැදිලි. ඔව් මේ මං කිය දැන් ෆයිනන්ස් දැන් අපිට මේක යම් කෙනෙක්ට මේක මං කියන්නේ යම් පැහැදිලි කිරීමක් කර ගැනීම සඳහා මහහොරාගේ පැත්තට ඇවිල්ලා මේක මහහොරත් බඳලා දාන එක, ඒ කියන්නේ පොඩි හොරුන්ගේ පැත්තේ ඉඳන් ඇවිල්ලා මහහොරාට සම්පූර්ණ වර්ධ පටවලා පස්සේ මහහොරත් බ්ලාස් කරලා දාන එක. එකෙන් මං කියන්නේ ඒකේ ස්වභාවය.
මම කියන්නේ දැන් මම පෙන්වන්න ලබන්නේ මම කිව්වේ මේකේ කෙරවලේ අදහස. ඒකට ඒක විතර ඒක කිසි ප්‍රශ්නයක් නැහැ.
නෑ මේ යන්න හරියෝ. ඒක අර මේ අනුපූර්ව ප්‍රතිපදාව වගේ මට හිතෙනේ කර පහසුවක් වෙන්න පුළුවන් කියන අදහසක් තියෙනවා. නමුත් අර ඔබහන්සේ කියන කාරණාව පැහැදිලි ඇත්තට මේක. නමුත් අපි අර එක තැනක් තියාගෙන අර පහ ගැන අපි බේරුණාට කිසිසේත් මේක හරියන්නේ නෑ. ඒක පූර්ණ
හරියන්නේ.
ඔව්.
අර මතකද අර කන්නඩිය ගලවන්නේ මම කිව්වේ දැන් කන්නඩිය ගලවුවාට පස්සේ කන්නඩිය ගැන කතා කරනවා කියද්දි මම කිව්වා ආයි කන්නඩි දාලා ඉන්නේ කියලා.
කන්නඩි දාලා ඉන්නේ කියන එක. ඕ කන්නඩි දාගෙන
ඉන්නවා.
ඔව්.
ඒක එතන ඒ කියන්නේ ධර්මතාවය ඒ කියන්නේ හරියට කන්නඩිය ගලවෙන්න තැනටම අහුවෙන්න ඕනේ.
දැන් කන්නාරි කතාව කියනකොට කන්නාරි කතාව මොකක්ද?
සායින්හස එක එක කතා කියනකොට අපිටත් පොඩ්ඩක් කියාවෙන්න මොකක්ද කියලා. කන්නාඩි
ඒවා VIP ස්පෙෂල් ඒවානේ.
ඒක වෙනම දේශනාවක්.
කිව්වේ දැන් මෙහෙම එක. ඒ කියන්නේ අපිට අපි ගන්නකෝ මේ මේ ලෝකය කියන එක අපිට දැන් හම්බ වෙන විදිහ අපිට හිතෙන්නේ මේ එළියේ තියෙන දේ මම ඇහෙන් දකින්නවා කියන එක. නැත්තම් අපිට හිතෙනවා මේ හිතේ තියෙන දේ එළියෙන් බලනවා කියන එක. නමුත් මෙතන හොඳට බැලුවොත් තේරෙයි දැන් අපි පාට කණ්ණඩියක් දාගෙන ලෝකෙ දිහා බලනකොට මට එතකොටත් ඕනනම් කියන්න පුළුවන් නේ එළියේ තියෙන රතු පාට තමයි හිතට පේන්නේ නැත්නම් හිතේ තියෙන රතු පාට තමයි එළියෙන් පේන්නේ කියලා. තේරුණාද?
ඔව් ඔව් ඒක හරි.
මම එතන ලාස්තර අන්න ඒ මැද කියන කණ්ණඩිය ගැලෙවුවා නම් හිතේ තියෙන එක එළියේ තියෙනවත් එළියේ තියෙන එක හිතේ තියෙනවත් කියලා දෙපැත්තම ගැලවෙනවනේ.
ඔව්.
අන්න ඒ අදහසමයි කණ්ණඩිය කතාව.
එහෙමයි එහෙමයි. කමාරි අපි දකින්න ඕන මේ හිත කියන එකත් එතනත් මේ අවිද්‍යාවෙන්ම හදපු එකක්. ඒ කියන්නේ ආයතන වගේම තමයි
අන්න
මනස කියන
එක. ඔන්න ඔතන ඇත්තම දකින්න එක තමයි මම හිතන්නේ ධම්මස කියන එකේ මේ පස්සති කියලා පෙන්වන්නේ. දකින්නවා කියන එක අර්ථ දෙකක්නේ. දකින්නවා කියද්දී හිතෙන් බලන්නත් පුළුවන් මේක වෙන්නේ කොහොමද කියන එක. මේ ලෝකේ හැදෙන්නේ කොහොමද කියලා. එතන තියෙන්නේ සාමාන්‍ය ලෝකේ අර මස් ඇහෙන් දකින්න විදිහම තමයි. හැබැයි හිත කියන එක හැදෙන්නේ කොහොමද කියලා යම් දවසක කෙනෙක් අවබෝධ කරගත්තොත් අන්න එතන තමයි ධම්මස කියන්නේ.
එහෙම එහෙම. හිත කියන එක තමයි ඇත්තටම අමාරු මං හිතන්නේ. අර සමහර තැන්වල ඔක අර පිළිවෙලක් වෙන්නලා තියෙන්නේ ඒ හින්දා වෙන්නේ නැති.
අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම.
ඔව්. ඒ වුණාට
මේ අර පැහැදිලි කරනකොට ඇත්තටම රූපේ ඝනගති අඩු කරන් ඊට පස්සේ මනස පැත්තට ඇවිල්ලා ඒකත් ලෙහන්න පුළුවන් විදිහට දේශනා ගොනු කරන්නේ ඔය අර්ථය කියලා හින්දා තමයි. නැත්නම් අර කිව්වා වගේ එක පාට කිව්වා කියන එකෙන් සාමාන්‍ය මනසට අල්ල ගන්න තේරෙන්නේ නැහැ
නේ.
එහෙමයි. ස්වාමීන් වහන්සේ මම මේ අහන්නදී ඔබ වහන්සේ මේ සිත කියලා කියන්නේ මනසද මහ හොරා කියන්නේ මේ ඒතික පංච උපාදානස්කන්ධයත් එක්ක දාලා මනෝපුම්බම්බ මනෝපුබ්බංගම ධම්මා කියන එකත් දාලා මේ සිත කියන එක හරියට මට පැහැදිලි කර දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ?
ඒනදි මේ මොහොතේ හරි. දැන් මේ මොහොතේ ඇස් දෙක වහගෙන බලනකොට තමන්ට තේරෙන ස්වභාවය.
එහෙමයි.
මම කියන්නේ දැන් පොඩ්ඩක් මම නිකන් ප්‍රැක්ටිකලි කිව්වේ ඇස් දෙක වහලා හරිනම් මේක ඇස කන්නාසේ දිය ශරීරයේ ඔක්කොම වහන්න ඕනේ. හැබැයි දැන්ට නිකමට ඇස් දෙක වහලා බලනකොට ඒ තමන්ට තේරෙන්නේ එළියේ තියෙන ස්වභාවය ගැන.
තියෙනවා.
අන්න හරි. දැන් එතකොට දැන් ඔතන ඇහැ ඇරලා බලන්නේ නෙමෙයි දැන් හිතන්නේ.
නෑ.
ඔන්න ඔය මොහොතේ මේ එළිය ගැන හිතන විදිහ තියෙන්නේ. අන්න ඒක තමයි මම නිකන් ඒක නිකන් රළු අදහසින් මනස කියලා මම අදහස් කරේ ඕක.
එතකොට ස්වාමීන් වහන්සේ ඒක පංච උපාදානස්කන්ධය නෙවෙයිද?
පංච උපාදානස්කන්ධය තමයි. ඒකයි මම කිව්වේ හිත කියන එක තැනටම අහුවෙන්න ඕනේ හරියට පංච උපාදානස්කන්ධය අහුවෙන්න නම්.
එහෙමයි.
එතකොට හිත ඇතුලෙන් පංච පානස්කන්ධයක් එනවා කියලා නෙමෙයි කිව්වේ හොඳේ. හිත කියන්නේ පංච පානස්කන්ධය.
අන්න හරි. එතකොට මම අහන්නේ පංච උපාදානස්ක පංචස්කන්ධයක් නොවන යමක් තියෙනවද?
නෑ. හිතට අහු වෙනවන යමක් පංචපාදස්කන්ධය තමයි. හිත කියන්නේම පංචපාදස්කන්ධයක් නම් ඒකට අහු වෙන සියල්ලම පංචපාදස්කන්ධයමයි නේද?
එහෙමයි. එහෙමයි. ඒක තමයි. හරි.
ඔකට මම අර ගන්න උදාහරණේ තමන් වැව්වේ කරවිල නම් කවදාවත් පැණි කොමඩු කන්න බෑනේ. හිත කියන්නේම කරවිල නම් හිතට අහු වෙන එකක්වත් පැණි කොමඩු වෙන්න බෑනේ.
හරි. මොහොමති.
කොහෙද තව ප්‍රශ්න දිනවද?
මේ සයින සර්වන්ස්න දැන් අපි දැන් ආයතන ගැන විග්‍රහ කරගන්නකොට ආය අනිත් පැත්තට අපිට සිත නේද විග්‍රහ වෙන්නේ. කියන්නේ ආයතන හරහා අපි මේක පැහැදිලි කරගන්නවා කියන්නෙම ආය අපිට සිතමයි නේද මේකෙන් පැහැදිලි වෙන්නේ. ඇස සහ රූපය කියන එක අපි විග්‍රහ කරගන්නකොට ඒක පැහැදිලි වෙනකොට අපිට සිතමනේ ආය පැහැදිලි වෙලා තියෙන්නේ අනිත් පැත්තෙන්.
නැළුවා මේ මෙහෙම ගන්න ඔය දැන් ලොකහතර කියන එකේ අදහස ඇතුලේ ඒ අදහස ගන්න පුළුවන් නමුත් මම යාරලු උදාහරණයක් කියන ඔකට ඔක අමාරුයි කියන එක උදාහරණයක් අපිට පිහියකින් එක එක දේවල් කපන්න පුළුවන් ප්‍රහදී ඒ කියන්නේ පිහියකින් ගස් කපන්න පුළුවන් මිනිස්සු මරන්න පුළුවන් අතු කපන්න පුළුවන් රබර් කපන්න පුළුවන් ඕන එකක් කපන්න පුළුවන් පිහියකින්
ඔව්
ඒ පිහියෙන් ඒ පිහිය කපන්න පුළුවන්
ඔව් එහෙනම් අපි කිසිම පැහැදිලි නෑ
කමදී
නෑ මටත් ඇත්තට මේ අදහස තියෙනවා මම කියන්නේ අපි අර මූලික අර මේක ගලප ගන්න අපි කතා කරනවානේ පුතු
කොහොමත් පැහැදිලි කරනකොට කොහොමත් මේ පැහැදිලි කරන කෙනාට පැහැදිලි කරන්න වෙන්නේ තමන්ට දැන් වචන වලින් පැහැදිලි කරනවා කියන්නේම ඒක තේරෙන්නේ මනසරණේ අන්තිමට
නෝ ඒකයි මම
ඒකයි දැන් අර සියලු වචන පද අතික්‍රමණය කරලා උපමාව තුල ලගින් නැතුව උපමාව අතික්‍රමණය කරලා අදහස ගන්න ඕනේ කියන්නේ අත්‍තරම මනස අතික්‍රමණය කරනවා කියන එක
අන්නේ එතනයි මම පොඩ්ඩක් ફોકસ කරේ මේ ඒකනත් මේ පොඩ්ඩක් අදුවා ගියපු ඒ ස්වභාවයේ දකින්න එක කොහොමත් ඉති ඥානයක් නෙමෙයි ඉතින් මේක අපිට වචන පද හරහා කොහොමත් මේ අතා කරන්න අපහසු වෙන්නේ
කොහොම කරත් විස්තර කරනකොට විස්තර කරලා ඉවර කරන්න වෙන්නේ මේ ඉතින් හිත පැත්තටම අල්ලගෙන තමයි මොකද හිත කියන එක හිතෙන් විස්තර කරන්න බෑනේ
බෑනේ අන්න ඒක තමයි
අර වගේ තමයි ඇහැ කියන එක ඇහෙන් විස්තර කරන්න බෑනේ කවදාවත් ඒතර උපමාව කියනකොට ඇහැම අහුවෙන්න ඕනි ඇහි විස්තරයක් හම්බෙලා හරියන්නේ
නැහැ බෑ බෑ අන්න ඒක තමයි ඇහැයි හිතයි කියන්නේ අය දෙකක් හැටියට ගන්නවා කියන්නේ එතන
මෙහෙම බලන්න ඔතන දැන් අපි අර අපි ඔප්පු කරලා අපි ඔප්පු කරලා පෙන්නනවා තමයි රූපය කියන්නේම ඇහැ ඇහැ කියන්නේම හිත කියලා නමුත් දැන් ඕක තියරිටිකලි ඔප්පු කරාට මනසට කවදාවත් ඕක තේරුම් ගන්න බෑ
ඈ බෑ ඒක හරි
විශ්වාසයක්ම තමයි හම්බේ
අහම එහෙම ඒ කියන්නේ අර ඔබ වහන්සේ අර මුලින් මතක් කරේ මේ අර එකම කුලකේ දෙකක් කියන එක වගේ මට අදහස්
වුණේ එහෙමයි එතන තේරෙන්නේ තරක පැවැත්ම තුල තියෙන අංග දෙකක් විතර තමයි තේරෙන්නේ එතන එකම පැවැත්මක් කියන එක හම්බෙන්නේ
නැහැ එහෙමයි එහෙමයි කයිනස අනේ වගේ මේ එහෙම
ස්වාමීන් වහන්සේ අවසරයි පොඩි ප්‍රශ්නයක් අහන්න මේ ස්වාමීන් වහන්සේ අර සමුදය ධම්මානුපස්සීවා විහෙරති කියන තැනින් ඔය අර හොරකම කියන එක අල්ලගන්නේ කොහොමද කියලා ඒ දෙක සම්බන්ධ වෙන හැටි කියලා දෙන්න ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි.
ඇත්තටම මේකයි මම හැමදාම කියන්නේ භාවනාව ගැන නම් මගෙන් අහන්න එපා ඔක කියලා දෙන්න බෑ. මොකද භාවනාව කියන එක කියලා දෙන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙනවා ප්‍රතිපදාවක් වෙනවා නිවන් දකින්න උගන්නන්න. මේ විදිහට භාවනා කරන් යන්න එතකොට තේරෙයි කියලා. ඔය භාවනා ඥාණය කියන එක පහළ වෙන්නේ Taman තුල. ඔකට ඕනනම් ගන්න සබ්බාසෝ සූත්‍රය නැත්නම් පුද්ගල පඤ්ඤප්තිවලද මොන හරියට මතක නැහැ බුදුහාමුදුරුවෝ පෙන්වන තැන දර්ශනයෙන් ප්‍රහාණය වෙන එක හරියට ප්‍රහාණය වෙන්නේ නැතුව සමුදය ධම්මානුපස්සීවා කියලා කියලා දුන්න ගමන් ගන්නේ ඇති වෙන විදිහ. පැහැදිලිද? ගමක් ඇති වෙන්නේ කොහොමද කියන එක. ඒකයි එතන තියෙන ගැටලුව. මෙතන සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා කියන එකේ බලනකොට හැමදෙස්සෙම එතන පෙන්වන්නේ පජානාති කියලා තනන්නේ සතිපට්ඨානෙ. පජානාති කියන්නේ ප්‍රඥාව පහළ වෙච්ච කෙනාට තේරෙන විදිය. ප්‍රඥාව පහළ කරගන්නේ විදිහ බල වැඩක් නැහැ. තේරුණාද?
ස්වාමීන් වහන්සේ මේ මට තේරුණා ඒ දක්වා තේරුණා. දැන් හැබැයි අපිට දැනට කරන්න තියෙන්නේ ඔය දැන් මේ උදාහරණ ගැන හිතන ගමම්ම මේක මේ අර මනස කියන්නේ මේ මනස කියන එකට මේ අරමුණ ඒ වෙලාවේ ආවේ කොහොමද කියලා හිතන එකම විතරයි නේද අපිට දැනට කරන්න තියෙන්නේ. මම ඒක තමයි අහුවේ ස්වාමීන්
වහන්සේ. ඒක මෙහෙමයි දැන් මනසට එකක් එන එක හිතන එකෙන් හිත පොඩ්ඩක් සමණය වෙන්න පුළුවන්. හැබැයි එතනදී ආඩ ලෝකයෙන් මිදෙන තැනකට හම්බෙන්නේ නැහැ. මොකද මේ අර චිත්තේන නියති ලෝකෝ කියලා ගත්තොත් ඒ අර්ථයෙන් ගත්තාම මනස නිසාම තමයි මේක ඇත්ත වෙලා තියෙන්නේ. ඒක අපි මොනවා හරි වැඩක් කරලා මනසටම එබිලා ඒක තුල ඉන්නවා කියන එක මූලික ප්‍රතිපදාවට හොඳයි. හැබැයි ඒකෙන් කෙලවරක් දකින්න බෑ. ඒක දර්ශනය මේකනේ. මේ සත්‍ය සෙවීමම තමයි අතර මෙන්න ඕනේ. ඒ වෙනුවෙන් ඔය කරන ප්‍රතිපදාවල් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ ප්‍රතිපදාව තුලින් නිවන් දකින්න කියලාක් වෙන්නේ නෑ. තේරෙනවද?
ඔ ස්වාමීන් වහන්සේ, ඒ කියන්නේ අපිට මේක තේරුම් ගන්නම උත්සාහ කරන එක විතරමයි නේද අපිට දැන් කරන්න තියෙන්නේ?
ඔව්. අත්‍තරම සත්‍ය වීම. ඒ කියන්නේ මේක තේරුම් ගන්නවා කියලා නිවන් දකින්න ගන්න උත්සාහය නෙමේ කියන්නේ. ඇත්ත මොකද්ද? යහපත මොකද්ද? නැත්නම් සත්‍ය මොකද්ද? කුසලය මොකද්ද කියන විමර්ශනයේ පරිශ්‍රයේ තමයි හැමදෙනාම කළ යුත්තේ. අතෝ නිවන් දකින්න කියලා කෙනෙක් හොයන්න ගියොත් Taman නොදන්න නිවනක් හොයන්නේ. ඒ මට්ටමෙන්ම හිර වෙනවා. අර මං කිව්වේ එකසරා දැන් Taman හඳට ගියොත් හාව හොයන්න යාට ඔප්ෂන් දෙකයි. ඒ කියන්නේ යාට පිළිතුරු දෙකයි හම්බෙන්නේ. එක්ක හාව ඉන්න බව හම්බෙනවා නැත්නම් හාවෙක් නැහැ කියලා හම්බෙනවා. ඒ වගේ කෙනෙක් නිවන් දකින්න ඕනි කියලා යමක් කරන්න ගියොත් යාට අන්තිමට වෙන්නේ එක්ක නිවන කියලා එකක් හම්බෙනවා යා දන්න නැත්නම් නිවනක් කියලා එකක් නැහැ කියලා හම්බෙනවා යාට තේරෙනවා. ඇත්ත යථාර්ථය හම්බෙන්නේ නැතුව යනවා. පැහැදිලිද?
ඔව් ස්වාමීන් වහන්සේ, නිවන කියලා යමක් හොයනවා හොයන්නවා නෙවෙයි. දැන් මේක අපි ඇත්ත දකින්න ඕනේ කියන එක ඒකත් ඒකනේ අපි අදහස. එතකොට ඇත්ත දකින්න උත්සාහ කරනකොට මේක අර මේ වින් එක හිත කියන තැන ගැන හිතන්නම නේද තියෙන්නේ. වෙන කරන්න දෙයක් අපිට තියනවද කියලා තමයි මම මේ අහන්නේ. දෙවන් සර්ණයි.
නෑ, ඒකට වෙන කරන්න දෙයක් තියනවට වඩා ඔය කරන එක මම පෙන්නන්නම්කෝ. මෙහෙම ගන්නකෝ. හිත කියන එක ගැන හිතන්න වෙන්නේ. දැන් මෙහෙම ගන්න. මට ආවා රාග අරමුණක්. මට තරහකාරයෙක් මගේ ඇහැ ඉස්සරහට ආවා කියලා. හරිද? දැන් හිතර දෙනවා මේ ඉන්නේ තරහකාරයෙක් කියලා. ඔන්න අපිට හැදිච්ච හිත හොඳේ. අපි දැන් ඔය හිත ගැන අපි කල්පනා කරනවා මේ තරහකාරයා කියන්නේ මෙහෙම කෙනෙක් කියලා. එතකොට අපි අල්ලන්නේ තරහකාරයා තේරිච්ච හිතද නැත්නම් ඒ තරහකාරයා තේරිච්ච හිත ගැන හිතන අලුත් හිතක්ද?
ඔය අලුත් හිතක් නේ.
ඉතින් එතකොට කවදාවත් හිත කියන එක මෙනෙහි කරලා ගන්න පුළුවන්ද?
බෑ ස්වාමීන් වහන්සේ, ඒකෙන් අපිට මේ ඇත්තටම කරන්න කියලා දෙයක් නැහැ කියන එක නේද එතනින් අදහස් වෙන්නේ? ඒක
කරන්න දෙයක් නැහැ කියලා නෙමෙයි, මේක තේරෙනුනේ කරන්න දේවල් දැන් සෑහෙන තියෙන බව. කරන්න දෙයක් නැති වෙන්නේ හරියටම කතං කරණියම් වෙනකොට. මෙතන අපිට කරන්න දේවල් ඕන තරම් තියෙනවා දැන්. දැන් මෙතන තේරෙනනම් මේ දර්ශනය මෙච්චර තීව්‍රයි ගැඹුරයි සියුම් කියලා. මේ මනසකින් අල්ලන්න බෑ කියලා යාට මොකද කරන්නේ? නිරායාසයෙන්ම. සීලයක හික්මෙන්න වෙනවා. සමාධිය ප්‍රගුණ කරන්න වෙනවා. පුළුවන් තරම් යහපත් ගුණධර්ම වඩා ගන්න වෙනවා. හැමෝම කියන දේ හොඳට කන්‍යමු කරලා අහන්න පුළුවන් කර ගන්න වෙනවා. හැමෝ කෙරෙහිම ශ්‍රද්ධාව ගෞරවය උපදවා ගන්න වෙනවා. ඒ කියන්නේ තමන් දන්නේ නැති බවට තේරුම් අරන් කවුරු හරි කෙනෙක් මම නොදන්න දේ වටහා ගන්න පුළුවන් උදව්වක් කරනවා නම් කියන ඒ අපි කියන අර මානුෂීය ගුණධර්මයේ හදා ගන්න වෙනවා. කරන්න දෙයක් නැහැ නෙමෙයි, හොඳයි කරන්න දේවල් ඕන තරම් හම්බ වෙනවා කහට තේරෙනවා. පැහැදිලිද?
හොඳයි ස්වාමීන් වහන්සේ, තේරුම්
ගත්තා. ස්වාමීන් වහන්සේ, එතන ඔබ වහන්සේ කිව්වේ දැන් ඇහැට රූපයක් යම් කව පුද්ගලයෙක් අමුණත් අපි තුමු රාග හරි ද්වේෂ හරි එහෙම සිතුවිල්ලක් එහෙම විඥානයක් සකස් නොවී සත්‍ය එතන සත්‍ය ස්වභාවය වැටහෙන්න සාමාන්‍යයෙන් ප්‍රායෝගිකවම කරන්න පුළුවන් නේද? ඔබ වහන්සේ කරනවා නම් මොන වගේ දෙයක්ද සාමාන්‍යයෙන් එතන කරන්නේ?
මං කරේ දාගන්න ඕනේ.
ප්‍රායෝගිකව අපිට උඩ පොඩි අදහසක් ගත හැකි
මොකක්ද? ඔකයි ප්‍රායෝගිකව කරන්න බෑ. ඔය දැන් අයියලා අහන ප්‍රශ්නේ ගැටලුව තේරෙන්න බලන්නකෝ. දැන් අයියලා අහන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ නිරෝධය දන්නවා නම් මගට වැටෙනවා කියලා. දැන් අයියලා ප්‍රශ්න කරන්නේ මාර්ගය යන්නේ කොහොමද කියලා. එතකොට දැන් එතනින්ම තේරුම් ගන්න ඕනේ නැද්ද? දර්ශනය තමයි හොයන්න ඕනේ කියලා.
ඔව් දර්ශනය. ඔව් ඒක කියන්නේ සමහර සබ කියන්නේ මොබස් කියන්නේ මේක අහලම මේ මනසට මේ තේරුම් ගන්න කියලාද?
නෑ නෑ, ඒක තම තමන් කැමති විදිහට කරන්න. දැන් මම කිව්වොත් මේක අහලම කරන්න කියලා මට කියන්න පුළුවන් අහලම කරන්න කියලා. නමුත් දැන් ඒක මම කියන හින්දා කරලා වැඩක් නෑ. තේරෙනවද? තමන් මුලින්ම තේරුම් ගන්න ඕනේ දැන් මේ වගේ දර්ශනයක් අපි දන්න සීමාවක් තුළ අපිට අල්ලන්න බැරි බව. එහෙනම් අපිට යන්න පුළුවන් උපරිම සීමාව
හිතනේ.
ඔව්. දැන් මම අර කලින් කිව්ව එක පොඩ්ඩක් පැහැදුවා නම් හිතකින් අපිට බලන්න වෙන්නේ වෙන හිතක් මිසක් ඒ හිතෙන් බලන්න බෑනේ.
ඔව්.
ඒක කවදාවත් අපිට ඒ හිත හේ හිතෙන් අල්ලන්න බෑ. කියන්නේ අපි ඉන්නේ කාලය තුලමයි. ඒතර තියනවාද අපි දන්න සියුම්ම උපකරණ. ඒ කියන්නේ දුරන් ගමන් ඒක තරම්. ඒ කියන්නේ ඕන ලෝකේ හතර දිබ්බාගේ කරක් ගහන්න පුළුවන් හිතටවත් බෑ හිතල්ල ගන්න. හරිද? ඒතර ඒකෙන් කරනව නේද? අපි දන්න අපිට තියෙන ඔක්කොම ටෙක්නික් උපකරණ බිහි වෙන්නේ ඔය ඉන්ද්‍රිය හය මතනේ.
ඔව්.
ඔය ඉන්ද්‍රිය හයෙන් අපිට කිසිම ටෙක්නික් එකක් දාලා දැන් අල්ල ගන්න බෑ ඊට හයක. එතකොට තේරෙනව නේද? එතකොට දැන් අපි දන්න පරාසයෙන් එළියේ තියෙන එකක් තමයි මේ කියන්න හදන්නේ කියලා.
ඔව්.
අන්න එතකොට මම කියන්නේ තමන්ට තමන් තුලින් තේරෙන්න ඕනේ මම මේ ලෝකේ ගැන දන්න ටික සම්පූර්ණයෙන්ම මේ කියන්නේ මම දන්න ටික අතිශයින්ම සුවල්පයයි. මේක මීට වඩා ගැඹුරක් තියෙන එකක්. එහෙනම් අන්න ඒක කොහොමද මම දැනගන්නේ කියන එක තමන්ට මනසට තේරිලා ඒ වෙනුවෙන් තමන් හැඩගැහෙන්න ඕනේ. හරි. මම ඒකට තමයි ඉතින් සාමාන්‍ය කර පොදුවේ කියද්දි කියන්නේ මනුස්සකම හදාගන්න කියන එක.
හරි.
පැහැදිලි?
ඔව් පැහැදිලි. ඒක තමයි.
තව මොනවද?
නැන්හන්ස මේ අර ඉස්සෙල්ලා කියාගින්දි කිව්වා දැන් අපි හිතෙන් දකින එකකුයි ඇත්තටම දකින එකකුයි අතර වෙනසක් කියලා අර දැන් හිතෙන් කාර් එකක් දකින කොටයි කාර් එක ළඟට ඇත්තටම ගියාම ඇත්තටම කියන්නේ මම මේ ලෝකෙට අයිති
පැත්තෙන් ලෝකෙ පැත්තේ හරි ඒක
ඔව් ඒ දැන් අපිට
ලයිව් දකින වෙලාවට
ඔව් ලයිව් හරි මොකක් හරි වචනකින් කියමු දැන් භෞතික කාර් එකක් තියනවා කිය ඔව් ඔව් භෞතිකව තියනවා කියමුකෝ ඒ කාර් එක ළඟට ගියොත් එන අදහසයි හිතෙන් කාර් එකක් මවන කොටයි අපි එක වගේ කිව්වට පොඩි වෙනසකුත් තියෙනවානේ
එහෙම
ඒක ඒකම දැන් තව විදිහකට මම හිතන්නේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් දැන් අර දැන් අපි කීප දෙනෙක් කාර් එක ළඟට ගියොත් භෞතික කාර් එක ඒගොල්ලෝ හැමෝටම නිකන් කාර් එකක් හැදෙනවා
ඔය එතන ඩ්‍රොප්ුණායි පොඩක් කියවන හරි
දැන් අපි කීප දෙනෙක් භෞතික කාර් එක ළඟට ගියෝ
එහෙමයි
එහෙමයි තමයි කාර් එක කාදහසක් එනවනේ
එහෙමයි එහෙමයි
දැන් හිතෙන් හදන්න ගියොත් එහෙම වෙන්නේ නැහෙනි එතකොට අර දැන් බාහිරක ප්‍රත්‍යක් තියනවද කියන ප්‍රශ්නේ එනවා
ඔහොමයි අර මේ මතකද අර මාම ඔගේ කදවසක් මගෙන් අර මුලින්ම ඔය සර්පයාගේ කතාව
ඔව් කතා කරන්න බැරි වුණානේ ඔව් සර්පේ
ඒකි පපාර මම අර මම එතන අර කිව්වේ ඒක අර සොෆ්ට්වෙයාර් එකේ කතාවේ
අන්න හරි අන්න ඒක පොඩ්ඩක් විස්තර කරනවාද සායනාසනිස් මේ
ඒකේ දැන් ඔය අපි ඇත්තම රූපස්කන්ධ නැත්නම් පංචස්කන්ධයේ බුදුහම දැක්කනම් තේරෙයි ඔගේ අදහස මෙතන දැන් මේ අපි ඔක්කොම මේ බහිත් අජ්ජත්වයට දාලානේ කතා කරගන්න හදන්නේ يعني මේ හිත ඇතුලේ තියෙනවා වගේ අදහසක් මේ බුදුහාමුදුරුවෝ ඔය පංචස්කන්ධ විග්‍රහය කරනකොට අජ්ජත්ත වගේම බහිද්ද කියලා කොටසකුත් කියනවා. ඒ කියන්නේ දැන් කෙනෙක්ට ඒකයි මෙතන භෞතිකයක් නැහැ කියන අන්තයට ඕදාරිකව යන්න බැරි. කියන්නේ ඕක ඕනතරම් ඩිස්කෂන් වල කට්ටිය අහනවා දැන් හරි මෙතන දැන් එළිය පුටුවක් නැත්තම් කොහොමද අපි වාඩි වෙන්නේ කියන එක. නේද? අර ඒ වගේ තැනකට අපිට ඒ වගේ ප්‍රශ්නයක් එන්නෙම කෙනෙක්ට කියන්න බෑ භෞතිකයක් නැහැ කියලා ඕදාරිකව. බුදුහාමුදුරුවෝ කියන්නේ භෞතිකය නැහැ කියලා නෙමෙයි. අනුත්පාදයේ සහ තියෙනවා කියන වෙනම අර්ථ දෙකක්. මෙතන තේරුම් ගන්න ඕනේ නොදන්න කම කියන එක මුල්ුණොත් දුර ළඟ හීන පණීත සිවුම් ඝන බාහිර අභ්‍යන්තර කියන 11 ආකාරයෙම බිහි වෙනවා. ඔය බිහිවීම මත තමයි අපි ඇතනත කියන එකට යන්නේ. කියන්නේ පැවැත්ම කියන එක තුල අභ්‍යන්තර බහිද්ද කියන දෙපැත්තම නැත්තම් 11 තැනම බිහි වෙනවා. පහල නමුත් නුවණ අවදි කරගන්න කෙනාට තේරෙනවා මේක මෙහෙම විය නොහැකි බව නුවණින්. ඒ නිසා එයා භෞතිකය තුල අහුවෙන්නේ නැහැ, මනස තුල අහුවෙන්නේත් නැහැ. හැබැයි නොදන්න කෙනෙක් විග්‍රහ කරගන්න ගියාම එයා කල්පනා කරන්නේ එක්ක භෞතිකය තමයි ලෝකේ නැත්නම් මනස තමයි ලෝකේ කියලා. පැහැදිලිද?
ඒ දෙකම අවිද්‍යාව මත පැනවෙන්නේ.
ඔය මම හිතා දැන් අර අපි මුලින්ම කතා කරපු උපමාව තියෙනවද? ජලාශය මතයි ජලාශය තුලයි 6 දෙනා ඉන්නේ. ඕන්නම් මම තව ටිකක් උදාහරණ පැහැදිලි කරලා දෙන්නම්. ඔය ජලාශය ඇතුලේ තමයි භෞතිකයේ සතර මහා ධාතු හම්බෙන්නේත්, අභ්‍යන්තරේ නැත්තම් භෞතිකය තුල තියෙන රූපය කියලා එකක් හම්බෙන්නේත්, අභ්‍යන්තර තුල තියෙන නාමය හම්බෙන්නේ. ඔය 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 ජලාශය ඇතුලේ ඉන්න කිමිදුම් කාර්යෝ දෙන්නෙක් තමයි නාමය සහ රූපය කියලා දෙන්නම්. එහෙම ටික පැහැදිලි ඇති කියලා මට හිතෙනවා.
එහෙමයි.
එහෙනම් මේක තව ටිකක් එක ටිකක් එක අමාරු නම් එක තව මාම වස්තර උදාහරණයක් කිව්වත් ප්‍රශ්නයක් නැහැ. කොහොමද තේරුම් ගන්න පුළුවන්?
පියර දැන් ආ ගැනීම හරි මොකක් හරි අවිද්‍යාව කියන තැනම ඔය ආයතන හයම එකක් නෙමේ හයම කියන ස්වභාවයක් හැදෙන ස්වභාවයක් තියනා නේද?
එහෙමයි එහෙමයි. එහෙම තමයි ඒක වෙන්නේ.
එහෙම අන්න ඒක ටිකක් විස්තර කරන්න පුළුවන්ද?
ඒකේ මම ඒක තමයි දැන් මම ආයි කියන්නේ දැන් මේකේ කොහොමත් ඕගොල්ලෝ බාහිරින් හිතුවත් ඕගොල්ලන්ට හිතෙයි මම මේ කියන්නේ හිත ඇතුලේ කතාවක් කියලා මම අදහස් කරන්නේ එහෙමයක් කියන්න නෙමෙයි. ඒ හින්දා මම අර රළු උදාහරණයක් කියන්නම්. දැන් මේක ගන්නකෝ. හඳේ හාවෙක් ඉන්න බව අපි ඉපදෙනකොට දන්නේ නෑනේ. මේක උදාහරණයක් හරි. උදාහරණෙ පිටපයින්ද බා. අපි ඉපදෙනකොට දන්නේ නෑනේ හඳේ හාවෙක් ඉන්න බව. හරිනේ.
එහෙමයි.
එතකොට හඳේ හාවෙක් ඉන්න බව අපි දැනගත්තට පස්සේ නේද අපේ එතුවක්කල් හිත ඇතුලේ නොතිපිච්ච හඳේ හාව ඉන්නවා කියන හිත කියන එක හම්බෙන්නේ. ඒ කියන්නේ හඳේ හාවෙක් ඉන්න බව අපි මුලින්ම දැනගත්තට පස්සේ ඉඳන් නේද හඳේ හාව ගැන අපිට හිතට හිතෙන්නේ.
එහෙමයි.
එදා ඉඳන් නේද හඳේ හාව බලන්න යන්න ඇස් දෙක පරිස්සම් කරගන්න හිතෙන්නේ. හඳේ හාවත් එක්ක කතා කරනකොට අහන්න කන් දෙක පරිස්සම් කරගන්න හිතෙන්නේ. එයාව අල්ලන්න අත් දෙක පරිස්සම් කරගන්න හිතෙන්නේ. ඒක වෙනතන මේ උදාහරණෙ පොඩ්ඩක් බැලුවනම් හඳේ හාව ඉන්න බව අසා ගැනීම වගේ තමයි අවිද්‍යාව. ඒ මතනේ එදා පටන්නේ හඳේ හාව ගැන හිතෙන්නේ, බලන්නේ, අහන්නේ, කියන්න හදන්නේ. ඒ වෙනතන හඳේ හාව කියන සිද්ධිය මතයි ආයතන හය බිහින්නේ කියලා. පැහැදිලිද?
ආපෝ බණ්ඩක් කියන්නේ
මෙතන උදාහරණයක් අදහස ගන්න. අපි ඉපදෙනකොට හඳේ හාවෙක් ඉන්න බව දන්නේ නැහැ නේ, දැනගන්න බෑනේ.
එහෙමයි.
එතකොට හඳේ හාව බලන්න තියෙන හැක්, හඳේ හාව ඉන්නව නම් එයාගේ සද්ද අහන්න තියෙන කණක්, හඳේ හාව අල්ලන්න තියෙන අතක්, හඳේ හාව ගැන හිතන හිතක් කියන එක ඉපදෙනකොට හම්බෙන්නේ
නැහැ නේද?
නෑ. එතකොට හඳේ හාව සම්බන්ධව ඉපදෙන්න පුළුවන් ආයතන හය මේ මොහොතේ අපේ මනස අපි තුල හම්බෙලා නැහැ කියලා.
නැහැ.
එතකොට එතන තියෙනවා හඳේ හාව බලන, අහන, හිතන කියන මම ඉපදෙනකොට නැති බව.
එහෙමයි.
එතකොට තේනවද එතන හඳේ හාවෙක් ඉන්න බව අසා ගත්තට පස්සේ පෙරපසු නොවි හඳේ හාව ගැන හිතෙනවා, හඳේ හාවව පේන්න අපි ටෙලස්කෝප් හදනවා, හඳේ හාවගේ සද්දාහන්න උපකරණ යවනවා, හඳේ හාව අල්ලන්න අත පරිස්සම් කරගන්නවා කියන ඇසකන නාසය දිව ශරීරය මනස කියන හයම බිහි වෙන්නේ හඳේ හාව ඉන්නවා කියන ඒ ස්වභාවය මත කියන එක තේරෙනවද?
එහෙමයි.
අන්න ඒක තමයි ආයතන හය පහළ වෙනවා කියන කේ ස්වභාවය. පැහැදිලිද?
ඒ ස්වභාවය හිත කියන එකක් නෙවෙයි නේද? හිතේ
ඔව් අර මම කිව් එක තේරුණා නම් ඒතකොට තේරෙනවා අපි හඳේ හාව ඉන්න බව අහගත්ත දවසින් ඉඳන් හිතට හිතින්න ගන්නෙ හඳේ හාව ගැන.
එහෙමයි.
එතකොට එතන හිත ඇතුලේ හඳේ හාව දරන් ඉන්න එක නෙමෙයිනේ. හිත කියන එක දරා ගන්නෙත් හඳේ හාව මත.
ඔව්. එතන වහන්සේ අර මුගත්තා කියන එක මේක හදන හිතට කියන එක නේද? ඒ කියන්නේ බාහිරයෙන් තාව නෙමෙයි. ඒ හඳේ හාව මුලින්ම හැදුනා
කියන
අවිද්‍යාව මත හැදෙන ගතිය දෙන එකක් නේ. බාහිරයෙන් යන කතා.
නෑ නෑ. මම කියන්නේ උපමාව කියලා. ඔය අපි අහගත්ත මුලේක වගේ තමයි අවිද්‍යාව වෙන ස්වභාවය.
එහෙමයි. ඒ අවිද්‍යාව මත මං කියේ ආයතන හයම එතන.
දැන් මේ ලෝකයේ බිහි වෙන්නේ මොන හරි අහගත්තට පස්සේ ඒකෙන් හිතට කියලා. එතකොට අපි දන්නේම නැතුව බාහිර සද්දයක් මත අපේ මනස හැදුනා කියලා ගත්තොත් අනිවාර්යයෙන්ම අභ්‍යන්තර බාහිර සමස්තයම තියෙනවා.
එහෙමයි.
ඔබ වහන්සේ කියන්නේ මේ පෙර ඇසුර එහෙම නැත්නම් අතීතය මතයි අපි මේ ගොඩනගාගෙන යන්නේ කියන එක නේ? එහෙමද?
නෑ මම දැන් ටිකට කලින් කිව්වේ ඔහොම ගන්න එක වැරදි කියලා. මන්ද අර සහගෙන හිත හදා ගන්නවා කියන එක නෙමෙයි වෙයික වැරදි කියලා. ඒක තමයි දැන් ඔය නැන්ද කිව්වේ වෙන විදිහට.
නෑ මං කියන්නේ දැන් අපි හඳේ හාව කලින් අහපු එකක් නිසා ඒක කොහොම හරි ඒ අතීතයේ සිදු වුණු දේ නොනවත්වාම තමන්ගේ පංච උපාදානස්කන්ධ එහෙම නැත්නම් මේ ප්‍රපංච පංච උපාදානස්කන්ධ එක ගමන් කිරීමක් තියෙනවා කියලා එහෙම නෙමෙයි.
එතකොට මෙහෙම ගන්න ඕනේ. එතකොට අපේ අතීතයේ බිහිලා තියෙන ආයි භෞතික බාහිරයක් මත නේද?
එක මත වැටෙන්නේ නැහැ ඒ කියන දේ.
නෑ අර අර ඒ කිය උදාහරණ ගන්නු දැන් අපි ගත්තොත් යම් දවසක අහගත්ත දෙයක් නිසා නම් අපේ මතකයට හඳේ හාවගෙන ආවා කියන්නේ. එතකොට සද්දේ එන මුල්ලලා තියෙන්නේ.
එහෙම විය හැකි නේද?
නෑ ඒ තමයි. එහෙම විය හැකිට වඩා දැන් උතන අදහස් කරන්නේ එහෙම එකක් නේද?
එහෙම තමයි.
ආ එතකොට අපිට අපිට තේරෙන්නේ මොකද්ද? සද්දේ නිසා කනාව කියලා නේද?
සද්ද නිසා නෙවෙයිද කනක් හදාගන්නේ?
නෑ ඒක නිර්වචනය වෙනදෙනවා. කන නිසායි සද්ද හැදෙන නිසා සද්ද නිසා කන හැදෙනවා නම් ඒක සම්පූර්ණ ලෝකය. ඒ
දැන් මට සද්දයක් ඇහෙනවා. එතකොට ඒ සද්දේ එතනින් ඉවර වෙනවා. ඒ කියන්නේ ඒ සද්දය ආපහු මම දැනගන්නේ ඒක නැති වුණාට පස්සේ.
ඔය එහෙම මම කියන්නේ දැන් ඔතන ওই නිර්වචනේ බර තියෙන්නේ කනටද ඇහෙන සද්දේටද?
ඇහෙන සද්දෙට.
ඒතර ඇහෙන සද්දෙට නම් බර තියෙන්නේ. එතකොට සද්දෙ නිසා නේද කන ඇවිල්ලා තියෙන්නේ හොම් බැලුවොත්.
කනේ කියලා දෙයක් අපි ඇත කියලා ගැනීම උඩ නිසා ඊටවට කන ආපහු
කරවල නොගන්නේ කොහොමද? කන කියලා අපි කියන්නේ කන කියලා ඇත කියලා නොගන්නේ කොහොමද?
ඇත කියලා නොගන්න අපි ඒක මන් දන්නේ නැහැ හරියට කියන්න. නමුත් ඇත්ත කියලා ගන්නකම් අපිට අපි ඒක ගැන කනක් තියෙනවා කියලා විශ්වාස කරනවා නේද?
ඔය ඉතින් හොඳට බලන්න ඕනේ. ඇත්ත කියලා ගන්නකම් කියලා වචනයක් එනවා නම් අපි ඇත්ත කියලා ගන්න නැත්නම් අපිට ගන්න දෙන්නේ මොකද්ද? නැත කියන එක නේද?
එතකොට කනක් නැහැ කියනවානේ.
ඔව් ඒක තමයි කොහොමවත් ඉන්නේ අන්ත දෙකේ තමයි. අපි 요거 බලෙන් හිතුවා කියලා මොකක්වත් වෙන්නේ නැහැ ඉන්නේ මොකේ?
ඔතන හරි ගැස්සල දෙන්න ස්වාමීන් වහන්සේ.
ඒක තමයි මම අර කිව්වේ නැන්ද නැන්ද කියපු ප්‍රශ්නේ මම උත්තරේ ගන්න ඇහුවේ ඒකයි ප්‍රශ්නේ. දැන් ඔය නිර්වචන වල බලන්න ඔය නිර්වචන වල ඇස කන නාසය දිව ශරීරය මනස කියන එකටද ප්‍රමුඛත්වය වෙන්නේ නැත්නම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලටද මේ ප්‍රමුඛත්වය වෙන්නේ කියලා?
ඒ කොයි එක ගත්තත් රූප 28ම ප්‍රපංචයක් නේ ඇති දෙයක් නෙමෙයිනේ. එතකොට ඒක පංච උපාදාන
සංකේයයක්. ඒක තමයි. දැන් එතකොට ඕක ඇති දෙයක් නෙමෙයි කියද්දී නැති දෙයක් පවතින බවට අරගෙනනේ.
නැති දෙයක් පවතින බවට අරගෙන ඒක
ඇයි දැන් ඔය
ඔය මම ඒ දර්ශනයක් නේ
ඇති දෙයක් නෙමෙයි නා මොකද
ඒක මගේ එතකොට ඒක එතන තියෙන්නේ දර්ශනයක් නේද මිත්‍යා දෘෂ්ටියක් එතන තියෙන්නේ දෘෂ්ටියක්
ඔව් ඒ කියන්නේ මෙහෙම රූප 28ක් නැති බවට හම්බෙනවා නම් ආයි රූප 28 හම්බෙනවා ඒක ප්‍රපංචයක් කියලා හරි ගන්නව නම් ඒ කියන්නේ එහෙම එකක් නැති බවට යරන් තියෙන්නේ. ඒ කියන්නේ උච්චේ දෘෂ්ටිය. ඒකයි මං කිව්වේ අපි මේක ජීවිතේ අලුතෙන් අරන් හිතන්න ඕනේ අපි ඉන්නේ ඇතාන්තයේද නැතාන්තයේද කියන එක. අපි ඉපදෙනවා කියන්නේ ඇත නැතාන්තයේ ඉන්න තමයි. ඒ කියන්නේ මම අලුතෙන් මෙනෙහි කරන්න ඕනේ නැහැ මට මේක තියෙනව නැද්ද කියන එක. තමන් ජීවත් වෙන බව තේරෙනවා කියන්නේ එක්කෝ ඇත නැත්නම් නැත. පැහැදිලිද?
එහෙම පැහැ
නෑ මම කියන්නේ දැන් උතන ඔය හිතන එකේ තියෙන ප්‍රශ්නේ පැහැදිලිද? එරුණද?
ඒක අහන්නේ ප්‍රශ්නයක් තියෙන බව පැහැදිලිද කියලා.
ඔය ලොකුනද නැහැ ඔය. මං හිතන්නේ අර හැබැයි හේතුවත් දැන් ඔය ඔතන ඔය ඔය නැන්ද කියපුව අදහසින් පොඩ්ඩක් තේරුම් ගන්නවා මං කියලා දැන් අපි යමක් හැදෙන විදිහ අර රූපයක් පැත්තෙන් සම්පර කරගන්න හදනකොට හොඳට පොඩ්ඩක් නුවණකින් බලන්න ඒකෙදි තමන් ඇහැ කියන එක ස්ථාවරත්වය තුල තියාගෙන නෙමෙයිද කියන්නේ කියන එක. එතකොට රූපයක් ගැන කොච්චර කතා කරලා ඒක හැදෙන හැටි මේ නැසෙන හැටි නැත්නම් උද වෙන බෑ වෙන හැටි බැලුවා කියන එක වැඩක් නැහැ. මොකද ඒක බලනකොට ඇහැ කියන එක නිත්‍ය වෙලා නම් එයාට උදයෝගය හම්බෙලා නැහැ. ඒක නැති නැති බවක් හම්බෙන්නේ. මම අන්න ඒක චුට්ටක් අර ටියුන් කරලා දෙන්නයි මම ඇහුවේ. අර සද්දයක් සද්දයක් ඇහෙනකොට කන හැදෙනවා කියලා ගණිද්දි බර ඇවිල්ලා තිනේ කනට නෙමෙයි නේද කියලා මම මේ ප්‍රශ්නේ අහුවේ ඒ හින්දා. මම හිතනවා පැහැදිලි ඇති කියලා.
මම හිතන්නේ යා ඩ්‍රොප් වුණා සයින්හස. ඒ මේ දැන් අපිට දැන් හිතනවානේ සද්ද ඇහෙන කොටයි කන උපදින්නේ කියලා. ඒ වුණාට සද්ද ඇහෙන වෙලාවෙත් කන උපද්දගෙන නේද?
අන්න ඒක තමයි තේරුම් ගන්න ඕනේ මේකේ. මේ මේ කන ඇස කන නාසය දිව ශරීරයේ මේ මොහොතට ඇති වෙලා ඊට පස්සේ මොහොතින් විරෝධ වෙනවා කියන්නේ සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටියක්. මෙතන වෙන්නේ මේ ආයතන හයම අපිට හැම මොහොතෙම සවිඥානිකයි. මෙතන වෙන්නේ එක ආයතනයක් ප්‍රමුඛ වෙනකොට ඊතුරු ආයතනය අප්‍රමුඛ වෙනවා අපිට. ඒ හින්දායි අපිට නැහැ වගේ තේරෙන්නේ ඒක. ඒ කියන්නේ සද්දයක් ඇහෙනකොට තමයි අපිට කනක් තියෙන බව තේරෙන්නේ. හැබැයි අපි සද්දයක් ඇහෙන්නේ නැති වෙලාවට සද්දයක් ඇහෙන්නේ නැහැ කියන එක තේරනවා කියන්නේ ඒ මොහොතේ කන තියෙනවා. එනික කන පවතිනවා. හැමතිස්සෙම කන් දෙක අරගෙන ඉන්නේ. පහළ අන්න එතන තමයි තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි අතන පැවැත්ම තේරෙන්නේ. අපිට අද ලෝකේ තුල තියෙන නැවැත්මක් නේ. ඒ කියන්නේ කන එක මොහොතක තියෙනවා ඊළඟ මොහොතේ කන නැහැ කියලා තේරෙන්නේ. නමුත් හරියට වැටහුනොත් තේරෙයි මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඒවාෙන් අපි කවදාවත් අයින් වෙලා ඉඳලා නැති බව. තේරුණාද? අද මම අදහස් කරන්න ඒ පැත්ත වෙන්නදී මේ කියන්න ඕනේ කියලා කියන්නද?
එහෙමයි එහෙමයි. ඒක තමයි විස්තර කරන්න ඕනේ. ඒ කියන්නේ සද්දේ නැති බවෙනුත් කන ඉපදිලා නේද?
එහෙමයි. රූපයක් නැති බවට හම්බෙන්නේ ඇහැ තියෙන කෙනා. නැත්තම් රූපයක් නැති බවට අපිට ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ඇහෙන්න තමයි දන්නේ ඉස්සරහ දෙයක් තියෙනවා කියලා. ඇහෙන්න තමයි දන්නේ ඉස්සරහ දෙයක් නැහැ කියලා. ඔය හැමතැනම ඇහැට පේන රූප එහෙම එහෙ වෙලා. හැබැයි තේනීම නැත්තම් ඇහැ කියන එක එහෙම්ම නිත්‍යව පවතිලා. බුදුහාමුදුරුවෝගේ උත්තරේ පහළ වෙන්නේ ඇහැ ඉස්සරහට පේන දේවල් වල අනිත්‍ය බවක් කියන්නේ නෙමෙයි. පේන ගතියම අනිත්‍ය බවට අහු අල්ලගන්නයි බුදුහාමුදුරුවෝගේ කෙනෙක් කියලා ධර්මයේ කියන්නේ.
මං හිතන්නේ මේ පත්නා ආයේ ජොයින් වුණා නේද?
ඔහු වටනේ මේ පුදුම දෙයක් වුණා. මේ කම්පියුටර් එකේ මේ මවුස් එක වැඩ කරන්නෙම නැතුව ගියා. මම මේ අනිත් කම්පියුටර් එකට ආවා ජොයින් වුණා. බොහොම පිං.
අර මේ මම නැන්දර කියපු එකේ එතන අර්ථය බහිනවා දන්නේ නැහැ. يعني එතන නැන්ද බලන්න දැන් අපි ඔය විස්තර කරගෙන තියෙන හැමතැනම අපිට අද බර ඇවිල්ලා තියෙන්නේ ඇහැ ගැන නෙමෙයි නේද? ඇහැට පේන දෙයක් හරි කනට ඇහෙන දෙයක් හරි මුල් වෙලා නේද අපිට ලෝකය කියන එක හදනවා කියලා තේරලා තියෙන්නේ අද?
සම්පූර්ණයෙන්ම ලෝකය මම හිතාගෙන ඉන්නේ ලෝකය හැදෙන්නේ සම්පූර්ණයෙන්ම මේ ආයතන හයෙන් කියලා.
ඔව් ආයතන හයෙන් හැදෙන්නේ කොහොමද කියන එක උදාහරණයක් දෙන්න. ඒ අපි සද්දකින් වගේ ගත්තොත් කොහොමද හැදෙන්නේ ලෝකේ? එහෙනම් මම මෙහෙම කිව්වොත් හරිද බලන්නකෝ. සද්දයක් ඇහෙනවා. ඒ ඇහෙන සද්දේ කියන්නේ සද්දයක් ආවක් සද්දයක් ඇහෙනකොට මගේ කනට තේරෙන සද්දයක් ඇහෙන බව. ඒ මොහොතේ නේද ඉන්ද්‍රිය ආයතන හය ටික හැදෙන්නේ.
ඔව්.
ඒක වැරදි.
තින්නම් සංගති පස්සෝ කියන තැන මම කල්පනා කරේ.
නෑ මේක මෙහෙම ගන්න. දැන් ඔතන මම ඔන්න පොඩක් පැහැදිලි කරලා දෙන්නම්කෝ. මෙතන මට ඇත්තම කියලා දෙන්න පුළුවන් ඉන්නේ තමන් දරන් ඉන්න දෘශ්‍ය වල වැරදි ටික තමයි ඈ. ඒ හින්දා ඒ ටික හොඳට අහන්න. ඒකෝ තමන් ඉතින් මේ වැරදි දෘෂ්ටික අයින් වෙලා අර සම්මාදිටිය පැත්තට ලං වෙයි.
ඔකේ.
මෙහෙම ගන්නකෝ. දැන් අපිට පටිසෝපපාදය කිව්වම තේරෙන මොකද? ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියලා තුන එකතු වුණාට පස්සේ තින්න සංගති පස්සෝ වෙනවා. එතකොට තමයි ස්පර්ශය හටගත්තා කියලා ගන්න අපිට තේරෙන්නේ. එහෙම ගත්තොත් හොඳට බලන්න ඔතන කතා කරන්නේ ඇස සහ රූපය සහ චක්කු විඤ්ඤාණය කියන ඒ ටික නිසා ස්පර්ශය කියන මේක හම්බෙනවා කියන එක නේද?
ඒකම තමයි පස්ස කියන්නේ නේද?
ඔව් ඒක තමයි. දැන් මම මෙහෙම අහන්නම්කෝ. ඇහැයි රූපයයි කියන්නේ දෙකක් දෙකක්ද?
වටහාගත යුත්තේ එකක් හැටියට. මොකද මේ මැදට තියෙන විඤ්ඤාණය නිසා රූපේ කාන්තයක් ඇතේ කාන්තයක් විඤ්ඤාණය මැදනේ. විඤ්ඤාණය එක දෙකට බෙදෙන බවයි මං හිතාගෙන ඉන්නේ.
ඔව් හරි. ඒතකොට විඤ්ඤාණය හරි දෙකට බෙදෙනවා කියලා දෙකක් හම්බ වෙනව නේද?
එහෙමයි.
ඔව් එතකොට බලන්නකෝ ආයි අපි ගමුක ඇහැයි රූපය එකමයි නමුත් විඥාණයෙන් දෙකට බෙදෙනවා කියලා. නමුත් දැන් විඥාණයෙන් දෙකට බෙදෙන බවක් ගැන පටිසමුපාදේ වෙනනවා.
නෑ. විඥානපත්‍ය නාම රූපන් නාම රූප පත්‍ය විඥානම් නේද?
ඔව්. හරි. එහෙම ගන්නකො එතකොට මම අහන්නේ ආයි විඥාණය කියන්නේ නාම රූප කියන්නේ දෙකක් දෙකක්ද?
ප්‍රශ්නේ ලොකු වැඩි. මම හිතන්නේ ඔක්කොම එකක් කියලා.
හරි අපි ගමුකෝ නිකන් දැන් අනුමානට හරි එකක් කියලා හිතනවා නම් එතකොට ගන්න පුළුවන් ද සද්ද ඇහෙනකොට තමයි කන හැදෙන්නේ කියලා.
එහෙම ගන්න බෑ.
ඒක දිනවද අපි නිර්වචනය කරගන්න එකයි ධර්මානුකූලව බැලුවාමයි එතන අර්ථ දෙක වෙනස් වෙනවා.
එහෙමයි.
ඒක රොතන බුදුහාමුදුරුව පෙන්නන්නේ සද්ද නිසා කන ඉපදෙනවා කියලා නෙමෙයි. සද්ද නිසා කන ඉපදෙනවා නම් කන ඉපදෙන එක නතර කරන්න බෑ බුදුහාමුදුරන්ට. ඒ සද්ද කියන එක පවතිනවා.
ප්‍රශ්නේ තියෙන්නේ කන ඉපදින එක නවත්තන්න පුළුවන්ද?
පුළුවන් පුළුවන් අනිවාර්යෙන් පුළුවන්. කන ඉපදින එක නවත්තන්න පුළුවන් කියන්නේ කන නැති කරලා නෙමෙයි.
ඒකනේ.
ඒක තමයි බුදුහාමුදුරුව වෙනස් වෙන්නේ අනිත් ඒවාට වඩා බුදුහාමුදුරුව පෙන්වන්නේ නැති කරලා ඉවර කරන සසරන් නෙමෙයි. නැති කරන එකේ වැරද්දම ඕක දන්නවද? නැති කරොත් නැති බව තියෙනවනේ.
එහෙමයි.
බව. ඒ කියන්නේ මොකද? ආයි තියෙනවනේ.
එහෙමයි.
ඒ කියන්නේ ආයි පැවැත්ම. ඒ හින්දා තමයි බුදුහාමුදුරුවන්ටවත් බැරි නැති කරලා මේක අයින් කරන්න.
ඒක වටහා ගැනීම එකලවත් යුත්. එහෙමද?
මොකක් වටහා ගන්නද? නැති කරන්න බෑ කියන එකද?
නෑ. එතන තියෙන සත්‍ය වටහා ගන්න එක. සමුදය දැනගන්න එක. එහෙමද?
නෑ. සමුදය දැනගන්න එක නෙමෙයි. සමුදය කියන එක තේරෙන්නේ මොකක් ගහනොත්?
මං අහගෙන ඉන්නම් ස්වාමීන් වහන්සේ.
අහන් ඉන්නවා කියන එක නම් හරියන්නේ නැහැ. නෑ ඒක තමයි. ඒතර බලන්න දැන් අපි මම මෙහෙම අහන උදාහරණයක්. මම මට අසනීපයක් නැහැ කියලා මම විශ්වාසයෙන් කියනවා නම් මම මොකද දැනන් ඉන්න ඕනේ?
අසනීපය කියන එක ගැන මම දැනන් ඉන්න ඕන.
අන්න හරි. එහෙනම් සමුදය ගැන කතා කරන්න නම් මොකක් ගැන හරියට ප්‍රත්‍යක්ෂ නෝනක් වෙන්න ඕනද?
ඒකේ මේ යමක් හැදුණු හැටි දැනගෙන ඉන්න ඕන.
නෑ.
කොහොමද
මොන හරි දෙයක් හැදුණු හැටි ගැන කියනවා නම් නොහැදෙන විදිය ගැන හරියට දැනන් ඉන්න ඕනේ.
ඒක තමයි නොහැදෙන හැටි දැම ගන්න ඕන.
නැහැ ඒක නැතුව සමුදේ ගැන කතා කරනවා කියන්නේ පැවැත්ම. ඒ කියන්නේ ඇත නැත හම්බෙන්නේ.
ඔව්.
ඒක රොතන පින් පොයින්ට් වෙන්නේ මේ අනුත්පාදේ නිරෝධයට. නිරෝධය ගැන අල්ලගන්න නැතුව වෙන එක නිර්වචනයක්වත් හරියන්නේ නැහැ ලෝකෙටම ඉන්නේ.
ඒක හරි. ඒක වැටහෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක නේද? සබ්බන්තර නිරෝධ ධම්මං කියන තැන.
එහෙම. අපිට ඕක දැන් සම්බන්තන් නිරෝධ ධම්මං කියන පාලි පාඩයත් අපිට නිරෝධ නෙමෙයි අපිට ඕක ඇතනතන්තෙන්
තියෙන්නේ.
අහහ. ඒ ඔය බුදුහාමුදුරුව පෙන්නපු ඔය පාලි වචනේ අපිට අද ඕක වචනෙට කිව්වට අපේ හිත තුල තේරෙන්නේ ඕක තියෙන නැති බවක් ගැන. හරියට තේරෙනවා නම් ඔය වචන පද අතික්‍රමණය වෙන අර්ථකින් එන්නේ. එහෙනම් වචන පද අයින් වෙනවා කියන එක නෙමෙයි. ඔය අහස ඇතනත පැත්තට අහුවෙන්නේ නැහැ එතකොට.
ඔව්. එතකොට හත නොගන්න බව තමයි වැටහෙන්න ඕන නේද ස්වාමීන් වහන්සේ? නැද්ද?
හට නොගන්න බව වැටහෙන්න ඕනේ කොතනද කියලා හිතෙන්නේ.
යමක් දැන් ඒක ගත්තොත් ඔතන තියෙන දැන් කොග්ගලගේ මහත්තයාගේ බල්ලා දියේ ඉන්න බල්ලා කියන තැන බල්ලෙක් ඉඳලා නෙමෙයිනේ. එතකොට යම් කිසි රුප්පණය වීමේදී අපි දැනගන්න ඕනේ ඒ රුප්පණයක් පමණක් බව.
ඔය දැන් ආයිත් ඔතන කියන්නේ මොකද්ද? ඒ මොහොතේ රූපණයක් වෙනවා කියන අදහසක් නේද ඔය කියන්නේ?
රූපණේ කියන්නේ රූපයටනේ කියලා තමයි.
හරි හරි. එතකොට එතනදී තේරෙන්නේ ඔය රූපය කියන එක ඒ මොහොතේ ඉපදෙනවා කියන අදහසක් නේද?
එහෙම තමයි මගේ අදහස තියෙන්නේ ස්වාමීන් වහන්සේ.
එහෙම ගත්තොත් ඔන්න බලන්න ඔතන අදහස. එහෙම ගත්තොත් කලින් දැකපු රූපය සම්පූර්ණයෙන්ම නිරෝධ ධර්මයකට ගිහිල්ලා කියලා අහුවෙනවනේ.
පවතින දෙයක් නැහැ නේද ස්වාමීන් වහන්සේ?
එහෙනම් මොකද පොදින්?
දැන් මං කියන්නේ පංච උපාදානස්කන්ධයක් ඊටාම වේගයෙන්ම විඥාණයට පිහිටන්න නෙමෙයි විඥාණයකට පවතින කියන්නේ තියෙන්න බෑනේ ඒක ඊටාම වේගයෙන් නැති වෙන දෙයක් නේ.
ඒක තමයි. එතකොට බලන්නකෝ මේක. එතකොට බලන්න එක හිතක් ඇති වෙලා නැති වෙනවා නම් ඒ හිත සම්පූර්ණයෙන්ම ඔය කියන අදහස හැටියට නිරෝධ ධර්මයකටද පවතින්නේ නැති බවකටද යන්නේ?
නැති බවකට යන්නේ.
එහෙන් බැලුවොත් ඒක ඇත්තරම කෙරෝලෙම් අර්ථය ගත්තාම ඇත්තරම හිත නැති වෙනවද? නැති හිත ඒ මොහොතේ පෙරවසුම වී ඇති වෙන හින්දා හිත දිගටම පවතිනවා.
දිගටම පවතින දෙයක් නැහැ.
නෑ නෑ ඒක තමයි අපි ඔය පවතින දෙයක් නෑ කියලා කියන්නේ බුදුහාමුදුරන් අපේට තියලානේ. මම කියන්නේ දැන් ඒ අර්ථෙන් ගන්න නැතුව තමන්ට තේරෙන්නේ ගන්නකො.
ගත්තු පංච උපාදානස්කන්ධය කියන එක දැන් නන්දකෝවාද සූත්‍රයේ වගේ. ගත්තොත් මෙතන පහන කියන එක එතකොට ආන්නේ දැන් පහනක් දැල් වෙන පහනක් පත්තු වෙනවයි කියන්නේ එතන තියෙන දෙයක් නැහැනේ කියන්නේ ආලෝකයේ තියෙන කියන්නේ එක පංච උපාදානස්කන්ධ ඒ වගේ දෙකෙන් දැවෙන දෙයක් මේ කියන්නේ එතන ඉතුරු වෙන දෙයක් නැහැ කියන එක මේ කියන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධ වටයක් කියන්නේ පංච උපාදානස්කන්ධය ඇති වෙමින් නැති වෙමින් යෑමක් මිසක්.
ඔව් ඉතින් මෙහෙම ගන්නකොට සරලවම පංච උපාදානස්කන්ධය එක මොහොතක ඇති වෙලා ඊට පස්සේ නැති වෙනවා නම් ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධේ නිරෝධද නැද්ද?
ඒක නිරෝධයි.
ඉතින් එහෙනම් අපිට බුදුහාමුදුරුවෝ නමක් අලුතෙන් බණ කියන්න ඕනේ නැහැ. අපේ ජීවිතය තුළම නිරෝධය තියෙනවා. ඒ කියන්නේ දැන් නැන්දට නොතේරුණාට නැන්ද ඇත්තම දැනගන්නවත් ඕනේ නැහැ. ඔය කියන විදිහට පංච උපාස්කන්ධය අපේ මේ මොහොතේ නිරෝධ වෙනවනේ.
මොකද මේ අපි අහන එක අකුරක් අකුරක් පාසා පංච උපාදාන ස්වරයක් පාසා පංච උපාදාන ස්කන්ධය නම් ඒක අතීතයට ගිහිල්ලා නේද?
දැන් ඒ අකුර අකුර ගානේ පංච උපාදානස්කන්ධය දැන් කලින් අහපු අකුර මේ වෙනකොට නැහනේ.
නෑ ගිහිල්ලා නෑ.
يعني ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ කියන එක එහෙනම් ඒ කියන්නේ කලින් අකුර සාවේස පංච උපාදානස්කන්ධය සම්පූර්ණයෙන්ම ශුන්‍ය වෙලා ගිහිල්ලා නේද?
ඒ ඔක්කොම ශුන්‍ය වෙලා ගිහිල්ලා.
ඔව් ඉතින් එහෙම බැලුවොත් ඕක බුදුහාමුදුරු පහළුණා නේද ලෝකය තුල තියෙනව නිවන කියන එක.
ඒක නිවන නෙවෙයි ඒක පැවැත්ම නේද?
ඒක පැවැත්ම. ඔතන ශුන්‍යතාවයක් කම නෑ ඔය වෙන්නේ නැති වෙන එක.
ඔක ලෝකේ පැවැත්ම නෙවෙයිද?
ඕක තමයි පැවැත්ම. එතකොට ඒකයි මම කිව්වේ ඒ මොහොත රූපණය වෙනවා කියලා එකක් නෙමෙයි තියෙන්නේ මේකේ. ඒ මොහොත රූපණය වෙනවා නම් කලින් රූපණය වෙච්ච එක එක්ක නැති වෙන්න ඕනේ නැත්තම් නිරෝධ වෙන්න ඕනේ. අපිට වෙන්නේ නැති වෙන එක. නැති වුණා කියන්නේ මොකද්ද? රූපණය මේ 100% අයින් වුණා කියන එක නෙමෙයි. එතන වෙන්නේ නැති රූපණය දිගටම පවතිනවා. ඒ රූපණය කියන එක ස්ථාවරව පවතිනවා.
ඒක මට පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ.
يعني මෙහෙමයි දැන් සරල ගන්නකො මෙහෙම එක. අපි ගමු අම්මා කියන වචනේ හඬ ගන්නකො හඬ. හරිද ස්වර ටික ගන්නකො අම්මා කියන එක.
එහෙමයි.
හරි මෙහෙම ගන්නකො. දැන් ආ කියද්දි මේ මොහොතට අය අල්මයන්න කියනකොට අයන්න සම්බන්ධ රූපණය නැති වෙනවද නිරෝධ වෙනවද?
ඒක මට පේන්නේ නැති වෙන විදියට Nirodha එතකොට ඔය දෙකේ වෙනසක් හොයාගන්න එපේ මං.
ඕ Nirodhaයි කියන්නේ මොකද්ද? කෙලින්ම ශුන්‍යතාවය. නැති වෙනවා කියන්නේ අශුන්‍ය බව.
ශුන්‍ය. ඒක පැටහෙන්නේ නැහැ. එතකොට ඒක අශුන්‍ය නිසා නේද මට ඒ වචනේ කොහොම හරි ඒක හිතේ තැම්පත් හිතට ඒක මතක් වෙන්නේ.
ඔව් එතකොට හොඳට බලන්න අර කියන වගේ ඒ මොහොත රූපණයක්ද තියෙන්නේ මෙතන නියතව රූපණයක් දිගට පැවතිලාද තියෙන්නේ කියන එක බලන්න. අශුන්‍ය වෙනවා කියන්නේ මොකද්ද දිගටම? රූපණේ වෙලාවම සිවිල නේද?
ඔව්. ඔව් ආහා රූපණ ඇති වෙනවා පංච උපාදානස්කන්ධ වගේමයි.
එහෙමනේ රූපණේ කියන එක තියෙන්නේ පංච උපාදානස්කන්ධය තුල. රූපස්කන්ධයේ රූපණේ වෙන්නේ ඒ කියන්නේ රූපස්කන්ධයේ රූපණේ වෙනව නෙමෙයි රූපස්කන්ධයේ නිර්වචනයේ රූපණේ.
ඔව්.
නැතුව මොනවා එක ඒ කියන්නේ රූපයක් රූපණේ වෙනවා කියන එක නෙමෙයි. රූපදීතිකෝ වික්වේ තස්මා රූපන්ති උච්චති කියලා පෙන්නන්නේ කජ්ජනී සූත්‍රයේ. ඒ කියන්නේ රූපණේ වෙන අදහසයි රූපස්කන්ධය කියන්නේ. ඒ කියන්නේ මේ දැන් මෙහෙම ගන්න එපා. එළියේ තියෙන රූපයක් ඇහැට ගැටුණාට පස්සේ හිතට රූපණයක් එනව නෙමෙයි. තේරුණාද?
එහෙමයි. ඔව්, ඒක වෙන්න බෑනේ කොහොමද?
ඒක වෙන්න බෑ. ඔය ඔතන
ඇතිවන පංච උපාදානස්කන්ධේ මම පිළිහිටනවා නේද? එහෙමද?
නෑ නෑ, ඇතිවන නැතිවන පංච උපාදානස්කන්ධය මයි මම. ඒකේ පිළිහිටනවා නෙමෙයි.
එතන විස්තර කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. දැන් ඒ
ඒකට එන්න පුළුවන් අර අදහස තේරුම් ගත්තා නම්. දැන් මම කිව් එක බලන්නකෝ. මෙතන තේරෙනවද? මෙතන රූප, දැන් මම අහන්නේ රූප වේදනා සංස්කාර විඥාණයෙන් තොර ජීවත් වෙච්ච වෙලාවක් තියෙනවද?
නැහැ.
නැහනේ. ඒ රූපස්කන්ධය කියන එක පැවතුලා තියෙනවනේ දිගටම.
තියෙනවනේ.
ආ, එතකොට තේරෙනවද ඒ ඒ මොහොත රූපණයක් ගැන නෙමෙයි බුදුහාමුදුරු රූපස්කන්ධය කියන එකෙන් අදහස් කරන්නේ. පැහැදිලිද මං කියන එක? ඒ ඒ මොහොතට රූපණය වෙනවා කියන එක අපිට ගණ්ඩ වෙන්නේ ඇහැට පේන රූපේ පැත්තෙන්ද නෙමෙයි කියන්නේ. අපිට ඒ ඒ මොහොතරයි රූපණය වෙන්නේ කියන එක අපි කතා කරනනම් කතා කරන්නේ එළියට දාලා නෙමෙයිද බලන්න.
ඒ එළියට දාලා තමයි මට මෙහෙම හිතෙනවා. රූපණය කියන තේරුම මට හරියට වැටහුනොත් එතකට මං රූපයෙන් නිදහස් කියන එක.
මේක හැන්නේ වැඩි දැන් ඒක විශ්වාසයක් විතරනේ. ඒතකොට අපි කලින්ම ෂෙඩියුල් කරලා තියෙනෝනේ රුප්පණේ කියන එක වටහා ගැනීම තමයි මේකේ කරන්න ඕනේ වගේ එක.
අන්න හරේ.
බෑ, ඒක මොකක්වත් කරන්න බෑ. ඒ සාමාන්‍ය ලෝකේ රස්සාවක් කරනවා වගේ වැඩක් ඔය කරන්නද? ඒතකොට අපි දැන් කලින්ම දන්නෝනේ නිවන කියන්නේ මේ වගේ එකක්. ඒක තමයි හොයාගන්න උනේ කියන්නේ අපි යන්නේ.
හ්ම්.
ඒතකොට අදහස අහුවෙන්නේ
නැහැ.
අරක තමයි හඳේ හාවේ කින්න බව දරාගෙන රොකට් එකක් හදන් හඳර කියොත් මොකෝ වෙන්නේ? ඔප්ෂන් දෙකයි තියෙන්නේ. එක්ක හාව හම්බෙනවා, නැත්නම් හාව හම්බෙන්නේ නැහැ. තරර අදහස පොඩ්ඩක් තේරුණා නම් හරි. ඒ කියන්නේ මම දැන් ඔනේ කිව් එකෙන් තේරෙනවා නම් රූප වේදනා සංඥා සංකාර විඥාණයෙන් තොරව අපි ජීවත් වෙලා නැහැ කියන්නේම රූපස්කන්ධය පැවතිලාම තියෙනවා කියන එකට සාක්ෂියක් නේ ඔබ.
ඒක තේරෙනවා.
ආ, ඒ කියන්නේ මොකද? රුප්පණේ ඒ ඒ මොහොතර වෙනවා කියන එක නෙමෙයි, රුප්පණේ වෙලාමයි තියෙන්නේ.
ඒකටද වහන්සේ ටෙලිෆෝන් එකේ කතාව කිව්වේ?
අන්නරි මගේ ටෙලිෆෝන් එක හැමදෙස්සම ෆුල් ඇලර්ට් එකේ ඉන්න කියලා කෝල් එක ගන්න.
අන්න එතනට නේද? ඔව්. පොකුලගේ මහත්තයත් ඒක කිව්වා. හරි.
සොයනාස ඒ රූපස්කන්ධය මේ පෙනීම, ඇහිීම, දැනීම, දැනගැනීම ওই ඕන එකක් හරහාද යන්නේ නැත්නම් එකම දියද?
නෑ නෑ, මේතන උච්චාවචනය හම්බෙනවා ලෝකය ඇතුළට එනකොට. ලෝකය කියන එක ඇත්ත නන්නේ ලෝකයේ විස්තර එන්නේ නේ.
එහෙමයි.
පුළුවන් එන්න.
ඇහෙන්නේ නැතුව කියස් වෙන.
මම කියන එක පවතිනව නම් නේද මගේකම ගැන කියන්න පුළුවන්.
එහෙමයි.
ආ, ඒ වගේ රූපස්කන්ධය පවතිනව නම් තමයි රූපස්කන්ධයේ එක එක වෙනස්කම් කියන්න පුළුවන් එන්නේ.
ආහහ
රූපස්කන්ධය ඇතුළේ විස්තරේ නේද රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියලා විස්තර කරන්නේ.
එහෙමයි.
ඒ රූපාකාර පහ වෙනස් වෙනත් රූපස්කන්ධය කියන එක පවතින්න ඕනේ නේද?
එහෙමයි.
ඒතර මොකෝ වෙන්නේ රූපස්කන්ධය ස්ථාවරව පවතිනකොට එක මොහොතක රූපස්කන්ධය තුළ රූප කොටස හම්බෙනවා. ඒ කොට ඒ වෙනකොට ඇහැ කියන කොටස අපිට හම්බෙනවා. තව මොහොතක රූප කියන කොටස අප්‍රමුඛ වෙලා ශබ්ද රූප කියන එක හම්බෙනකොට කන කියන රූපය ඔප්නෙ වෙනවා. තේරුණාද?
සොයනාසේ අර කියන්නේ අර නියම් ෆෝන් එක ඔන් එකේ තියෙනවා.
කෝල් එක එනවා එනවා. එක වෙලාවට කෝල් එනවා, එක වෙලාවට මැසේජ් එනවා, එක වෙලාවට වයිබර් ඔන් එනවා, එක වෙලාවට WhatsApp ඔන් එනවා.
සොයනාසේ එතන විඥානය සම්බන්ධ කරන්නේ කොහොමද?
කයි දෙකට එනවා? ඒ වගේ වෙන්නේ?
සන විඥානේ සම්බන්ධ වෙන්නේ කොහොමද එතනද?
ඉතින් ආයි ඉතින් අරගම තමයි. දැන් රූප වේදනා සංඥාකර විඥාන කියද්දි හිත කියන්නේ කොහොම නේද බලන්නකො. අපිට තේරෙන්නේ හිතට ඒ මොහොතේ එක එක දේවල් හැදෙනවා. ඒතකොට අලුත් හිතක් හැදෙනවා කියලානේ. ඒ අලුත් හිතක් හැදෙනවා කියන එක බිහි වෙන්නේ අර මූලික පැවැත්ම තිබුණොත් නේද? يعني මූලික පැවැත්ම පැවතුනොත්ද නැද්ද? වෙනස් වෙනවා වගේ තේරෙන්නේ නැද්ද මූලික පැවැත්ම තුලේ ඒ ඒ මොහොතේ හිත කියන එකත් වෙනස් වෙවි යන්නේ කියන එක?
ඊගෙන ගන්න අපි ඉතින් මොකද වන්න? සිනිඳුවක් අහා ඉන්නවා. එතකොටම කකුල රිදෙන එක දැනෙනවා. ඒක කොහොමද?
ඊතර මොකද වෙන්නේ දැන් සින්දු අහනවා කියනකොට රූපස්කන්ධයක් නැද්ද?
තියෙනවා.
කකුල රිදෙනවා කියනකොට රූපස්කන්ධයක් නැද්ද?
තියෙනවා. එතකොට එතන අර එකකට එකක් මාරු වෙන්නේ.
ඒක තමයි මම කියන්න ගියේ. දැන් සින්දු ඇහෙනකොට තියෙන රූපස්කන්ධය කකුල රිදෙනකොට තියෙනවද?
නෑ.
හරි නෑ කියලා ගන්නකොට අපිට තේරෙනවා ඉතින්. එහෙනම් ඒ නෝකියා කියන්නේ කකුලේ වේදනාව දැනනකොට ඇහිච්ච පංචස්කන්ධයම සම්පූර්ණයෙන්ම ශුන්‍ය වුණා කියන එක නේද?
ශුන්‍ය වුණාමද කියලා දන්නේ නැහැ. හැබැයි ඒක නොදෙනියන.
ඔව් හරි දැන් ඒක තමයි මම කියන්නේ උපමාවෙන් යන්න. නැතු දැන් අර දන්නේවත් එක ගලපන්න එපා. මම කියන්නේ ප්‍රැක්ටිකලි අපිට තේරෙන්නේ කකුල රිදෙන බව තේරෙනකොට සින්දුව කියන එක සම්පූර්ණයෙන්ම අයින් වුණා කියලා නේද?
එහෙමයි.
කකුල රිදෙනවා කියන එක තේරෙනකොට සින්දුව ඇහෙනවා කියන එක අපිට හිත ඇතුලේ බින්දුවක්වත් නැහැ කියලා නේද තේරෙන්නේ?
එහෙමයි.
ඒ කියන්නේ එතකොට මේ පංචස්කන්ධය නැති වෙලා නේද සම්පූර්ණයෙන්ම එනවා?
එහෙමයි.
එහෙමනම් ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය ඇහෙන එකට සාපේක්ෂව 100% නිරෝධයි නේද?
ඒ විදිහට නම් එහෙම තමයි හිතන්නේ වෙන්නේ.
දැන් එහෙම වෙනවනම් මං අහන්නේ අලුතෙන් මොනවද කරන්න ඕනේද?
පළවෙනි නිසනාද නිරෝධ වුණාට ආපහු හැදෙනවනේ.
නිරෝධ එකක් ඕල් හැදෙන්නේ ආයි.
නෑ නිරෝධය නෙවෙයි නැතිවීමක් වෙන්නේ.
ආ එතකොට එහෙනම් නැතිවීමක් නම් වෙන්නේ එතකොට තේරෙනවද රූපස්කන්ධය කියන එක ස්ථාවරව පැවතිලා කියලා?
ඔව් එකක් නැති වුණාට අනිත් එක තියෙනවා.
නෑ එකක් නැති වුණාම අනිත් එක තියෙනව නෙමේ. එකක් නැති වෙලා අනිත් එක තියෙනව නම් ඔය කියන්නේ අනිත් එක සම්පූර්ණයෙන්ම ශුන්‍ය වුණා කියන එක.
නෑ හැම වෙලේම යම්කිසි රූපස්කන්ධයක් තියෙනවා. ඒක කන වෙන්න පුළුවන්. එක්කෝ
නෑ එහෙම එකක් නෙමේ කියන්නේ. එහෙම එකක් ගත්තොත් කන තියෙනකොට ඉතුරු මේ ඒව නෑනේ. නේද? කන තියෙනකොට ඉතුරු ඒව නෑ කියන එක නෝ කියන්නේ.
කන තියෙනකොට ඉතුරුව දැනෙන්නේ නැතු යනවා නැද්ද කියලා කියන්න බෑ.
ඔව් හරි ඒක තමයි දැන් ඉතින් Tamanට තීරණකින් කියන්නකෝ. Tamanට තේරෙන්නේ එහෙම එකක් ඇත්තම නැති බවට නේද?
ඇත්තම කියවන්න නැති බව තේරෙන්නේ නැහැ. අර තියෙන එක විතරයි තේරෙන්නේ.
ඔව් ඒ හරි ඒක තමයි. ඒතකොට දැන් තියෙන එක ප්‍රමුඛ තියෙන එක තේරෙනකොට ඉතුරුව ගැන කතාවක්වත් නැහෙනි.
කතාවක්වත් නැහැ.
ඉතින් ඒ කියන්නේ අපිට සාපේක්ෂව ඒවා 100% ශුන්‍යයි කියන එක නේ එහෙම ගත්තොත්.
ඒකෙන් දැන් කල්පනා කරාම හිතන දේ දැනෙනවා.
ඔව් ඉතින් මාගේ සාමාන්‍ය කල්පනා කරාම මොකද හිතෙන්නේ?
සාමාන්‍ය කල්පනා කරනකොට හිතෙන්නේ එක වෙලාවක එකයි දැනෙන්නේ කිය.
ඉතින් ඒක තමයි දැන් ඔය නොකියා කියන්නේ. එක වෙලාවට එකයි තියෙන්නේ කියන්නේ ඉතුරු ටික නැහැ කියන එකනේ.
ඔය ඉතුරු ටික නැහැ. නමුත් ආපහු වෙලාවක ඊළඟ එක මතු වෙනවා.
ආයි ආපහු වෙලාවට යන්න එපා. ඒක විතරක් ගන්නකො. ඒ මොහොතේ ඉතුරු එකක්වත් නැහැ නේද?
ඒ මොහොතේ දැන් ඒ දැන් සයනස්සිට කතා කරනකොට ඕක තමයි දැනෙන්නේ.
ඒක තමයි මම අහන්නේ ඒ මොහොතේ ඉතුරු ඒවා නැහැ නේද?
ඒ මොහොතේ ඉතුරු ඒවා දැනෙන්නේ නැහැ. නෑම කියන්න තේරෙන්නේ
නැහැ. ඒක තමයි මම අහන්නේ Tamanට තේරෙන්නේ කියන්නකො. නෑම කියලා තේරෙන්නේ නැහැ කියන එක Tamanට විශ්වාසයක්නේ. Tamanට දැන්ට තේරෙන්නේ මොකද්ද?
ඔය කියන්නේ නැති වෙලා තව එකක් උපදිනවා වගේ අදහසක් තමයි එන්නේ.
නෑ නෑ දැන් මම කියන ප්‍රශ්නේ බලනවා මේ. දැන් ඔය මාම කරන්නේ එක මොහොතක් තවත් එකක් එක සම්බන්ධ කරලානේ කතාව කරන්නේ. මම අහන්නේ ඒක නෙමෙයි. ඒ මොහොත විතරක් කරන් කියන්න ඉතුරු ටික තියෙනවද නැද්ද කියලා.
ඒ මොහොත ගත්තොත් ඉතුරු ටික නේද කොහොමද කියන්නේ?
නෑ ඒක තමයි. ඉතින් ඒ මොහොතට Tamanට තේරෙනව නේද? ඒ Tamanට සද්දයක් ඇහෙනකොට ඇහැ කියන එක තියෙනවද?
සද්දයක් ඇහෙනකොට ඇහ නැහැ.
ඒ කියන්නේ ඇහැ කියන එක සම්බන්ධ කිසිම නිමිත්තක් හිත තුළ යෙදෙන්නේ නැහැ වගේ නේද අදහස?
ඔව් එහෙම කියන්න පුළුවන්.
ඒක තමයි. මෙහෙමයි ඔය තමන්ගේ උත්තරේ තමන් හරියට විශ්වාසයෙන් දෙන්න ඕනේ. හරි නැතුව එහෙම කියන්න පුළුවන් කියද්දි ඒකේ උත්තරයක් ගලපන්න බෑ. ඒ තමන්ට තේරෙන එකට කිව්වනම් හරි. ඒ කියන්නේ තමන්ට තේරෙන්නේ මේ මොහොතේ ඇහැ සම්පූර්ණයෙන්ම නැහැ කියලාද නැත්නම් ඇහැ කියන එක මේ මොහොතේ අප්‍රමුඛ වෙලාද කියන එක. අන්න ඒකට හරියට සොලිඩ් වෙන්න ඕනේ තර. ඇහැ කියන එක නැහැ කියනවනම් ඒ කියන්නේ නොකිය අපි මේ ජීවත් වෙන හැම මොහොතෙම එක ඉන්ද්‍රියක් තියෙනකොට අනිත් සියලු ඉන්ද්‍රිය ශුන්‍යයි කියන එක. ඕදාරි කර්තින් ගත්තොත්. හරියටම නැහැ කියලා කියනෝ නම් ඔය කියන්නේ අප්‍රමුඛයි කියන එක. ඒ කියන්නේ නැති බව ඇති වෙලා කියන එකට තමයි හරියට එනෝ නම් ඉන්න ඕනේ. එහෙම ගත්තොත් තේරෙයි අපි කිසි වෙලාවකවත් රූපස්කන්ධයෙන් වෙන් වෙලා නැහැ කියන එක. රූපස්කන්ධයේ ස්ථාවරත්වය තුල ඒ මොහොතට එක එක වේරියේෂන් වෙනවා මිසක රූපස්කන්ධයේ ස්ථාවරත්වයේ බිඳුවක්වත් හෙලවෙන්නේ
නැහැ. සරණ අපේ ඉතිගේ වෙනස මොකද්ද?
ඒක තමයි ඉතිගේ වෙනස තමයි තේරුම් ගන්න තියෙන්නේ. මම ඒක තමයි දැන් පැහැදිලි කරන්නේ.
දැසා නැතිලා නම් ඔව් නැතිලා සහ එකක් තමයි නැතිවීම.
ඔව්
එකක් තමයි අප්‍රමුඛ අප්‍රමුඛ බව. දැන් අපිට ඇත්තට ඒක කියන්න බෑනේ. නැති වෙලාද අපම මොකද කියලා.
ඔව් ඒක තමයි අර කියන ඒ උදාහරණයක
මන්නනාවකින් තමයි ඒක මන්නනාවකින් තමයි ඒක හිතුවොත් දැන් සවනසේ ඇහුවේ නැත්නම් අපිට තේරෙන්නේ වෙලේ තියෙන එක විතරයි.
ඔය ඒකනේ මම කියන්නේ ඒ තමන් දන්න දේ හරි බවට හෝ තමන් දන්න දේ වැරදි බවට තමන් ඉතින් හිතනකොට තමයි හරි කියන්නේ. අහගන්න දේ හොඳට මනසිකාරය කරනකොට තමයි තේරෙන්නේ. නැතුව කලින් තේරෙනව නම් ආයි අලුතින් අහන්න දෙයක් හම්බෙන්නේ නැහැ.
අපෙන් නැති වුණා නම් ආවෝ හටගන්න පුළුවන් නැත්තරම නැති වුණා.
ඒක තමයි නැත්තරම නැති වෙනවා නම් ආයි බුදුහාමුදුරු ඇවිල්ලා ලෝකය තුල නිවනක් පෙන්වන්න ඕනේ නෑනේ. එහෙනම් මේ අපි ලෝකය කියලා කියන එකේ නිවනක් තියෙනවනේ. ඇත්තරම 100%ක් නැති වෙනවා නම් එක ඉන්ද්‍රියක් එක ඉන්ද්‍රියක් අපිට අහු වෙනකොට අනිත් ඉන්ද්‍රිය සියල්ලම නැති වෙනවා නම් 100%ක්. ඒ කියන්නේ Nirodha කියන එක නිකම්ම තියනවා කියන එක නේද?
එහෙම
ඒක එහෙමනම් ඕක කවුරුත් කියන්න ඕනේ නැහැ නේ අපේ ජීවිතය කියන්නේ නිමල වෙනවනේ එහෙනම්
එහෙමයි
එතකොට අපි අපිට තේරෙනවා නම් එහෙම නිවනක අපි ඉඳලා නැහැ කියලා එහෙනම් එතන නොකිය මොකද්ද කියන්න වෙන්නේ එක ඉන්ද්‍රියක් තියෙනකොට ඉතුරු ඉන්ද්‍රිය නැති වෙනව නෙමෙයි නැත්තරම නැති වෙනව නෙමෙයි එතන වෙන්නේ අප්‍රමුඛ වෙන එක
එහෙමයි
ඒ කියන්නේ මොකද රූපස්කන්ධය එක මොහොතක ඇති වෙලා ඊළඟ මොහොතේ නැති වෙනවද රූපස්කන්ධය නියතව පවතිනවද
උපස්කන්ධේ නියතව පවතිනවා.
ඔව් ඒකට තමයි මම කියන්නේ.
එතකොට සවනස් එතකොට උපස්කන්ධය අදීතු නියතව පවතිනවා කියලා. එතකොට බාහිර શબ્දයක් එක්ක පැටලිලා යන්න පුළුවන්. දැන්
බාහිර શબ્දයක් එක්ක පැටලිලා යනව නෙමෙයි. අසකරණාසයේ දියුණු ශරීරයේ මනස කියන එක නිරන්තරයෙන්ම ඔන් වෙලා තියෙන හින්දා ඒකට කැප්චර් කරගන්න පුළුවන් වටපිටාව හම්බෙනවා. නැතුව රූපයක් නිසා ඇහැ ඉපදෙනව නෙමෙයි ඇහැ පවතින නිසාමයි රූප හම්බෙන්නේ. ශබ්ද නිසා කනක් එකපාරටම හල්නව නෙමෙයි. කන නිරන්තරයෙන් නියතව පවතින නිසාමයි ශබ්ද ටික හම්බෙන්නේ.
එහෙමයි. සමහර ශබ්ද හම්බු වෙන සමහර ශබ්ද හම්බු නොවෙන්න තියෙතු මොකද්ද? සවනස ඇහුණාද බං අහ ප්‍රශ්නේ?
ඔව් මගේ උදාහරණයක් කියන්න කියලා.
දැන් මේ අම්මට රසිඥය ඇහෙන්නේ නැහැ සමහරවිට. හැබැයි ළමයා අඬන ශබ්ද ඇහෙනවා.
ඔය ඒ සිටුේෂන් එක මොන වගේද?
දැන් ඔන්න අම්මා නිදාගෙන හිටියා කියමුකෝ.
ඔව්.
අම්මට රසිඥය ඇහෙන්නේ නැහැ. ළමයා පොඩ්ඩක් ඇඬුව ගාම ඇහෙනවා. මෙන්න අම්මා වැඩක් කර කර ඉන්නවා. නිදාගෙන නෙමෙයි වැඩක් කර කර ඉන්නකොට එක ශබ්දයක් ඇහෙන්නත් අනිත් ශබ්ද ඇහෙන්නේ නැති වෙන්නත් හේතුව මොකක්ද?
ඒක මං අහන්නේ ඒකට ප්‍රැක්ටිකල් උදාහරණයක් තියෙනවද ඒ වගේ දැනකට?
දැන් මේ උදාහරණයක් තමයි මං කියන්නේ.
ඔව් ඒක තමයි උදාහරණයක් කියන්නේ.
කියන්නේ අම්මා වැඩක් කර කර ඉන්නවා. එතකොට රසිඥයක් වදිනවා. දැන් තව අම්මා ළඟ ඉන්න තව කෙනෙකුට ඇහෙන්නේ රසිඥි ශබ්ද. අම්මට ඇහෙනවා ළමයා හඳන ශබ්ද.
නෑ ඒක වෙන්න බෑ රසිඥ කරලක ශබ්දේ අම්මගෙන් හපැත් ඉන්න කෙනාට ඇහෙනවනම් එක්කෝමඩ කම්බීරි නැත්නම් අනිත් මනුස්සයර පිස්සු.
නෑ එහෙම අද්දගීම මොනතරම් අපිට වෙලා තියෙනවනේ.
ඒ නම් මම අහන්නේ මොකක්ද ඒකට උදාහරණ කියලා.
ඒ මං කියපේ තමයි උදාහරණ දැන්.
දැන් මම රත්න සත්‍යය හෙනකොට මට නොහැවි යනවා කියන්නේ එක්කමගේ කන් දෙක විහිරි. නැත්නම් අනිත් මනුස්සය ඇත්තම පත් වෙලා නැති රතින් එකක් පත් වුණා කියලා හිතන් ඉන්නවා.
එසන දැන් එක දැන් අපි දෙන්නේ ඉන්නකොට දැන් එක සද්දයක් කෙනෙකුට දැන් පන්තියේ ටීචර් උගන්වනකොට මේ මුළු පන්ති පාඩමේ සමහර කොටස් සමහර අයට ඇහිලා තියෙනවා සමහර අයට සමහර කොටස් ඇහිලා නැහැ.
ඔව් එතනදි මේකනේ එතන ඇහිලා නැහැ කියන්නේ එතන මොනෝhari කියන එක ඇහෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒ කියන්නේ එතන ඇහෙන්නේ නැතුව යන්නේ අර ඒ කියන වචනවල තියෙන, ඒ කියන්නේ අපි කියන්නේ බ්ලර් වෙනවා කියලා, විෂන් එක බ්ලර් වෙනවා කියන්නේ පේන්නේ නැහැ කියන එක නෙමෙයි නේද?
එතන ස්වාමීන් වහන්සේ මට හිතෙන්නේ මෙහෙම දෙයක් දැන් සමහරලාට අපිට ඕක වෙනවා. අර අපි අර හිතන්නකෝ දැන් ෆෝන් එකේ එහෙම මේ ටෝන් එක වෙනස් කරා කියලා, නැත්නම් අපි හිතමුකෝ අපි එලාම් එකේ ටෝන් එක වෙනස් කරා කියලා. ඉතතර අර පුරුද්දට අර කලින් එලාම් එකට ටග් ගාලා හැරෙන එක මේ එලාම් එකට හැරෙන්නේ නැතු වෙනවනේ. අර වෙනස් කරවට පස්සේ ටිකක් අර අපිට ඒක අර ඒ
අවධානයත් එක්ක
ඔහොම දෙයක් ඔය මං ඉතින් ડોක්ටර් කියන
ඒක තමයි. එතන වෙන්නේ ශබ්ද ඇහෙන්නේ නැතු වෙනවා කියන එක නෙමෙයිනේ. ශබ්ද ඇහෙනවා.
අපි
ඒකට මේ ප්‍රතිචාර දක්වන්න තරම් උනන්දුවක්
කියන්නේ. උනන්දුවක් එන්නේ නැති.
උනන්දුවක් මං කියනවා.
අර ඒක
අහුරගන්න විදිහ වැඩක් තියෙනවා. ඒක තමයි ඇහෙන් ගත්තනම් හරි. ඇහෙන් ගත්තනම් හරි. අපිට සමහර කෙනෙක්ට ඈත ඉන්න කෙනාව හොඳට පේනවා. සමහර කෙනෙක්ට පේන්නේ නැහැ. ඒතරරි අපි කියන්නේ මම දැක්කේ නැහැනේ මෙච්චරලා ඔයා ඉන්නවා කියලා. එතන වෙන්නේ ඒ කෙනාව නම් දීලා, ගම දීලා, එක එක කෙනාගේ ඥාතිකම දීලා අඳුන ගන්න තරම් අපිට අවධානයක් නැතුව මේක පේන්නේ නැතුව යනවා කියන එක නෙමෙයි. පැහැදිලිද?
දැන් සමහර ලාර සුවනාස දැන් අපි ඇස් එක අරගෙන
ඉන්නේ.
ඒක අර බ්ලර් වෙනවා කියන එකද සාමාන්‍ය ඇහිච්චම නැත් යනවා.
ඔව් දැන් ඇහැට ගත්තම පොලිසියනේ ඇහින්නෙම නැතුව යනවා නම් අනිවාර්යයෙන්ම මම ඒකයි කිව්වේ. එක්ක කණේ ප්‍රශ්නයක් වෙන්න ඕනේ. නැත්තම් එහෙම එකක් නොවිය තියෙන්න ඕනේ. ඇහෙන්නේ නැතුව යනවා නෙමෙයි. මොනෝhari ඇහෙන බව පවතිනවා. නමුත් ඒකට ඒක අඳුන ගන්න පුළුවන් ඩීටේල් එකයි අඩු වෙන්නේ.
ඔක සයින් එහෙම දෙයක් තියෙනවා සයින් නැහැ. දෙනවා කරන්නේ. මට අර එක වෙලාවක මතක් වුණා සිද්ධාමඳුර දුන්නාකට හොඳ උදාහරණයක්. මේ දැන් අපි වාහනේ යනවා. වාහනේ යනකොට පාරේ තියෙන අර ලයින් ටිකයි ඔක්කොම ටික මේ පේන්න ගන්නවා ඩ්‍රයිවර්ට හොඳට. නමුත් වාහනේ අනිත් සීට් එක යන කෙනා එහෙම කෙනෙක් නෙමෙයි. එයා වෙන සබ්ජෙක්ට් එකක් ෆලෝ කරන කෙනෙක්. එයාට අරව මොනවද තේින්නේ. එයාට අවධානය නැතිකම තියෙන ස්වාමීන් වහන්සේ අරක පේනවා.
ඔව් ඒක තමයි. දැන් එයාව මාරු කරන ඩ්‍රයිවිං සීට් එකට අයියාට වෙන්නේ පේන්නේ නැතුව යනවා. ඔයාලට පේන්න ගන්නවා.
අර ටික පේන්න ගන්නවා.
ඒ එතන දැන් ඒ කියන්නේ අපි දැන් උදාහරණ දෙක සංසන්දනය කරන්නේ එකිනෙකට විරුද්ධ පරාස දෙකනේ.
ඔව්.
ඒකෙන් කරන්න බෑ. අර ඔක හරියට දැන් අයියාගේ හිතේ තියෙන දේ මම විස්තර කරනවා වගේ. ඒක මට කරන්න බෑනේ කවදා.
අන්න මේ වගේ දෙයක් කරන්නේ.
ස්වයංනාද අවධානින්ත්‍යයි විඥානයයි කියන තුනම ගන්න ඕනද කියලා මම අහන්නේ.
මොකද සිද්ධාන්තර මොන හරි කිව්වා මං හිතන්නේ.
කොහොමද?
සිද්ධාන්ත මොනාර කිව්වද?
එතනෙ ප්‍රධාන අර ડોක්ටර් කියපු අවධානය තමයි ප්‍රධාන කාරණා වෙන්නේ නේද එතන?
එහෙනම් බල බල ඔතන මේ අපි අද අපි ලෝකේ කියලා ගනුදෙනු කරන්නේ අපි අවධානය දෙන ටිකනේ.
ඔව් අන්න ඒක තමයි.
ડોක්ටර් කියපු අර රස්සාව හොයනකොට අපි කැමති එක හොයනවා මිසක් අපි කවදාවත් තේරුම් ගන්න නැහැ ලෝකේ රස්සා පවතින නිසා අපිට අපි කැමති එක තෝරන්න පුළුවන් කියලා.
ඔව් අන්න ඒක.
අමොයි පැවැත්ම කියන්නේ අර පැවතින රස්සා ටික ගැන.
අන්නර උපමාව තමයි තෝරගන්න අර පවතින රස්සා ටික කියන පැත්තෙන් මේක තේරුණා නම් මට හිතෙන්නේ ওই ගැටළු ටික निराකරණය වෙයි නේද?
ඒක ඊළඟට මම හිතන්නේ ওই පැති වලින් තේරුම් ගත්තකේ අපි හැමතිස්සෙම ওই නිර්වාණය, Nirodha ශුන්‍යතාවය කියලා අල්ලන්නේම බාහිරට දාලා. ඒකින්ද වෙන්නේම මිත්‍යා දෘෂ්ටිය තමයි.
එහෙම එහෙම ඒක අනේ ඒක තමයි අර ડોක්ටර්ගේ උදාහරණය රතිඤ්ඤ කියන එකත් එතන අර අවධානයේ තමයි මූලික වෙන්නේ මට හිතෙන්නේ. ඒ කියන්නේ දරුවා හඬන ඒ අහන්නේ අවධානේ
බලාපොරොත්තු නැතිඤ්ඤ නැතිකොටත් රතිඤ්ඤ තියෙනකොටත් රතිඤ්ඤපත් වෙන බවට කන ඔන් වෙලා තියෙනවා.
අන්නින් ඒ අදහස පැහැදිලි කරගත්තා නම් හරි නේද?
එහෙමයි.
ආ හොඳයි තේරුවා සර්.
ප්‍රොබ්ලම්.
සොයනසාර මං අහන්නේ දැන් ඇහි රූපයයි විතරක්ද විඥානියත් උතන්ට එක් වෙන්න ඕනේ නේද කියලා.
ඔය දි මෙහෙමයි ඇහැයි රූපයයි එකතු වෙනවා කියනකොට අපි දැන් අපි ඉන්න මට්ටමින් අපිට ඔවා තේරෙන්නම විඥාණයකින් නෙමෙයිද? ඒ කියන්නේ අපිට ආය අපිට දැන් ඇහැයි රූපයයි පැවතෙනවා කියලා හම්බෙන්නේ විඥාණයකින් නේද?
එහෙමයි.
තේරෙනවද? ඉතින් ඒකෝඩ ආය විඥාණය එකතු වෙන්න ඕන කියලා අලුතෙන් හිතන්න දෙයක් නැහැ. ඔක හිතනවා කියන්නේම විඥාන මට්ටමින් තමයි.
එහෙමයි. එතකොට ඒක දැන් සින්දුව සහ ඇහැ කියන එක එතකොට දැන් සින්දුව ඇහෙන එකයි එතකොට එකක් අප්‍රමුඛ වෙලා මේ අප්‍රමුඛ වෙලා අනිත් එක ප්‍රමුඛ වෙන වගේ අදහසක් තමයි එන්නේ.
ඔව්.
එතකොට ස්වයං ආශෝය මේ පංච උපාදාස්කන්ධයේම හැම වෙලේම හැම වෙලෙම පවතිනවා වගේ අදහසක් ඉච්ඡ සංඥාවේ ඉන්නකොට.
ඔව් ඇත්තම අනිච්ච බව තේරෙනොත් යාට නිච්ච බව වැටහෙනවා ඒ විදිහට පැවැත්ම කියන එකට. මම අර මුල්ම දවසේ කිව්වේ ඕක තමයි. අපිට අද තේරෙන්නේ මේ මොහොතට පිරා නැතිනවා වගේ අදහසක්. නමුත් හරියට අහුවෙච්ච දවසක තේරෙයි එහෙම එකක් නැති බව.
සවනස එතකොට මේ පංච උපාදස්කන්ධයේ උදයව බලන්න දකින්න කියලා කියන්නේ.
එතන උදයව බලන්න කියලා කියන්නේ කාටද? බන්න දකින්න කියන්නේ. ඒකයි මම අර මුලින්ම කියන්නේ නොදන්න කෙනෙක් බැස්ස ගමන් හම්බෙන්නේ උච්චේත සාසු දෘෂ්ටි දෙක. දන්න කෙනෙක් බැස්සොත් පැවැත්ම හම්බෙනවා. නොදන්න කෙනෙක් බැස්සොත් ඇති නැති බව හම්බෙනවා.
ඒකට සාදු සාදු.
තේරුණාද ඩිග?
ඔව් තේරුණා.
තේරුණා. සාදු.
සොයිනහස අර මේ එතනදි කිව්වනේ දැන් අපි හිතෙන් කාර්යක මෙහි කරන කොටයි කාර්යක ළඟට ගියාමයි ඔතන වෙනසක් තියෙනවා කියලා. ඇත්තටම ඉතින් අපිට දැන් හැම වෙලේම තියෙන්නේ එතන වෙනසක් තියෙනවා කියලා මේ පේන්නේ. නැතුව ඒක ඒක එකක් කියලා කොහොමදත් ගන්න බැහැනේ. සරසර ඇහෙනවද?
මඩ පොඩක් අන්දිමරේ කරනවා. වෙනසක් තියෙනවා කියලා තමයි පේන්නේ.
දැන් සමහර අය කියනවානේ මේක හැමෙලේ මේක හිතේමයි කියලා. එතකොට දැන් අපි හිතේමයි කිව්වට අපිට පැහැදිලි වෙනසක් තේරෙනවානේ. අපි හිතෙන් කාර්යක හිතනකොටයි කාර්යක ළඟට ගිහිල්ලා ඉන්නකොටයි ඒ අතර වෙනස. එතකොට නමුත් මට හිතෙන්නේ ওই දෙකේම අර පවතින ස්වභාවය තමයි නිච්ච වෙන්නේ කියලා.
ඔව්
එතන අත්‍යාව දෙකේම තියෙනවා.
අනිවාර්ය අවිද්‍යාව ඒ දෙකට වෙන වෙන බෙදෙනව නෙමෙයි. අවිද්‍යාව කියන සාගරය ඇතුලේ මේ මොහොතේ උඩපළින එක එක ඒ කියන්නේ ඒ අවිද්‍යාව කියන මහා මොහොතේ ගහන රැලි ටිකක් විතරයි.
ඔව් හැබැයි ඉතින් ওই දෙකම එකයි කිව්වොත් එතන පොඩි එතන අපිට පිළිගන්න බෑ.
ඔව් කවුරුත් ඒ දෙකම එකයි කියන්නේ නැහැ නේ. ඒකනේ මම ඉතින් හැමදේම කියලා දෙනවා. ඕක ඔතන වෙනසක් තියෙනවා. ඒ හින්දා බාහිරයක් නැහැ කියන්න බෑ කි.
ඔව් දැන්
අපිට තව තියෙන්නේ මොනවද?
සවිනාස?
ඔය.
එතන සවිනාස බාහිරයක් නෑ කියන්න බෑ නම් අභ්‍යන්තරයකුත් නෑ කියන්න බෑනේ නේ?
ඔව්. ඕක නෑ බෑ කියනකොටම මේ අනිවාර්යෙන් දෘෂ්ටි වැරදි.
එතකොට අභ්‍යන්තර බාහිර පනවගෙන තමයි මේ අපි සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරන්නේ. එතකොට එතනින් නිදෙන්න
පණවගෙනනේ මේ පණවගෙන. ඉතින් මම කියනවා ඔතන පණව ගන්නවා කියන අනව කියන විත්‍යා දෘෂ්ටියක්. මම කිව්වේ අර මේ ජලාශේ උපමාව ගන්නකො ඔතන පැනවීම කියන්නේ ජලාශේ වගේ. අර කිමිදුම් කාර්යෝ ටික වගේ තමයි අපේ ජීවිතේ. අපිට පණවා ගැනීම කියන්නේ ජීවිතෙන් හම්බෙන්නේ නැහැ කවදාවත්. ඔය දැන් අයියා කියන්නේ කෙලින්ම විඤ්ඤාත මට්ටමකින් හිතලා පණව ගන්නවා කියලා අපි. මම කියද්දි හැවරාගෙන පණව ගන්නවා නම් නොපණව ගෙනත් ඉන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙම කරන්නත් බෑ කියන්නේ මොකද්ද ඒක? බලන්න.
ඒක
තව පොඩ්ඩක් ක්ලියර් කරලා දෙන්න සවිනාස. ඒක දැන් අපි ගන්නෝනේ මේක අපි පණවම් බලන්නේ කියලා. ඉතින් අපි පණවම් බලනවා නම් පණවන් නැතුවත් බලන්න පුළුවන් වෙන්න බැහැ නේද? කේනවාද?
ඒක සවිනාස දැන් අපේ පෞද්ගලික වර්ෂන් එකක් නෙමෙයි මේ බලන බැලිල්ල තම තමාට කෙනාට ආවේනික වෙච්ච.
ඒක නම් කෙනා කෙනාට ආවේනිකයි කියලා බය නැතුව කියනෝ නම් අනිත් කෙනාගේ ආවේනිකත්වය තමන් හරියට දැකලා තියෙන්න ඕනේ.
ඔව් ඒක ස්වාමිනාස් අපි අර එක්ස්පීරියන්ස් වලින් තමයි කියන්නේ. ඉතින් එක එක්කෙනා එක එක
මොකක්ද කියවහම. ඒකෝට ආයි කියන්නේ ඉතින් අනුගෙරයක්ද තමන්ගේ දෙයක්ද?
ඒ තමන්ගේ දෙයක් තමයි කියන්නේ.
ඔන්න ඒ හින්දා තමයි ඔය සතිපට්ඨාන සූත්‍රයේ අජත්තං වා කායකානුපසීතරි බහිද්දවා කායකානුපසීතරි කියලා කියනකොට අජත්ත බහිද්ද විස්තරේ වළඳ අජත්ත කියන්නේ මම කියන එකට බහිද්ද කියන්නේ මගේ කියන එකට. දැන් අපි අර වගේ නිර්වචනයක් ගත්තොත් අනිත් කට්ටිය හිතන විදිහ වෙනස් කියලා ඒක එතකොට මගේ කමක් නෙමෙයි නේද? අපි උඩින් බැලුවොත් එහෙම. මොකද අනිත් කෙනා හිතන විදිහ මගේ මට හිතන විදිහ නෙමෙයිනේ තේරෙනවා කියන එක.
එහෙමයි.
ඒතර මේ ලෝකේ මගේ නෝන දේවල් හම්බෙනව නේද අපිට?
ඔව් අර විදිහට බැලුවොත් හම්බ වෙනවා.
ඉතින් එහෙම බැලුවොත් එම සතිපට්ඨානයි කියන එක සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ අපිට සතිපට්ඨානේ ලේසිනවා. මොකද දැන් අපිට මගේ නෝන දේවල් ඉවත් තියෙනවනේ. ඒකෝ අපි සෑහෙන ප්‍රමාණයක් කෙලස් වලින් අයින් වෙලා ඉඳලා ලෝකේ.
එහෙමයි ස්වාමීන් වහන්ස.
නමුත් එහෙම ගන්න නැහැ ලෝකය කියලා අහුවෙන්නේ මගේ කමකි.
ඒක පැහැදිලි ස්වාමීන් වහන්ස. එහෙමයි. තරන් තමයි ස්වාමීන් වහන්ස.
තරහයි.
ස්වාමීන් වහන්සේ ඒ කරුණ ටිකක් විස්තර කරනවාද? ඒ මමයි මගේ කියපු එක. අජත්ත බහිද්ද කියලා
ගත්තා. ඔතන ඔතන ඔව් ඒකෙන් මම අදහස් කරේ නිකන් කියන්න තීරු ගන්න. ඒ කියන්නේ දැන් ඕනම මොකද ඒ අජත්ත බහිද්ද කියන වචනේ නැතුව මම මෙහෙමයක් කියනවා. ඔය මම කියන්නේ හරියට අර ස්විමින් පූල් එකේ වතුර වගේ. මගේ කියන්නේ අර කිමිදුම් කාලේ හය දෙනා වගේ. ඒ පමත්තේ නිසාමයි මගේ කම කියන එක හම්බෙන්නේ. ඒ කියන්නේ අර නිරීක්ෂණය කරන්න නිසාමනේ නිරීක්ෂණය හම්බෙන්නේ. එතකොට නිරීක්ෂණය කියන එක ගත්තාම අපිට අපිට අද පේන ඇහෙන දැනෙන හිතන සමස්තයම අපේ නිරීක්ෂණනේ. ඒතකොට නිරීක්ෂණය නිරීක්ෂණයන් හම්බ වෙන්නේම නිරීක්ෂකයා ඉන්න නිසානේ. නිරීක්ෂකයා කියන්නේ මමත්වේ වගේ. නිරීක්ෂණයට ලැබෙන දේවල් කියන්නේ නිරීක්ෂණය නිරීක්ෂණය කරන්නා නිසාම හම්බෙන දේවල් නිසා නිරීක්ෂකයාට සාපේක්ෂ දෙයම තමයි නිරීක්ෂණය තුලින් හමු වෙන්නේ. ඒ කියන්නේ අවසානයේදී සමරයිස් කරලා ගත්තොත් නිරීක්ෂකයාගේ දත්ත ටික තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ නිරීක්ෂණය කරන්නාගේ නිරීක්ෂණ දත්ත ටික තමයි හම්බෙන්නේ. අනිත් අර්ථයෙන් තමයි මම පෙන්නුවේ.
එතකොට ඒ දත්ත ටිකද මගේ කියලා කිව්වේ නැත්නම් බහිද්ද කියලා කිව්වේ.
අන්නාට අනුරූපවනේ දත්ත ටික හැදෙන්නේ.
ඔව් නිරීක්ෂකයාට සාපේක්ෂවනේ දත්ත ටික නිරීක්ෂණය කරන දේවල් ටික.
අන්නාර. ඒ කියන්නේ දැන් මම ලෝකේ ගැන නිර්වචනය කරන්නේ මගේම ජීවිතය. ඒ කියන්නේ මම මගේ මම ලෝකේ ගැන විස්තර කරන්නේ මම දන්න විදිහට. මොකද ලෝකේ සම්බන්ධ මට තියෙන්නේ. ඒ විස්තරේ කරන්න වෙන්නේ මම ඉන්න නිසා. ඒක අපිට අද ලෝකයේ කියලා හමු වෙන්නේ මගේ කම. ඒකනේ අර හුවක් කරාට හැමෝම තණ්හාව නැති කරන්න දගලන්නේ. ඇයි මගේ කමනේ හැමෝටම හම්බෙන්නේ? හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා මගේ කම නෙමෙයි මෙතන ප්‍රශ්නේ. මෙතන නොදන්න කමයි. ඒ කියන්නේ අවිද්‍යාව නැත්තම් මමත්වයේ ප්‍රශ්නේ කියන්නේ. ඒ හින්දා තමයි ඔය හොඳට සූත්‍ර පෙන්නේ අස්මිමානේම ප්‍රහාණය කරන්න පුළුවන් කියලා සාසනේ. පහදද?
ඒ කියන්නේ මගේ කියන කොටස අස්මිමානය කියලාද නැත්නම් නිරීක්ෂකයා කියන්නේ?
ඔව් ඒ උදාහරණ නිරීක්ෂකයා කියන්නේ මම, නිරීක්ෂණය කියන්නේ මගේ.
එහෙමයි.
ඒ කියන්නේ ආයතර ඉදපච්චයතාවරම තමයි එන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නුවේ. රූපය නිසා ඇහැ පහළ වෙනව නෙමෙයි, ඇහැ නිසාමයි රූපය පවතින්නේ කියලා. ඒ වගේ මගේ කම නිසා මම ඇති වෙනව නෙමෙයි, මම නිසාමයි මගේ කම එන්නේ. එනේ ජලාශය නිසාමයි පිහිනුම් කාර්යය ඉන්නේ. තරා ගැනීම නිසාමයි ලෝකේ හමු වෙන්නේ. ඒ වගේ එකක්.
එතකොට අර ඉති අජත්තං වා කාය කායනුපස්සීරති නැත්නම් බහිද්ධා වා කාය කායනුපස්සීරති කියනකොට ওই දෙකද? ඒ කියන්නේ නිරීක්ෂකයයි.
එහෙමයි. දැන් ඔතන ওই සිංහල ගත්තා නම් එහෙමයි. සිංහලේ පෙන්නන්නේ තම සහ අන් කෙනාගේ කියලානේ ওই පරිවර්තන වල එහෙම සමානට තියෙන්නේ. ඒ කියන්නේ බහිද්ද කියද්දි අන්න ඇගේ කියලානේ.
එහෙම ඒක වෙන්න බැහැනේ නේ.
එතකොට අන්න මම අහන්නේ අන්න ඇගේ එකක් මොකටද මෙනෙහි කරන්නේ අපි? අපි දන්නේවත් නැහැ.
මෙනෙහි කරන්නත් බෑනේ.
ඔව් මං කියන්නේ අපි මෙනෙහි කරා කියමුකෝ. ඒක නිකන් අහගෙන කුණුවලක් දාගත්තා වගේ නෙමෙයි.
ඔව් ඒක හරි.
එතකොට එතන පේනනේ මගේ කම.
ඒ නිසාමද දැන් අජ්ජත්
අමුදේ වැය කියන එක මෙනෙහි කරන්න බැරි අර අර අර්ථේ නිසා. මොකද මමත්වයේ කියන එක අපිට අහුවෙන්නේ නැහැනේ කොහෙම. මගේ එකම විතරමයි අහුවෙන්නේ මොනව කිව්වා. ඒතර මමත්වයේ කියන එක අල්ලගන්න කෙනෙක්ට තමයි අත්‍යවම සමුදේ වැය හම්බෙන්නේ. අර ඒකයි මට හිතෙන්නේ සතිපට්ඨාන සූත්‍ර වල එකතනකවත් අර සංජානාති නැත්නම් ජානාති විජානාති වගේ වචන දාන්න නැතුව කෙලින්ම එක්ක සම්මප්පඤ්ඤාය දත්තබ්බම් වෙනවා නැත්නම් පජානාති කියලා ප්‍රඥාවෙන් දරගන්න කියලා දන්නවා දක්වන්නේ. ඒක කරන්නේ මොකද? ප්‍රඥාවට විතරයි මමත් එහව වෙන්නේ මෝඩකමට තමයි මගේ ගම හම්බෙන්නේ. අපි අර දැන් උඩින් අරගෙන ගත්තොත් මම ගැන සහ අනුන් ගැන තමයි බලන්න කියන්නේ කියලා ඕක මෝඩකමින් කරත හැකි. මොකද අනුන් ගැන බලන්නත් පුළුවන් මනසින්, මම ගැන බලා ගන්නත්, මගේ ගම ගැන බලා ගන්නත් පුළුවන් මනසින්. එහෙම සතිපට්ඨාන වැඩුව කියන එකෙන් වෙන්නේ මඤ්ඤණාවක්. ඒ සතිපට්ඨාන නෙමෙයි, ඒක ඇත්තම අසතිපට්ඨානයක්. ඉවෙන්ට සාපේක්ෂව
ආ එහෙම හිතන එකම සක්කාය දිට්ඨියමනේ. මමත් පනවගෙන අනුනුත් පනවගෙන
මම සහ මගේ කම ගැන එතනයි අදහසින් වට අග්ගල දෙනුනේ සතිපට්ඨාණය. ඉතින් සිහිය පිහිටවන්න යම් කිසි මට්ටමක ඉනේ සිහිය පිහිටුවා ගැනීමට ප්‍රතිපත්තියක් වඩනවා ඇරෙන්න අපිට විදර්ශනාව වඩනවා කියන එකට යන්න බෑ. විදර්ශනාව කියන්නේ වැඩෙන ධර්මයක්.
හැබැයි ඒ වැඩෙන්න අවබෝධය අවශ්‍යයි නේද? ඒ
කියන්නේ අනිවාර්යයෙන් අවබෝධයෙන් තොරව කොහොම වැඩුවත් ඒක සමතයක් විතරයි.
ඒකට අජ්ජත් ආයතන බහිද්ද ආයතන කියන වචන දෙකත් ඒ විදිහටද?
මම ඉතින් එතන මම කියන සරලව ගන්නකෝ දැන් මෙහෙම. අපි අජ්ජත් මෙතන දැන් අජ්ජත් බහිද්ද කියන එකේ අදහස අර මමමගේ කියන තැනින් බැලුවනම් ටිකක් ලස්සන දෙනවා. ඒ කියන්නේ අජත්ත කියන කියන්නේ මම කියන්නේ එහෙම ගත්තොත් මම කියන කෙනාගේ විස්තරේනේ මගේ ඇස මගේ කන මගේ නාසය මගේ දිව මගේ ශරීරය වගේ එක තලින් ගත්තොත් එතකොට ඕක මන්ට ඒක විස්තරහට සංවර්ධනය කළොත් අපි මම කියන එක නිර්වචනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ මම ජීවත් වෙන බවට නිර්වචනය වෙනවා නේද ඇස කන නාසය දිව ශරීරය මනසේ.
එහෙමයි.
මම කියන කෙනාට උදාහරණයක් මම කියන එක ඉන්න බවට සාක්ෂිය දෙන්න කියලා කිව්වොත් මම ඉන්න බවට සාක්ෂියක් විදිහට අපිට කියන්න බෑනේ අඟහරු ලෝකෙ තියෙන නිසා මම ඉන්නවා කියලා. මම ඉන්න බවට ඒක සාක්ෂියක් නෙමෙයි. මොකද දැන් මම ඉන්න බවට සාක්ෂියක් දෙන්න වෙන්නේ ඇසකන නාසය දිව ශරීරයෙන් මනස අල්ලලා. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් ඇහෙන පෙනෙන දැනෙන හිතන දේවල් වලට උදාහරණයක් දීලා ගන්න බෑනි මමත්සේ ගැන සාක්ෂියක්. ඒ කියන්නේ මම කියන එකද නිර්වචනය කරගන්න ඕන නම් තියෙන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය හයනේ. එතකොට ඒ ඉන්ද්‍රිය හයට අසු වෙන ධර්මතාව ටික තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. ඒර අජ්ජත් ආයතන ටිකට එන්නේ අර ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය හය. බහිද්ද ආයතන ටික තමයි අජත්ත ආයතන ටික හමු වෙනවනම් ඒ ආයතන වලට හමු වෙන්න හම්බෙන්නේ බහිද්ද ටික. ඒතර නැවතත් මම මගේ කියන ස්වභාවය තමයි යන්නේ. එනේ මම කියන්නේ අසකන්න ආසය දිය ශරීරයේ මනස, මගේ කියන්නේ ඇහැට හමු වෙන රූප. ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. එහෙම කිව්වොත් අපි අහනවා.
සයිනන්සේ කරන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන ටිකේතර මම කියන ගණිතයට වැටෙන්නේ. ඒතර
මේ ලබහඳුරේ මේකයි. දැන් මම ඕවා විස්තර කරනකොට සමහර උපමාවල රන් තිනවා ඇස කියන්නේත් මමද මගේද කියලා.
ඔව් අන්න ඒක තමයි.
ඒතර කියන්නේ මමත් මම කියනෝනේ මගේ කියලා එතන.
ඔව් අන්න ඒකයි.
මෙහෙම ඒක තමයි මං කිව්වේ මේ මොහොතේ උදාහරණයට විතරක් අහුවෙන්න අනිත් ඒවා හිතන්න එපා. හරිද? නැත්තම් සම්පූර්ණයෙන්ම වරදිනවා. මොකද ඔය බුදුහාමුදුරුවෝ පෙන්නන පරියාය එක පරියායක තියෙන අදහස තව පරියායකින් විස්තර කරලා ගන්නකොට සම්පූර්ණ විකෘති වෙනවා.
විකෘති වෙනවා නේද?
ඉතින් දැන් ආයතන මෙහෙම ගන්නකො අපි ගත්තොත් දැන් පංචස්කන්ධයයි ආයතන 18යි එක මොහොතේ විස්තර කරන්න බෑනේ.
බෑනේ ඔව්.
අටලොස් ධාතුවයි මේ පංචස්කන්ධය එකගෙන විස්තර කරන්න බෑනේ. එක්ක පංචස්කන්ධය හැංගීමෙන් ගන්න ඕනේ. ඒක හැංගීම තේරුවොත් අටලොස් ධාතු තේරෙනවා. අටලොස් ධාතුව හරියට පූර්ණව දැක්කොත් පංචස්කන්ධය
තේරෙනවා. එහෙමයි.
ඉන්ද්‍රිය නැත්නම් ආයතන 12 හරියට දැක්කොත් අටලොස් ධාතුව තේරෙනවා. ආයතන 12යි අටලොස් ධාතුවයි සම්මිශ්‍රණය කරපු ගමන් සම්පූර්ණ විකෘති වෙනවා.
එහෙමයි.
දැන් මගේ කියන අර්ථකථනය නෙමෙයි මං අජත්ත බහිද්ද කියන කිව්වේ ඈ. ඒක තේරුම් ගන්න.
ඒ මම හිතන්නේ එහෙම අදහසක් තමයි නිකන් මේ පැහැදිලි වුණේ මට හිතෙන්නේ.
නෑ මං හිතන්නේ හැබැයි අර මම්මගේ කියන්නේ
ඩොප්පුණා සයින්ස් නිකන් ඒක.
අලුතෙන්ම අහන්න කියලා අහන්න කියන්නේ. නැත්තම් ඒක ප්‍රශ්න ටික අහන්න. ඒ නැත්තම් මේක ඒක අහුලක් නෑ. ඒකට අදාළ ප්‍රශ්න ටික දැන් ලොකෝ හදවෝගේ අහුවට පස්සේ ක්ලියර් කරලා දෙන්න පුළුවන්.
ඔව් අන්න ඒක තමයි. හරි හොඳයි සයින්. තේරුවා සයින්.
තේරුණා නේද? තරහම එක ප්‍රහැදිලිද නැත්නම් මොද්ද?
අර්ථයක් ගන්න පුළුවන්. ඒකට මේ අජ්ජස්ථාතන ටික වගේයි බහිද්ද කියන කතාව මගේ වගේ කියලා ගත්තොත් ඒ ඉති අජ්ජස්සං වා කොටයි බහිද්දවා කියන කොටයි ඒ මමම දැනගත්තු ස්වභාවයන් අනුන්ගේ ගැන කතාවක් නෙවෙයිනේ.
නෙමෙයි. එහෙම
නෑ. ඒක සාධාරණයි කියලා පේනවා. අර සතිය පිහිටන්න අනුන්ගේ හිතකට පණිනවට වඩා.
ඔව් දැන් ඉතින් අර අපි ගත්තොත් ඕදාරිකව අනුන්ගේ කේස් ගැන බලන්න ඕනේ නෑනේ දෙමසුකුරුපේ. ඉතින් අපිට අදාළ නැත්තම්
එහෙමයි.
අපි යමුද දැන් අදාළ කට්ටියත් ඉන්නවා කියලා. නමුත් එහෙම ගත්තත් ඉතින් අපි අපිට අදාළ මිනිස්සු ඉතාලම ස්වල්පයෙන් ඉන්නේ. එතකොට දැන් බොහෝ පිරිසකට කිසිම තණ්හාවක් ඉදිරිය නෑ නේද?
එහෙමයි.
ඉතින් එතකොට ඒක මම හිතන්නේ ඒ නිවසනේ වැරදි කියන්නේ. අපි උඩින් ගත්තොත්
එතන රාජ්‍යත් බහිද්ද වචන දෙකක් කියදලා තියෙන හින්දා රාජ්‍යස්ථායතන බහිද්දායතන කියන එකත්
එහෙමයි. මේ මේකේ මේ මට මේ ඉවලා තිනවා අයියා. අර මේ පිටකෝපදේශේ සාක්ෂිය පිටකෝපදේශේ මේකේ තින්නේ සත්තම භූමි වල ප්‍රකීර්ණ නිදේශ මේකේ මේ මේ ඩයලොග් බොක්ස් එකේ දාලා තිනේ බලන්න පුළුවන් නම් මම ඒක උනන් කියවන්නම් ඇහෙන්න. ඒක තියෙන්නේ එහි මමයා යනු ආධ්‍යාත්මය මගේ යනු බාහිර සංයෝජනය සත්කාය දෘෂ්ටි ආධ්‍යාත්මයයි එක්සත දෘෂ්ටි බාහිරයි. ඒ කියන්නේ මේක මේ විස්තරය පෙන්නන්නේ මෙතන පෙන්නනවා මේකේ පාලියෙන් කියවනම් තේරෙයි. සත්ති අහಂತಿ අජ්ජත්තං මමಂತಿ බහිද්දා. ඒ කියන්නේ මම කියන්නේ අජ්ජත්තය මගේ කියන්නේ බාහිරය කියන්නේ. ඒක බලන්න අර මේ ඩයලොග් බොක්ස් එක දාලා ඇත.
හොඳයි.
සමුණාති.
ඒක හරි පැහැදිලි ස්වාමීනි. ඒ කියන්නේ දැන් අරඤ්ඤගතව රුක්කමුලගතව සුඤ්ඤාගාරගතව මේ විදිහට බුදුහාමුදුර කියපු එකේ
එහෙමයි.
මේ අරඤ්ඤේ බහිද්දාවා කියලා පුද්ගලයෝ හොයන්න බෑනේ.
එහෙමයි.
නේද?
ඒ කියන්නේ කොහොමද? එතනදී බහිද්දා කියන්නේ එහෙම මෙනෙහි කරොත් එයා අරඤ්ඤගත වෙලා නෙමෙයිනේ එහෙනම්. එයා ආයි ලෝකය ඇතුළට ඇවිල්ලා.
ඒක තමයි ඒක තමයි. එනිසා මේක ඊටම පැහැදිලි. ඒක ගැන අය විවාදයක් අවශ්‍ය නැහැ.
ආමුණා
තියෙන ප්‍රශ්න. කරපාන හන්ද මේ අර ටෙලිෆෝන් එකේ උපමාව පොඩ්ඩක් තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් තරමට එකට මේ පොඩ්ඩක් තවදුරටත් අපිට මේක පැහැදිලි කරගන්න තේරුම් ගන්න.
අතරම මේ මම ටෙලිෆෝන් එක උදාහරණ කියලා මොකද්ද කියවේ හැමෝම කියන හින්දා මට මේක එච්චර මතක නෑ කියපු එක. අර හැමතිස්සෙම ඔන්නලා තියනවා කියලා කියපු කතාවද ඔය කියන්නේ?
ඔසල් නැත් එක තමයි අර්ගන.
එහෙමයි සරණා. කෝල් යන්නේ
ඒක
විලාවට ප්‍රසන්නව නැලා වගේ
ආ එහෙමයි. ඔව් ඒකේ මම අදහස් කරේ මෙහෙම එකක් දැන්. ඔව් ඒක තමයි මම කල්පනා කරේ. මොකද්ද ඒ කියන්නේ ඒක විශේෂත්වයක් තිබ්බ කියලා උම්මා. මේ අර කාර් එකේ එලාම් එකත් ඔය වගේ තමයි. ඒක මම හිතන්නේ ඊට වඩා මේ ටිකක් හොඳයි වගේ කියලා. එහෙනම් දැන් කාර් එකේ අපි සිකියුරිටි එලාම් දාලා තියෙනවානේ. දැන් එතකොට අපිට මේ සිකියුරිටි එලාම් එක වැඩ කරනවා කියලා තේරෙන්නේ ඇත්තරම ඕකට ගලක් වැදුනොත් නැත්නම් කවුරු හරි කෙනෙක් ගැහුවොත් කවුරු හරි ගේ හැප්පුණොත් හොරෙන් කඩන්න ගියොත් වගේනේ අපිට තේරෙන්නේ එලාම් එක වැඩ කරනවා කියලා. නමුත් එතන හොඳට බැලුවොත් තේරෙන්නේ නැද්ද? එහෙම වුණොත් එලාම් එකේ නෙමෙයිනේ දක්ෂතාවය තියෙන්නේ. අර වදින පහර නිසානේ එලාම් එක ඔන්නෙන්නේ හිමුනොත් නේද? නමුත් එහෙමද වෙන්නේ නැත්නම් එලාම් එක නන් ස්ටොප් ඔන් හින්දා වදින එක කැප්චර් කරන එකක්ද වෙන්නේ කියලා බලන්න.
දෙකම තියෙනවනේ සම්.
ඔව් දෙකම හරි. මම කියන්නේ වඩා ප්‍රමුඛ මොකක්ද? දෙයක් වැදුනට පස්සේ එලාම් එක ඔන් වෙන එකද? එලාම් එක ඔන් එක ඔන් වෙලා තියෙන නිසා සද්ද ඇහෙන එකද?
එලාම් එක ඔන් වෙලා තියෙන එක?
අන්න හරි. ඒකට ඒක නේද ප්‍රමුඛ වෙන්නේ?
ඔව් ඒක ප්‍රමුඛ වෙන්නේ.
අන්න ඒක තමයි ප්‍රවැත්ම කියන්නේ. අර සද්දේ මොකක් හරි දෙයක් වදිනවා කියන එක තමයි අපිට මොනවා හරි ලස්සන දෙයක් පේනවා, කැද්දයක් පේනවා වගේ කියන එක. පෙනීම කියන්නේ එක දිගට ඔන් වෙච්ච එලාම් එක. ඒ ඒ වගේ තමයි පෙනීම තුල අපිට හමු වෙන එකේක රූප වෙනස් වෙන එක.
පැහැදිලිද? පැහැදිලිද? ඒක කනමුණත් සෝතෙුණත් එහෙමයි ගමතින. දැන් ටෙලිෆෝන් එකේ හැමදෙස්සෙම ෆන්ක්ෂන් එක මෙහෙම කියනවා. අර ටෙලිෆෝන් කෝල් එකක් එනකම්. ඒකට අපි කන කියන එක දැන් අපිට ප්‍රකට වෙන්නේ එතන
නේද? ඔතන තියෙන්නේ ප්‍රමුඛ අප්‍රමුඛ. ඔතන ඇතුළම තියෙන්නේ ෆ්ලක්චුවේෂන් එකක්. ඒ කියන්නේ අපි කියන්නේ හાર્ට් රේට් එක පෙන්වන මැෂිමක වඩා වඩාම වටින සංඛ්‍යාතේ මොකද්ද කියන්නේ? වඩාම වටින අංකය ඔතන. ඉගෙනුව ග්‍රාෆ් එකේ වඩාම වටින අංකය මොකද්ද? එනේ මෙහෙම ගන්නකොට සංඛ්‍යා ඛණ්ඩාංග පද්ධතියේ වඩාම වටින බිඳුවනේ. අපිට තේරෙන්නේ බිඳුව කියලා නෙමෙයි, අපිට තේරෙන්නේ අර විස්තරයෙන්නේ. අපිට තේරෙන්නේ අර මේ හයිට් එකෙන්. අපිට තේරෙන්නේ අර 10 20 ඕවා තමයි වැඩිම කියලා. නමුත් 10 20 30 40 මයින්නත් බිඳුව පවතින ඕනේ නේද නිරන්තරයෙන්? ඔන්න ඔය බිඳුව කියන එක තමයි අපේ පැවැත්ම කියන්නේ. ඒ කියන්නේ වාහනේ හැමතිස්සෙම සිරුටේලාම එක ඔන් වගේ තමයි මම මතක් කරේ. අපේ ඉන්ද්‍රිය 6ම හැමතිස්සෙම ඔන් එකේ තියෙන්නේ.
සෝනන්ත එතකොට ඒ විදිහට කල්පනා කරනකොට එතකොට ඒක අපි තේරුම් ගත්තහම එතනින් එහාට විදර්ශනා කරනකොට ඒක කොහොමද සෝනන්ත කරලා මේකෙන් මේක අවබෝධයකට යන්නේ? තේරුණාද?
ඔව්, විදර්ශනාවකින් නෙමෙයි අවබෝධ කරන්න බෑ. විදර්ශනාව බිහි වෙන්නේ අවබෝධ කෙනාට. විදර්ශනාවකින් අවබෝධ කරන්න බෑ. යෝනිසෝමනසිකාරයෙන් විතරයි අවබෝධ කරන්න පුළුවන්. යෝනිසෝමනසිකාරය බිහි වෙන්න නම් තමන් මේ කියන දේවල් හොඳට, ඒ කියන්නේ තමන්ගේ තියෙන මිත්‍යා දෘෂ්ටි ගැලවෙන විදිහට මනසිකාරය කරන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. ඒක තියෙන්නේ තමන්ගේ පැත්තේ. කියන කෙනාට ඒකට බරක් දෙන්න බෑ. කියන කෙනාට කරන්න පුළුවන් වෙන්නේ එයා දන්න දේ කියන එක. අහන කෙනා තමයි ඒක පෙරලා ගන්න පුළුවන් මනසක් හදන්න ඕන කෙනා. ඇත්තම ඔය කියපු එක, ඇත්තම ඔය පැවැත්ම කියන එක වැටහෙන්නේ අපවත් වීම තේරුනොත්. ඒ කියන්නේ ඔය ඔතන ඔය පැවැත්ම කියන්නේ හට ගැනීම කියන එක. ඔය හට ගැනීම හරියටම තේරෙන්නේ ඔහට ගැනීම අහු වුණොත්. ඒ තා කෝක හරියට අහු වෙන්නේ නැහැ. ඔතන හම්බෙන්නේ ඇතන තමයි.
අපි යෝනිසෝ මනස්කාරී කියලා දැනගත්තු හිතන දේ, ඒ කියන්නේ ඒක හරියටම කියන්නේ නම් ඒක යෝනිසෝමනසිකාරයක් නෙමෙයි කියන්නේ. මට
මට හිතනවා කියන්නේ යෝනිසෝමනසිකාරය නෙමෙයි. හිතනවා කියන්නේ අයෝනිසෝමනසිකාරය.
දැන් ඔය අපි දැන් ස්වාමීන් වහන්සේ කරන මදු පිටික සෝතේ චක්කුම් පරිචෝපේසු උපච්චක් ඥානං ඒ විදිහම හිතන් යනවා කියන්නේ නිකන් සිද්ධාන්තයක් වගේ උත්තරයක් කරපිට කියන ස්වාමීන් වහන්සේ. එහෙම හිතනවා.
ඒක නිකන් කටපාඩම් නිකන් අර පොතේ තියෙන වචන ටිකක් නේ. ඊළඟ කල්පනා කරන්නේ ඔය වචන ටිකක් අල්ල විතරනේ. සක්කුජ්ජ පරිචෝපේසු උපච්චක් ඥානං තින්න සංගති පසෝ කියලා හිතනකොටම විඥාන මට්ටම නියතව පැවිදලා නේද? එතකොට එතන ඇවිල්ලා තියෙන පටිසමුපාදයේ කර්මඵලවාදයේ
පටිසමුපාදයේ ගියවිලා නැහැ.
පටිසමුපාදයේ ගියවිලාවත්
නැහැ. සාමාන්‍යයෙන් එතකොට දැන් අපි දැන් රූපේ පැත්තෙන් බැලුවොත් දැන් උදාහරණයක් දැන් පැහැදිලිවේ උපණය. උපණය වෙන නිසා රූපේ කියන. එතකොට රූපේ කියන එක අපිට
නෑ නෑ උපණය වෙන නිසා රූපය කියද්දී රූපණයකින් රූපයක් හදනව නෙමෙයි හඳ ඔය රූපණය කියන්නේ රූපයක.
එහෙම සාමාන්‍ය රූපණය කියන්නේ රූපේ ඒක. එතකොට සාමිනාසි දැන් එතකොට අපිට දැන් ඔය ඉති රූපං කියන එකයි ඔය රූපණේ කියන එක ඒක සමානද නැත්නම් කොහොමද ඉති රූපං ඉති රූපස්
මම මේක ගැන අහුව දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඉති රූපං ඉති රූපස්ස අස්තංගමෝ ඉති රූපස්ස සමුදියෝ කියන්නේ පෙන්නන්නේ. ඒක බුදුහාමුදුරුවෝ එතන කියනවා නේද හැමතිස්සෙම උදයංගම අස්තංගම කියන එක තේරුම් ගන්න නම් රූපය කියන එක තේරලා තියෙන්න ඕනේ කියලා. තේරෙනවද මං කියන එක?
එහෙමයි.
හරි, මට පුළුවන් නම් රූපය කියලා මම නිකන් ඕදාරික උදාහරණයක් කියන්න. පුටුව කියන එක ගන්න ඌ රූපය කියලා. පුටුව ගැන විස්තර කරන්න බලන්න පුටුව ගැන.
පුටුවට කකුල් හතරක් තියෙනවා.
ඒ කියන්නේ පුටුව ගැනද පුටුවේ ගැනද?
පුටුවේ.
ඉතින් එතකොට ඔය කියන්නේ රූපය ගැනද රූපය එකක් ගැනද?
රූපේ.
එතකොට කවදාවත් අපිට රූපය කියන එක විස්තර කරන්න බැයි නම් රූපයේ උද්‍යංගමේ හම්බ වෙනවද?
නැහැ.
නෑ නේ, ඒකේ පරිසවපද හැම වෙනවා.
නෑ, ඒක රූපය සංකේතයේ බාහිරින් මොකද රූපය?
නෑ නෑ, මං කියන්නේ උදාහරණේ.
කොහොමද? හම්බෙන්නේ. හම්බෙන්නේ.
එතකොට මම කියන්නේ හරි, දැන් එතකොට බාහිරෙන් රූපය ගැන විස්තර කරගන්නවත් බෑ. අභ්‍යන්තරේ රූපය ගැන විස්තර කරන්න කොහේනම්?
අභ්‍යන්තරේ විස්තර කරන්නේ එතකොට මේ ඇත්තට අපි සාමාන්‍ය කතා කරන්නේ වර්ණ සතහනක් කියලා කියන චක්කු ප්‍රසාදේ වගේ නේද? එතකොට දැන් මේ රූපය
ඒක තමයි. ආයි ගන්නකො වර්ණ සටහන විස්තර කරන්න බෑ.
වර්ණ සටහන කියන එක තමයි කියන නිසා කියන නිසා එහෙම දෙයක් කියලා නෙමෙයි. සාමාන්‍යයෙන් මේ දෙක එකටම වෙන දෙයක් කියලා මට හිතෙනවා. අනේ පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න සාමි.
නෑ නෑ, ඒක තමයි මම කියන්නේ. මම පැහැදිලි කරනවට වඩා තේරෙන්නේ නැද්ද තමන් තුළින් උත්තර වෙනකොට ඒක සොලිඩ් කියන එක?
නෑ, ඒ කියන්නේ එහෙම එහෙම කරනකොට වෙන්නේ සාමාන්‍යයෙන් අපි යන්නේම ආපෝ දැන් වර්ණ සටහන කියන්නේ මොකද ඒක තමයි කියන්නේ නේද රූපේ වර්ණ සටහන කියනවා චක්ක ප්‍රසාදී කියලා කියනවා ඒ දෙකේ ඒක තමයි සාමාන්‍යයෙන් දේශනාවලත් අපි කිව්වොත් ඇහෙන නමුත් ඒක වඩා වෙනස් දෙයක් ඔතන තියෙනවා නේද කියන එක තමයි මට හිතෙන්නේ ඒක තමයි
දැන් මම හිතන අදහස් කරන්නේ මේකයි එතකොට දැන් Taman තුලින් උත්තරේ එනකොට තියෙන වාසිය තමයි Taman ඒක හරියට තේරුම් ගත්තොත් ආයි කවදාත් ඒ දෘශ්‍යයට පයින්නේ නැහැ එතකොට ඒකයි ප්‍රශ්න වෙන්නේ නැතුව ඉතින් මම ඉතින් ප්‍රශ්න අහන එකේ තේරුම يعني මෙහෙමනේ ඔක හොඳට තේරුම ගන්න ඕන දේශනාවක් කරන්න පුළුවන් කාටද කියන්නේ කොහරිනා ඒක අහමු හින්දා මම පොඩ්ඩක් කියනවා ඒකට දේශනාවක් කරන්න පුළුවන් කාටද කියන්නේ කොළෝගෙ ඉන්න
කියනවා කිව්වා
බුදුහාමුදුරන්ට විතරයි අපිට දේශනාවක් නෙමෙයි කඳුලක්වත් කියන්න බෑ තේරෙනවද ඒතර අපිටත් කරන්න පුළුවන් සරලම දේ තමයි ප්‍රශ්නෙට දෙන උත්තරය අනුව චුට්ටක් පුළුවන් උදව්වක් කරන එක නැතුව ඒකටත් හරියටම උත්තරයක් දෙන්නත් බෑ ඔතන ප්‍රශ්නේ අහන්නේ මොන අර්ථයෙන්ද කියලා අපිට තේරෙන්නේ නැහැ නේ. තේරෙනවද? එහෙනම් මං කියන්නේ ඒ වාසිය ගන්න කියන එක. කෙසේද? අපිට දැන් අපි නිකන් ප්‍රැක්ටිකල් මට්ටමට එන්න ඕනේ නේද? දැන් ඉති රූපං කියන එක හමු වුණොත් නේ ඉති රූපස්ස අස්තංගමෝ කියන එක ඉති රූපස්ස සමුදයෝ කියන එකට යන්න පුළුවන්. හරි. එහෙනම් මේකේ ප්‍රධානතර වෙන්නේ රූපයනේ. හරි. Taman දන්න රූපය කියන එක මොන හරි විදිහට විස්තර කරන්න. රූපය කියන එක
මොකක් හරි දෙයක් ඉස්සරද දැන් යැකෙක තියාගමු තමයි යැකෙක තියාගත්තොත් එහෙම දැන් ඔන්න දැන් පුටුවක් මැවෙනවා ඉතින් එතකොට ඒක අතීත අනාගත වර්තමාන දුර ළඟ ඉතින් ඔය වගේ ඉක්ලෝස් සාහසයකම ඔක අපිට මැවෙන්නේ තියෙනවා
එතකොට මම කියන්නේ දැන් එතකොට ඔය රූපය මැවුනොත් නේ අතීත වර්තමාන අනාගත ඒ තුන් කාලයට දුවන්නේ දුර ළඟ සියල්ල මේ හමු වෙන්නේ පුටුව මැවුනොත් නේ ඒ කියන්නේ පුටුව මැවෙනවා කියන එකට සාක්ෂිය මොකද? ඒ කියන්නේ පුටුව මැවිච්ච පුටුව විස්තර කරන්න බලන්න.
මගේ පිළිච්ච මේ මම දනුම අතීතේ මගේ පුටුව කියන එක හිතට ආවොත් ඒකේ රූපයක් මැවෙනවා හිතින් ඒක මගේ පිළිච්ච මේ අතීතේ මේ සත්‍ය දනුම.
ඔව්. හරි එහෙනම් අපි යමු එහෙම යම් දවසක පළවෙනි දවසක් තියෙන්න ඇති රූපය මේ පුටුව කියන එක හිතරාපු
පුංචි කාලේ අම්මා කිව්වා මේකට පුදි පුටුව කියන්නේ කිව්වා වචනත් එක්ක පුටුව. ඉතින් මේක පුටුව තමයි.
ඔව් හරි හරි ඒක තමයි. හරි දැන් මට එහෙනම් කියන්න අම්මා දවස යම් දවසක කියලා දුන්න පුටුව තියෙන්නේ.
ඔව්.
ඒ පුටුව විස්තර කරන්න බලන්න.
ඒකෙන් දෙගන්න පුළුවන්. එහාට මට කරන්න පුළුවන්.
පකුල් කියන්නේ. ඒක තමයි. දැන් ඔය කතා කරන්නේ පුටුව ගැනද පුටුවෙන් වෙන වැඩ ගැනද?
නැදගෙන
මොකද කියන්නේ පුටුව ගැන
පුටුව ගැන පුටුව ගැන පුටුව කියන්නේ හිතන්නේ නැහැ ඉතින් ඕක ඕකින් කරන වැඩේ තමයි දන්නේ ඉතින් ඒක
ඉතින් එතකොට ඉතින් මේකයි මම දැන් එතකොට අතන ප්‍රශ්නෙම අවුල් වෙලා වනේ තියෙන්නේ දැන් රූපය ගැන දැනගන්න ඕනේ කිව්වහම රූපයෙන් වෙන දේවල් ගැන දැනගන්න වැඩක් නැහැ නේ
ඒක තමයි ප්‍රශ්න
හරි පුටුවක් ඇවිල්ලාද නැත්නම් තමන් පුටුව කියන එක දරාගෙන ඉන්න හින්දා අම්මා කිනෝට හොඳ රහන් ඉඳලාද
දරාගෙන ඉඳලා නේ සාන්නාද අම්මා කියන දේ
හරියට දැන් කවදාවත් අම්මා කියන හින්දා මිනිස්සෙක් මිත්‍යා දෘෂ්ටියක් නැහැ
නේ
එතකොට මේ තේරෙනවද මේ කතාව අසත්පුරුෂයා කියන්නේ බාහිර ලෝකය නෙමෙයි තමන් අපිට හිතෙන්නේ මොකද මේ වටේ ඉන්න මිනිස්සු අපිට මේ ලෝකය ගැන කියලා දුන්නාම හින්දායි අපිට මේ ලෝකේ තේරෙන්නේ කියලා නේ එතකොට තේරෙන්නේ නැද්ද හොඳට බැලුවාම අපි ලෝකයක් පවතින බවට දරන් ඉන්න නිසායි අනිත් කෙනාගෙන් ගිහිල්ලා
අහන්නේ.
එතකොට තමයි ඉති රූපං කියුවහම එහෙනම් රූපය ගැනම කියනවා නම් ඉතින් අපි සාමාන්‍යයෙන් කියන්නේ රූප ඇති වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. එතකොට දැන් මෙතන පුතුව කියනකොට එන්නේ තද ගතිය. එතකොට තද ගතිය
ආයි බලනනේ. එතකොට ඔය කියන්නේ පුටුව තදයි කියලාද පුටුවේ තදයි පුටුවේ තද ගතියක්ද
පුටුවේ දැන් අපිට දැන් අල්ලුවත් පුටුව හවෙන් තද ගතියක් ඒක අජ්ජත්තක් පච්චත්තක් කකලකට උපාදින්නම් කියලා කියනවා නේද
උපාදින්නේ ඔක්කොම හරි මම අහන්නේ එතකොට පුටුවද තද පුටුවේද තද ගතිය තියෙන්නේ
පුටුවේ
එතකොට ආයේ පුටුව ගැනද කතා කරන්නේ පුටුවේ කියලා ගැනද
කොහොමද සම්ම ආපෝ බාහිර තමයි යන්නේ
ඒකනේ වැඩි ඉතින් ඉතින් එතකොට ඔය අජ්ජත්තන් ඔය මේ මොය පෙන්ලා දින ත්‍රිපිටකයේ තියෙන එක අර්ථකථනයකින්වත් රූපය කියන එක අල්ලගෙන නැහැ
නේ. ඒ තානත් එහෙම සාධිත වශයෙන් රූපය එක්කෝ එක පැත්තේ සත්කාරෝච මහ භූත චතුර්මස මහ භූතන උපාදාය සංකල්ප රූපන් කියන තානත් එතකොට එහෙමනේ
ධර්මයක්. විස්තර කරන් තියෙන එක නෙමේ බුදුහාමුදුරුවෝ විස්තර කරන්න කියන්නේ. ඉතින් අපිට අද හම්බෙලා තියෙන රූපයේ කැලේ විදිහට නේ ඕවා. සතුන් සත්තාරෝද මහ භූතා සඤ්ඤන්ත මහ භූතාණ උපාදාය රූපන් කියලා හම්බෙන්නේ අද අපිට රූපයේ කැලේ වලටනේ. ඔව්. ඒනේ පුටු වේ තද ගතිය, පුටු වේ ඝන ගතිය, පුටු වේ සියුම් බවනේ අද අපිට හම්බෙන්නේ. උපාදාය කියන්නේ කතා කරගන්න පුළුවන් චත්තාරෝච මහ භූතා කියන කැලේ හරියට අහුගත්තා
නේද?
මම කියන්නේ හරි චත්තාරෝච මහ භූතා කියන එකෙන් රූපය කියන එක විස්තර කරන්න පුළුවන්. ඔව්. ඔව් විස්තර කරන්න බලන්න රූපය කියන එක මේ සතර මහ භූතයන්ගේ
ධාතු වලින් හැදිච්ච දෙයක් කියලා. ඔව්. එතකොට ධාතු වලින් හැදිච්ච දෙයක් කියනවනේ. එතකොට ධාතු කියලා අපිට දැනගත්තු ස්වාමීන් වහන්සේ අර අජත්තන් හස්සන් එහෙම කියලා ගියාම අර අන්තිමට උපාදින්නම් කියන එකනේ. එතකොට එතනින් උපාදින්නම් කියලා ගත්තාම එතකොට අපි හිතාගෙන ගියොත් එතකොට පටිච්ච උපාදේ තුලින් උපාදින්න උපාදේ සංහාව නිසා එහෙම කියලා අන්තිමට ගියාම අවිද්‍යාව මෙන්න අවිද්‍යාව නිසා නේද මෙතන හේතු ටිකක් එකතු වෙලා හැදිච්ච සංස්කරණයක් අපි බාර අරගෙන තියෙන්නේ කියලා ඒ වගේද විදර්ශනා කරොත් නේද හොඳ වන්දන්නේ එහෙමද කරන්නේ
ඔ ඒ හරි ඒක මම පස්සේ පටන් ගන්න දෙන්න වෙන්නම්කෝ හරිද දැන් ඔය අජ්ජ ඔය තියෙන සතර මහා ධාතු උපාදාය රූප උපාදින්න රූප සමස්තය හැමෙන්නේ පටිසමුපාදය තුල නේද?
ඔව්.
හරි පටිසමුපාදය කියන්නේ මොකද්ද? හේතුඵල ධර්ම නේද?
ඔව්.
හේතුඵල ධර්ම නේද?
ඔව් සර්. ඔව්.
හරි. දැන් මට මේක කියන්නකෝ. පුටුව සතර මහා ධාතුවෙන් හැදිලා තියෙනවා කියලා කියනකොට සතර මහා ධාතු වලින් පුටුව හැදුනා කියලා කියද්දී මෙන්න මෙහෙම අදහසක් දෙන්න බලන්න. මම අර කියන උපමාවක් කියන කිරිතේක හදන්න තියෙන හේතු මොනවද? කිරිතේයක් හදන්න තියෙන හේතු මොනවද?
තේකොළ, සීනි, පිටි, වතුර.
වතුරනේ. අපි අය හතරම කිරිපිටි, සීනි, තේකොළ, වතුර.
ඔව්.
ඔය හේතු ටික එකතු වුනහම නේද කිරිතේ කියන ඵලය හැදෙන්නේ.
ඔව්.
ඉතින් එතන හේතුඵල ධර්මයක් මේ අපිට බලන්න පුළුවන් නේද?
ඔව්
ඔතන හේතුඵල ධර්මයක් බලන්න බෑ. හරිද? මම දැන් ඔය කියපු උත්තරේ වැරද්ද පෙන්නන්න. ඔතන හොඳට බලන්නකො අපි අද ගන්නවා කිරිපිටි සීනි තේකොළ නතුරෙන් තමයි කිරිතේ කියන ඵලෙ එන්නේ කියලා. හරිද? ඇත්තරම එහෙමද වෙන්නේ නැත්නම් කිරිතේක හදන්න කිරිපිටි සීනි තේකොළ නතුර කියන එකද වෙන්නේ බලන්න.
පුස්නාන ඒක හරි. එතන අර මේව ටික වැය වෙලා තමයි ඒක හැදුනේ.
නෑ 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 ඒක නෙමෙයි. ආයි බලන්නකෝ. කිරිපිටි සීනි තේකොළ උණු වතුර එකතු කරලා කිරිතේක හදන එකද අපි දන්නේ. කිරිතේකක් හදන්න කිරිපිටි සීනි තේකොළ උණු වතුර එකතු කරනකද අපි දන්නේ.
කිරිතේක හදන්න තේකොළ සීනි ඕනේ කියලා හදන්න ඕනේ ඒ ටික එකතුලා තේක හැදුනා කියලා දන්නවා.
ඒ කියන්නේ දැන් මෙතන මෙහෙම ගන්නකෝ දැන් නැන්ද කුස්සියට ගිහිල්ලා කිරිපිටි සීනි තේකුණු වතුර ටික එකතු කරලා ඒ වෙලාවේ කිරිතේ එකක් අරවා එකතු කරලා හදනවද නැත්නම් කිරිතේ එකක් හදන්න ගිහිල්ලා අර ටික එකතු කරනවද?
කිරිතේ එක හදන්න ගිහිල්ලා අර ටික එකතු කරනවා.
අන්න හරි. එතකොට කලින්ම ඵලය දරාගෙන නේද කුස්සිර යන්නේ?
ඔව්.
එතකොට කලින්ම ඵලය දරාගෙන ගිහිල්ලා හේතු ටිකද එකතු කරන්නේ කර්ම ටිකද කරන්නේ?
කරුණු ටිකක්
නැත්නම් අර ඵලය ටික අර ඵලය ගන්න ක්‍රියා ටිකක්ද කරන්නේ නැත්නම් ඇක්ෂන් ටිකක්ද කරන්නේ?
ඇක්ෂන් ටික.
ඇක්ෂන් වලට සිංහලෙන් කියන මොකක්ද? හේතුඵල කර්ම කියලා.
කර්ම.
කර්මනේ. ආ ඒක උනේ එතකොට තියෙන එක පරිසම්පාදයක්ද? ඒ කියන්නේ හේතුඵල ධර්මවත් කර්මඵලවාදයක්ද?
කර්මඵලවාදය.
ආ ඒතර සතර මහා ධාතුයෙන් පුටුවක් හැදෙනවා කියලා ගණිද්දී ආයි කිරිතේක හදන්න කිරිපිටි සීනි තේකළු වතුර එකතු කරනවා වගේ පුටුව හදන්න සතර මහා ධාතු එකතු කිරීමක් නෙමෙයි වෙන්නේ.
ඔව්
සතර. ඒක උදින්නේ කර්මඵලවාදයට හේතුඵලවාදයට.
කර්මඵලවාදයට.
කර්මඵලවාදයේ සතර මහා ධාතු හෝ උපාදාය රූප කියන එක බලෙන්වත් හම්බෙන්න පුළුවන් ද බැහැ?
කර්මඵලවාදී
තුළ සතර මහා චත්තාරෝච මහා භූත චතුනංච මහා භූත උපාදාය රූපං කියන එක හම්බෙන්න පුළුවන් දෙයි.
පුළුවන්.
කර්මඵලවාදී තුළ?
එන්න බෑනේ මොකද?
මේ පටිසෝපාදේ නම් ඒක හම්බෙන්නේ කර්මඵලවාදී තුළ ඒක බලෙන්වත් ගන්න බෑනේ.
දැන්
දැන් සත්‍ය සත්‍ය පරිසම්පාදේ කියන්නේ ප්‍රත්‍ය වශයෙන් මේ ඇති කලෙ මේ තියෙන මේ පවතී. දැන් ඒකට තේරෙනවා අපි ඔය විස්තර කරන් තියෙන රූප 28 වේදනා 108 නම් මන ඔක්කොම කර්මඵලවාදයක තියෙන කියලා.
ඔව්
සම්මි. ඔව් සම්මි. ඒකයි මං රූපේ කියන එක අපි දන්නේ නැහැ කියලා.
ඒක තමයි දැන් අර ඒ විදිහට දැන් දේශනාවක් දැන් අර දේශනාවල කියන නිසා ඒකින් කොහොමද දැන් විමස්සින්සත් දැන් රූප ඒ ඔය විදිහට නැතුව කර්මඵලවාදයෙන් නැතුව හේතුඵලවාදයෙන් බලන්න කිමත්මින්
හේතුඵලවාදයෙන් බලන්න බෑ මම ඒකනේ කිව්වේ යෝනිසෝමනසිකාරය තමන් තුළ ඉපදුනොත් එයා පිටපසු නොවි මේ ඇතිකල්ලි මේ වේ කියන ඥාන දර්ශනේ එනවා මිසක් ඔය විදිහට බලන්න උගන්නන්න බෑ
මේක සාමාන්‍ය සමාජ තුළින් ඒක දැක්මකට එන්න ඕන මිසක් ඒක කරන්න බෑ නේද ඒක සාමාන්‍ය දැන් කියන්නේ මං හිතන්නේ දැන් ප්‍රතිපත්තාරින්වත් දැන්
ඔබලට වෙනස් කරනවා වෙනස් වෙන්නේ ඒ ඇතිකල්ලි මේ වේ කියන එකදී ඇයි මම කිව්ව නිසා වෙනස් කරා ඒකට මොකද්ද ඒ නිසා මේ
හ්ම්
හ්ම් හ්ම් ඒකනේ කියන්නේ අර බුදුහාමුදුරුවෝ පෙන්නනේ යෝ ධම්මං පස්සති සෝමපස්සති කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා ඒතර බුදුහාමුදුරුවෝ කියන්නේ නැහැ නේ යෝ මං පස්සති සෝ ධම්මං පස්සති කියලා කියන්නේ නැහැ
නේද බුදුහාමුදුරුවෝ
කියන්නේ මාප ධර්මයේ දකින්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ ධර්මයේ දැක්කොත් නව දකින්න කියලා ඒතර ධර්මයේ දකින්න පුළුවන් වෙන්නේ තමන් තුලින් කියලා දෙනවා
තේරෙනවා සාමාන්‍ය මත්තමකට තේරුම් ගන්න උත්සාහ කරන සත්තම් හරි
මේ සාරාංශ දැන් ඔහොම කියලා දුන්නාම තේරෙනවා හොඳට සාරාංශ හැබැයි දැන් ඊට පස්සේ තියෙනවනේ දැන් අර උත්තර යෝනිසමනසිකාරට එන්න ධර්මය අහලා අර සිතාදතා එහෙම ඒ විදිහට යන වචිතා පරිස්සා කියලා ඉතින් එතකොට එහෙම කරනකොට දැන් අපි යෝනිසෝ මනසිකාරය කරනවා කියන්නේ
සිතීමක්ම තමයිනේ සවනාසෙ නෑ නෑ නෑ
විඤ්ඤාත මට්ටම
කියන්නේ අයෝනිසෝ මනසිකාරය මොකද්ද විඤ්ඤාත මට්ටම කියන්නේ අයෝනිසෝ මනසිකාරය ඒක තමයි සවනාසෙ තේරෙන්නේ නැති ඒ කියන්නේ ඔය ටික නිකන් ඇකඩමිකලි මේ ඇකඩමිකලි කියලා දුන්නා කියන එකෙන් ඉන්නේ දැනුමක් විතරයි ඒ දැනුම බිහි වෙන්නේ ඇතන තන්ත තුල යෝනිසෝ මනසිකාරය කියන එකට උදාහරණයක් දෙන්න ලෝකෙ තනක් නෑ ඒක අර නුවණත් එක්ක තමන්ට හැදෙන එක.
තේරෙනවද කියන්නේ? තේරෙනවා. තේරෙනවා ස්ථාන දෙක සාමාන්‍යයෙන් කියනවා දැන් දේශනාවල දැන් අස අහිත්‍යයි කියලා ශ්‍රද්ධාවෙන් අසගත්තාම සම්මනිකම සෝතාපන්නයි කියලා
හරි එතන කියන්නේ මොකද්ද? ශ්‍රද්ධාවනු සාරී වුණොත් අනිවාර්යෙන් මාර්ගඵල ලබනවා. අපි හිතන් ඉන්න විශ්වාසයතාව කියලා හරියන්නේ නැහැ.
එතකොට දැන් ශ්‍රද්ධාවට බස් දැස ගන්න එතනදි කොහොමද දැන් ඇස අනිත්‍යයි කියලා දැක ගන්නෙ?
හරි මෙහෙම ගන්නකො ඇස අනිත්‍යයි කියලා හරියට දැක්කොත් එයා නිවන් දැකපු කෙනෙක්ද නැද්ද?
දැකමුද?
ඒ කියන්නේ ආඩ තියෙන්නේ හෙල්ලෙන ශ්‍රද්ධාවද අසල ශ්‍රද්ධාවද?
අතුල ශ්‍රද්ධාව.
හරියට ඇහෙන්නේ.
ඉතින් එතකොට ඒක බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ චලනේ වෙන ශ්‍රද්ධාවක් නෙමෙයිනේ. අචල ශ්‍රද්ධාව පිළිහිටපු කෙනාටයි ඇස අනිත්‍ය බව දන්නේ. ඒතර තියනවාද එතන කියන්නේ නොසෙල් වෙන ශ්‍රද්ධාව ඇති කර ගත්තොත් හරි තමයි. අපි අද කතාරෙන් නොසෙල්ලෙන ශ්‍රද්ධාව නෙමෙයිනේ.
හ්ම්.
සූත්‍රවල පෙන්වන්නේ එතනට.
දැන් දෙන්නේ කොහොමද?
ඒක තමයි එතනට එන්න තමන්ගේ නුවණ තමයි එන්න ඕනේ. ඒ කියන්නේ මේ අපි දැන් කතා බහ කරන සියලුම ඒවායන් මේ කියන්නේ දිට්ඨ සුතමුත විඤ්ඤාත අතික්‍රමණය කරන තැනට තමන්ගේ මනස මෙහෙවන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට මනස කියන්න බෑ. ඒක තමයි ඒක කියලා දීලා ප්‍රැක්ටිස් කරලා ගන්න පුළුවන් එකක් නෙමෙයි.
හ්ම්.
එකම දෙයයි නේ. ඒකට කරන්න තියෙන්නේ මෙච්චරයි. නමුත් මම ආයි කියන්නේ දැන් මේ නිවන් දකින්න කියලා හිතාගෙන මේක කරන්න එපා. ඒක තේරුම් ගන්න. එතන ඒක උඩ රඟපෑමක් තියෙන්නේ. මේ හැමදෙසෙම අපි වෙන්න ඕනේ අපි පුළුවන් තරම් ජෙනුයින් වෙන එක, අවංක වෙන එක. මනුස්සකම හදාගන්න එක. ඕන කෙනෙක් කියන ඕන දෙයක් හොඳට කන් යොමු කරලා අහන්න පුළුවන්කම හදාගන්න එක. තමන්ගේ තියෙන දේවල් ආයි දෙකක් නැතුව කාට හරි සතක් වේවා කියලා දෙන්න පුළුවන්කම. තේනවද? ඔය මූලික ප්‍රතිපදාව තියෙන්නේ. දාන සීල භාවනා පස්තිපත් අනුමෝදනා වෙයියවච්චපචාන දිට්ඨජුගම්ම කියලා වෙන්නනේ. ඒ කියන්නේ සරලවම බල්ලෙක්ට කන්න පුළුවන් කන්න දෙන්න පුළුවන් වෙන්න ඕනේ උන් නකුටවත් වන්නවා කියන බලාපොරොත්තු නැතුව. එනේ එච්චර මානුෂීය වෙන්න ඕනේ කියලා මං කියන්නේ හොස්සිය. මොකද ඕක ප්ලෑන් කරලා කරවන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. ඔය යෝනිසෝ මනසිකාරය කියන එක බලෙන්වත් ප්ලෑන් කරලා කරවන්න බෑ. ඒකට සද්ධා වීරය සසමාධි ප්‍රඥා කියන පංච බල ගාන්ට නැගෙන මොහොතක් වෙන්න ඕන උදේ. ඒක අපේ තියෙන ප්‍රශ්නේ මොකද? සමහරවිට ශ්‍රද්ධාව හුඟක් තියෙනවා ප්‍රඥාව නැහැ. සමහර ප්‍රඥාව සෑහෙන දිනවා ශ්‍රද්ධාවක් නැහැ. සමහරවිට ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි හොඳට දිනවා වීරයක් නැහැ. සමහරවිට මේ සතිය නැහැ. සමහරවිට සමාධිය නැහැ. ඔය පංච ඉන්ද්‍රිය ධර්ම හොදට වැඩෙන මොහොතක තමයි විනීවරණ මොහොතක් ආපු වෙලාවක පලස්ත වෙන්නේ. ඊට මෙහා ගන්න බෑ. මම ඇකඩමික් කිව්වේ හොඳ ඕක තේරුම් ගන්න ඕක ප්ලෑන් කරලා කියලා හරියන්නේ නැහැ. ඒක එහෙම ගන්න පුළුවන් ගන්න මේ
හොඳ.
ස්වාමීන් වහන්සේ දෙවන් කරන්නේ
ඔය
ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් මේ අර මේ අපිට මේ තියෙන ඩිස්ටන්ස් කියන එක පොඩ්ඩක් මේ උදාහරණකින් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඒ කියන්නේ දුර ළඟ කියන එක කොහොමද? දැන් අපි මේ ෆොටෝ එකක් ගත්තාම අපිට කියන්න පුළුවන් මේ අර මේ ඔබන්ස් එක්ස්ප්ලේන් කරනවා වගේ මෙයා ඉන්නේ මෙයාට පිටිපස්සෙන් ගහක් තියෙනවා තව ඉස්සරහෙන් එහෙම කියලා වුණාට ඇත්තම කතාව ෆොටෝ එක අල්ලලා බලුවාම මේක ෆ්ලැට් නේ සර්ෆේස් එක. ඒ වුණාට අපි ෆොටෝ එක බලාගෙන කියනවා මෙහෙම දුරවල් පනවනවා ෆොටෝ එක දිහා බලාගෙන. දැන්
ඒක එතන බලන්නකො අදහස ඇත්තම ෆොටෝ එක හරියට තේරුම් ගත්තනම් මේ දුර කියන එක අහුවෙනවා. නමුත් අපි ඇත්තම ජීවිතේ ෆොටෝ එකක් ගහන්නේ මේ මොහොතේ සජීවී මොහොතක් මතක තියාගැනීමේ අරමුණින් නේද?
එහෙමයි සමහරවිට.
එතකොට ඒ හින්දා තමයි ෆොටෝ එකක් බලලා අපිට අර සජීවී අත්දැකීම් මතක් කරන්න අපි පොඩි පින් එකක් විදිහට ගන්න ෆොටෝ එක. ඒ හින්දා තමයි ෆොටෝ එක බලලා කියන්න බලන්න. නමුත් ඇත්තටම ෆොටෝ එකක් බැලුවොත් ඔය දුර කියන්නේ කියන්න බෑ.
ඔව් ඒක කියන්න බෑ සමහරවිට. ඒ වුණාට අපිට අර මේ දැන් අපි ඉන්න පසුබිමේදී අපි නිතරම දුරවල් ගැන කතා කරනවා. දැන් වුණත් ඔබ වහන්සේ ඉන්නේ මේ මංගාව නෙමෙයි කියන එක හොඳටම පැහැදිලි.
අර ඒක තමයි මම කියන්නේ. දැන් ලෝකේ උදාහරණයකින් හැඟීම ගන්නවා කියන්නේ ඔය වගේ සියුම් කියලා මම පෙන්නුවේ. දැන් අපිට ෆොටෝ එකේ උදාහරණේ කිව්ව ගමන් අපේ තියෙන ෆොටෝ ගහිල්ලත් එක්කනේ අපිට මතක් වෙන්නේ.
එහෙමයි.
එතකොට අපි ඒකත් එක්ක සංසන්දනය කරගෙන හිතන්නේ හරි මෙහෙම තමයි වෙන්නේ කියලා. නමුත් අර ෆොටෝ එක කියන එකට හරියට උපමාවෙන් බහැලා හැඟීමට ගියා නම් තේරෙයි ෆොටෝ එක කියන තැනට හොඳේ. නැතුව ෆොටෝ එක ගහපු තැනත් එක්ක හිතලා නෙමෙයි.
එහෙමයි සරලව.
අන්න එතකොට දුර කියන එක පුස්සක් බව අහුවෙනවා.
ඔව් එතකොට කියා ගන්න බෑ.
ඔව්. එතකොට සංසන්දනෙන් විමුක්ත වෙච්ච නිරපේක්ෂත්වය තුළ තමයි මනස යන්නේ. මනස නෙමේ මේ නෝනේ.
ඔහො.
අර මගුල් ගේක ගහපු ෆොටෝ එක අරගෙන මගුල් ගේ කල්පනා කරනකොට සාපේක්ෂ තැනක ඉන්නේ.
එහෙමයි සමහරවිට.
එතකොට ඇත්තම ඉතින් දුරක් පේන්න බැරි තැනක දුර හොඳට පේනවා. එයාට බලෙන්වත් එක නතර ගන්න බෑ.
එහෙමයි. දුරක් පේනවා අතීතයක් පේනවා.
සත්‍යයයි ඒක. දුර පේනවනම් ඉතුරු 10ම
තියෙනවා. ඉතුරු 10ම තියෙනවා.
ඒ 10ම තියෙනවනම් ඉන්ද්‍රිය ඔක්කොම ටිකක් තියෙනවා. ඒ ඔක්කොම තියෙනවනම් සසරත් පවතිනවා. ඒකයි.
හරි සමහරවිට. පෙරසන්නේ.
පෙරසන්නේ. තවුණාතින්.
ස්වාමිනාස දර්වසනා මට ඒ උදාහරණයම තව පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ. දැන් මේ ෆොටෝ එක ගත්තාම අපිට පැහැදිලි එතන දුරක් පනව ගන්න බෑ කියලා. ඒ වුණාට දැන් මේ මොහොතේම කවුරු හරි ෆොටෝ එකක් ගත්තොත් ඒක පැහැදිලි. ෆොටෝ එක මේ කියන්නේ print out එක out කරාට පස්සේ. ඒ වුණාට දැන් මේ මොහොතේ අපි මේ දිනේදා වැඩ කරනකොට ඒක අපිට හිතා ගන්න බෑ. අර print out එක ගත්තට පස්සේ ඒක දිහා බලගෙන කියන්න පුළුවන් එතන දුරක් තිබිලම නැහැ නේ කියලා.
ඔව් ඒක සංසන්දනය කරන්නේ ඇයි ආයි අර දුර ගැන සම්බන්ධය අරගෙනනේ. ඒ හින්දා තමයි ප්‍රැක්ටිකල් එකේ ඔය කරන්න බෑ කියන්නේ. ප්‍රින්ට් අවුට් එක බලන්නේ අරක කම්පයා කර කර නම් එතකොට ඉතින් අරකට සාපේක්ෂව මෙතන දුර පනවන්න බෑ තමයි. එතන කියන්නේ දුරක් මෙතන නැහැ කියලා පැනවෙන්න බෑ කියලා නෙමෙයි ඔය කියන්නේ.
ඔව්.
මම කිව්වේ හරියට ෆොටෝ එක විනිවිද දැක්කනම් ප්‍රැක්ටිකල් වෙනකොටත් නුවණ තියෙන අතන්ට. ඒකෙන් කියන්නේ මේ සාමාන්‍ය ලෝකේ කටයුතු කරනකොට නිකන් ඔක්කොම එක මේ 2D වෙනවා කියන එක නෙමෙයි නුවණ ඉන්නේ අතන්ට. නුවණ තුල 2D ගතිය නෙමෙයි එන්නේ හරි. ඒක තේරුම් ගන්න.
ඔව් දැන් අර මේ print out එකේ තියෙන 2D නේ. දැන් අපිට එදිනෙදා වැඩ කරනකොට ඒක යන්නේ multi dimension වගේ තියෙන්නේ.
නෑ අත්‍තරම් මේක
හිතා ගන්න බෑ.
ඒකනේ මෙහෙමයි සාමාන්‍ය ජීවිතේ 3D නම් ඔය මේ ඇත්තම අපිට හම්බෙන කඩදාසි කොලේ තියෙන කාටුන් එකවත් 2D නෙමෙයි ඇත්තටම. අපි ඒක 3D තමයි ඉන්නේ. අපිට එක 1D එකක් අප්‍රමක වෙලා තියෙනවා.
එහෙමයි සරලවස. අර ඇත්තම කණ්ණාඩියෙන් බලනා වගේම තමයි ෆොටෝ එක බලද්දිත්.
ඔව්.
ඒ කියන්නේ එතන මේ දුරක් ඇත්තටම හිතෙනවා පේනවා කියලා ඒ වුණාට අර කොලේ ඇල්ලුවම තමයි එතන ඝනකමට සාපේක්ෂව දුරක් නැහැ කියන එක වෙහිතෙන්නේ.
ඔව් අපිට කොලේ ඇල්ලුවම වන් තේරෙන්නේ අයියෝ අපිට වැරදුනානේ මෙතන දුර නැහැ කියලා. පැනවෙන්න බෑ කියන එක මේ නිකම් මානසික ආකාරයකට එන්නේ
නැහැ. එහෙම එන්නේ
නැහැ. ඒක මොකද පැනවෙන්න බෑ කියලා හිතන එක මිත්‍යා දෘෂ්ටියට යනවා කියන. මොකද නැහැ කියනෝ නම් එයාව බේරගත්ත හැකි. බෑ කියනකොට දැන් ඉතින් බේරන්නවත් බෑ.
එහෙමයි සරණ. ඒක සමිඳස් කොහොමද එතකොට මේකේ මේ මේක දැන් අපිට එතනයි එතන මේ රියල් වර්ල්ඩ් එකයි හරියට තාම ඒක තේරුම් ගන්න හරි අමාරුයි. ඒකට
ඔව් ඔයාලා හොඳයි උදාහරණයක් කිව්වා මේ කවුද රයිතක්ට එකතරක් මේ උදාහරණයක් දුන්නා ඒ. අර තියෙන්නේ මේ අර බුදුහාමුදුරුවන්ගේ රූප print කරපු කොළ.
එහෙමයි.
ඕකේ බුදුහාමුදුරුවන්ගේ රූපේ කොහොමද මම බලන විදිය අයියලගෙන් අහගන්නේ?
බලන විදිහ
දැන් අයියා ඔය ඔය තියෙන ඔය print out එකේ අර බුද්ධ රූපේ දැකලා තියෙනවා හරි
එහෙමයි
මම දැකලා නැහැ දැන් මම අයියාගෙන් අහනවා කොහොමද අයියෝ බලන්නේ කියලා කොහොමද අයියෝ විතර ගන්නෙ
ඔව් මොකක් හරි එකට සාපේක්ෂව තමයි ඒක කියන්නේ
ඔව් මම අහන්නේ එතකොට දැන් අයියා කොච්චරක සාපේක්ෂ කරාද මට අතන හරියට දකින්න කම්ම මට ඇත්තම අදහස එන්නෙම නැහැ නේද
ඔය ඒක ආවත් මන් දන්නේ නැහැ ඒක ආවද නැද්ද කියලා.
අන්න ඒකයි. ඒක තමයි මට අනිත් පැත්තට කියන්නේ. එතකොට ඒකෙන් තේරුණා නේද? එතන. එතකොට කොච්චර අපි කියන්නේ කොච්චර අරක තමයි අපි අර ඒ විෂයට පුදුම, කියන්නේ පුදුම ආදරයකින් ඇල්මකින් බහින්න වෙනවා කියලා කියන්නේ.
එහෙමයි සවන්නා.
ඒ අර උදාහරණ කිව්වේ ඒක කාටවත් බලන්න බෑ කියන එක නෙමෙයි හොඳේ බලන්න පුළුවන්. බලන්න පුළුවන් වෙන්නේ ඒක තේරෙනවා ඒක අවධානය කොහොමද තියෙන්න ඕනද කියන එක.
එහෙමයි සරණස.
අන්නේ ස්කිල් ටික තමයි තියෙන්නේ.
එහෙමයි. සරණස ඒ වගේම අර මේ දැන් ඔක ඒකම තව එකක් ගත්තොත් අපි අතීතයේ කියන එක ගත්තොත් එහෙම දැන් මේ ඒක කොහොමද පොඩ්ඩක් ධර්මානුකූලව අපි මේ ලියාගන්නේ දැන් ඊයේ හිටපු මමම තමයි මේ දැනුත් කතා කරන්න කියන එක කොහමද එතන මේ එතන ගලව ගන්න.
නෑ මම කියන්නේ ඒක පොඩ්ඩක් හොඳට වෙලුවොත් තේරෙන්නේ ඊයේ හිටපු මම නෙමේ කතා කරන්නේ වයසට ගිහිල්ලා තියෙනි මං කියලා.
ඒක ඒ පැත්තෙන් තේරෙනවා. ඒ කියන්නේ මොහොතින් මොහොත අපි වයසට යනවා.
මොහොතින් මොහතරට වඩා මට හිතෙන්නේ අපිට ලොකු කාලයක් අහුවෙන්න ඕනේ. ඒනේ අපිට මේ තප්පරෙන් තප්පරේ වයසට යන බව නම් එහෙම අල්ලන්න අමාරු.
ඔතන නියපොත උනත් ගත්ත ස්වාමීන් වහන්සේ කෙස් ගත්ත උනත් වැවෙනවනේ එතකොට එතන මොකක් හරි වෙනසක් තියෙනවනේ
ඒක හරි අතීතයේ කියලා අපිට තේරෙන්නේ ওই වගේ අර්ථකින් තමයි
තියෙන්නේ එහෙමයි සරණ එතකොට ඊට වඩා මොන හරි ගැඹුරට හිතන්න ක්‍රමයක් තියෙනවද
ඔව් ගැඹුරට හිතනවා කියන්නේ මේකයි දැන් ලෝකය තුල උපරිම ගැඹුරු ඕක තමයි ඕනයි ඉතින් ලෝකය තුල උපරිම ගැඹුරට යනවා නම් හිත දැකි මීට කලින් මොහොතට වඩා මම වයසට ගිය බව නමුත් ඔය හැමතැනම ඇතනතර කියන අන්ත දෙකෙන් ලිමිට් වෙලා
තියෙනවා.
නමුත් මම කියන්නේ හොඳට බලන්න අතීතයේ හිටපු මමමයි මේ මොහොතේ ඉන්නවා කියලා ගත්තර කමක් නැහැ කියමුකෝ. ඒ කියන්නේ මම කියන එක ගැන අර්ථයක් යාට යම් දවසක
ඇවිල්ලානේ.
ඒ ඒ මම කියන කෙනාව විස්තර කරගන්න බලන්නකෝ. එතකොට පෙරේ අතීතයක් කියන එක කතා කරන්න පුළුවන් දෙ කියන එක.
ඒක කරන්නම ඒක බෑ.
තනයි එතකොට හැමතිස්සෙම තේරෙනවද මේකේ ප්‍රධාන චරිතේ අපි බලන්නෙත් නැතුව තමයි ඉතුරු ස්ක්‍රිප්ට් එක ලියන්නේ කියලා.
ලියන්නේ.
ඒ කියන්නේ නළුව නැති මේ නාට්‍යයක් වෙලා තින්නේ. ඒකයි දැන් නාට්‍යයක්ත් තියෙනවා හැබැයි රඟපානෙකුත් නැහැ. ඉතින් ඒක වෙන්න බෑ කියලා තේරෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක වෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි අහලා දැන් මේ කාරණා ටික ගලප ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් පෞද්ගලිකව මට නම්
මම කියන්නම් ගලප ගන්න ඕනේ නැහැ කියන එක. ගලප ගත්ත ගමන් වෙනස් වෙලා එන්නේ.
මේක තමයි.
මොකද එකිනෙකට උදාහරණ දෙනකොට ඒ වෙලාවට උදාහරණي ගන්නවා මිසක් මේක අනාගතේ ගන්න උදාහරණයකට මෙහෙම සම්බන්ධයි කියලා කියනෝ නෙමෙයිනේ. ඒතොර එකම උදාහරණේ වුණත් විවිධ විදිහට කියනවා. එතකොට ගලප ගන්න ගිය ගමන් අවුල් යනවා.
එහෙමයි සරණවස.
අර අරක තමයි අපේ තියෙන අර කම්මැලිකම තමයි එයන් ඉදිරිපත් වෙන්නේ. මොකද අපි කැමති නෑ මේ මොහොතේ කියන එක විමර්ශනය කරගන්න. අපිට ඕනේ කලින් තේරිච්ච දෙයක් එක මේක බලන්න.
එහෙමයි සෝනස්.
අර පරණ ගාන කතා හොතගෙන ඒ කලින් හදපු ගාන තමයි බලන්න
හදන්නේ. එහෙමයි සෝනස්. සෝනස් දැන් අර ඔබවහන්සේ දැන් අර කිරිතේක ගැන කතා කරා මේ ඒක අර මේ ඒක කතා කරනකොට ඒක පැහැදිලි. දැන් ඇත්තටම අපි මේ කිරිතේ කියන පළේ දරාගෙනම තමයි ඒක හදන්න යන්නේ කියලා අර මේ ඔය කියන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකතු කරලා. දැන් ඒ වගේම අපි හිතුවොත් දැන් ෆෑන් එකක් ගත්තොත් දැන් ෆෑන් එකෙන් අපිට හුලඟක් එනවා කැරකෙනවා. ඒක හරි පැහැදිලි. එතකොට මේ ෆෑන් එක කැරකෙන්න නම් ඒකට ඕන කරන දේවල් ටික අපි දීලා තියෙන දෙපැ එතන තියෙන්නේ මේ කර්මඵල මේ කියන එකමද?
ඔව් ඉතින් ෆෑන් එකක් ගේන්නෙම අර කර්මටික් කරලා නේද? වයරින් එක ගහලා ස්විච් ඇදලා ලයිට් අරගත්තට පස්සේනේ ෆෑන් එකක් ගේන්නේ.
එතන ස්වාමීන් වහන්සේ ක්‍රියාවක් නේද සිදු වෙන්නේ? ඒ කියන්නේ මොකක් හරි මේ දේවල් ටිකක් එකතු වීමෙන් අපිට එතන ඒක මේ ක්‍රියාවක් විදිහට පැහැදිලි වෙනවා. මේ
මේ ගයක් හැදුවට පස්සේද ෆෑන් එකක් ගන්න තීරණය කරන්නේ? ෆෑන් එකක් ගන්න තීරණේ ඇතුළත ගයක් හදන්න.
ඔය යනික පැත්ත ගියේ හැදුවට පස්සේ දාඩිය වගේ දැන්නකොට තමයි ෆෑන් එකක් ගන්න හිතෙන්නේ. ඇහෙන්නේ නැතුව ගියා සමිනා.
මම කියන්නේ ගයක් හැදුවට පස්සේ නම් ෆෑන් එකක් ගන්න හිතන්නේ. එහෙනම් ඉතින් ආයෙ අලුතෙන් වයරින් එකක් ගහන්න බෑ.
ඔව් සමිනා. දැන් අර ඒකෙන් මම කියන්න හැදුවේ සමිනා මේක අපි අර මේ දැන් මේ කතා කරන එක වුණත් මොනවාරි දේවල් ටිකක එකතුෙන් එන අවුට්පුට් එකක් විදිහට නෙමෙයි දෙන්නේ මේක. ක්‍රියාවක් විදිහට නෙමෙයිද හැම වෙලේම. ඒ කියන්නේ අර
කරන ඔතන ඒක හේතුඵල ධහමට යන්නේ කර්මඵලවාදය තුල කිමි දෙන්නේ තමන්ගේ දෘෂ්ටිය මතනේ. හ්ම්. ඉතින් මෙතන දැන් මේ ලෝකය තුල කතා කරන සියල්ල තුලම තියෙන්නේ තමන් දන්න දේ ලබා ගන්න කරන කර්ම ටික.
එහෙමයි සර්.
හැබැයි හරියට දෘෂ්ටිය පැහැදිලි වුණොත් ඒ කලින් කරපු දේ
එන්නේ තුගිය සමනස.
මම කියන්නේ නොදන්න කොට කරන සියල්ලම අපි කොච්චර බලෙන් හිතුවත් හේතුඵල ධහම කියලා වෙන්නෙම කර්මඵලවාදයක්.
ඔය සමනස දැන් මේකේ කරකවන කෙනෙක් නැහැනේ. මේක ඒ ටික එකතු වුණ ගමන් කරකිනවා. දැන් ඒ වගේ දැන් මෙතන කතා කරන කෙනෙක් නැහැ කතා කරනවා කියලා කියන්න බැරිද අපිට?
කොහොමද එහෙම වෙන්නේ? ඒ කියන්නේ ගාමක බලයක් නැතු software එකක් නැතුව මේ කම්පියුටර් එක වැඩ කරන්නේ කොහොමද?
මගේ ඕදම් මේ ෆෑන් එක වුණත් ඒ ඕන කරන දේවල් ටික කම්බයින් වෙච්ච ගමන් කරකිනවා.
ඒ තමයි එතන ඕන දේවල් ටික කියදි තේරෙන්නේ නැද්ද? ඇයි එහෙනම් මේ ෆෑන් එක ඒ කියන්නේ කරගෙන ගමන් උඩපල්ලේ ෆෑන් නැත්තේ කියන්නේ?
ඒක ඒ මවුන්ට් කරලානේ තියෙන්නේ.
ඒක තමයි. ඒතකොට තේරෙන්නේ නැද්ද එතනම කෝඩින් එකක් තියෙනවා කියලා ඒකට?
ඔව් මොකක් හරි ඒක පිළිවෙලකට සකස් වෙච්ච ගමන් එතන එතන කරකිනවා. කරකවනවා නෙමෙයි.
ඔය එක තමයි. ඉතින් අපිටත් උද වෙලා දින්නේ මොකද්ද? පැවැත්ම කියන එක ස්ථාවර වෙච්ච ගම අපිත් ඉතින් ආයෙ අලුතෙන් කරකවන්න ඕනේ නැහැ. කරකෙන එක තමයි පැවැත්ම කියන්නේ. ඒ කරකෙන්න ඕන මූලික ටික හදනවා කියන එක තමයි කර්මය කියන්නේ.
ඔයක දැන් කතා කරනවයි කතා කෙරෙනවයි කියන්නේ දෙකක් නෙමෙයි ස්වාමීන් වහන්සේ.
ඕක තමයි මම අහන්නේ. අපි කතා කිරන මට්ටමක ඉන්නවද බලන්නකො කවදාද?
දැන් මොනවහරි ටික මොනවහරි දැන් අපේ කටයි අදාළ දේවල් ටික එකතු වෙලා දැන් මේ શબ્දෙ විදිහට පිට වෙනවා.
ඔය කටයි අතපයයි ලේ ගමනා ගමනේ ඔය මොනව එකතු වුණත් කතා කරන්න ඕන දේ ගැන කලින් දන්නේ නැත්නම් කට රෙනවද?
නෑ හිතලා තමයි කරන්නේ.
ඉතින් එතකොට ඒක කතා කරන එකද කතා කරන එකද?
ඔය හිතලා කරන හින්දා කතා කරන එක වෙනවා.
ඒක තමයි අනුගාණි කියලින්ම අනිච්චානුගුණය.
ඔතෝනේ මේ වෙන්නේ. ඔව්. දැන් ෆෑන් එක තිතින් අර ඒ කියන්නේ ස්විච් එක දාපු හින්ද කරකිනවා වගේ දෙයක්ද? ඒකෙන් කියන්නේ.
නෑ නෑ. ස්විච් එක දාපු හින්ද කරකිනවා නෙමෙයි. කරකෙන්න ඕන විදිහට ෆෑන් එක තුල දත්තය තියෙන හින්ද ස්විච් එක දැම්මම කරකිනවා.
වාව්. කියන්නේ මේක සෙටප් එකේ සෙටප් එක තුලම ඒ අවශ්‍ය දේ තියෙනවා.
අනිවාර්යයෙන්. ඒකම අර මුලින්ම කිව්වේ සෙටප් එකේ ඒ මොහොතේ වෙනස් වෙනවා නම් හරි වැඩේ. ඒක කලින් සෙටප් එක සම්පූර්ණ ඉවර වෙනවනේ. නමුත් මෙතන දැන් සෙටප් වෙලාමයි තියෙන්නේ කියලා. ඒකත් වෙනවද දැන් අපි ඔය රිපයර් කරනවා කියලා ගන්නකො දැන් ෆෑන් එක උනා. ඒ ෆෑන් එක රිපයර් කරනවා කියන්නේ මොකද්ද? අර මූලිකම පැවැත්ම නැත්නම් මූලිකම ස්ට්‍රක්චර් එක කැඩුනොත් කාරවත් හදන්න බෑ නේද? ඒ කියන්නේ කම්පියුටරේ වගේ ගත්තොත් අපි කම්පියුටරේ ගිහිල්ලා අපි කිව්වොත් දැන් ඔය CPU එකේ මේ CPU එක ගැලවුවාම ඒකේ ඒකේ අර පින් එකක් ගැලවුවම චූටි චූටි පින් තියෙන රත්තරන් පාට කැඳි කැඳි වගේ. එහෙමයි. ඔය වගේ එකක් ඩැමේජ් වුනොත් එන්නේ කාටද හදන්න පුළුවන් කියන්නේ? අපි ඔය ඔක්කොම හදනවා කියලා කියන්නේ ඒ මූලික පැවැත්ම තියාගෙන ඊට එහා අර ඊට පස්සේ
නේවනේ.
එහෙමයි. ඒක අපි කවදාවත්
එහෙන්නේ තුයා සමිනාස.
ඒකට තේරෙනවද අර ඇත්තම මේ කම්පියුටරයක් ආයි වැඩ නොකරන තත්ත්වෙට ගේන්න නම් ඔය RAM එකක් ගලවලා hard මේ නිකක් හරි මේ chip එකක් ගලවලා මේ cable එකක් ගැලවුවට වැඩක් නැහැ. නෑ. කෙලින්ම CPU එක ඇතුළම හානි කරලා දාන්න ඕනේ. ඒකට තමයි අපල හානි කරනවා කියලා කරන්නේ CPU එකේ හිම්ම තියලා ඉතුරු ටික ගලවන්නේ. ඉතින් තව එකක් ගැනලා ගහතේ.
එහෙමයි සමිනාස.
ඒ වගේ තමයි ඉතින් අපි එක වෙලාවකට කියනවා හිතයි වැරදි කියලා. ඒක උඩ වෙන හිතකට මාරු වෙනවා. ඒක එක වෙලාවකට කියනවා කයයි වැරදි කියලා. ඒක උඩ තව කයකට මාරු වෙනවා.
ඔසමිනාස අර වැඩේ තියෙන්නේ අපි අර මේ දරාගෙනම තමයි ඇක්ටිවිටීස් කරන්නේ. දැන් දත් මදිනවා කියන එක ගත්තා වුණත් එතකොට දත් මේ කණ්ණාඩියෙන් බලනකොට දත් මදින විදිය එතකොට එකපාරට හිතෙනවා මේ ටික මේ කම්බයින් වෙලා මේක දැන් ප්‍රොසෙස් එකක් විදියට පේනවා කියලා. ඒ වුණාට අර
හිතලානේ ඕන නම් මම එහෙම කියන්නම්. එතකොට තේරෙනද කලින්ම Taman දන්නවනේ මේක ප්‍රොසෙස් එක කියලා. ඒ ප්‍රොසෙස් එක කියලා දරාගෙනනේ අර ටික ගැන හිතන්නේ.
ඒ දරාගෙන. ඒක හරි සමහරවිට.
අන්තිමට දරාගැනීම කියලා දැනට ප්‍රොසෙස් එකක් හරි පවතිනවා කියලා එනවා.
එහෙමයි.
ඒ රූප ශබ්ද ගන්ධ රස ඕදාරික මට්ටම ගෙවෙනවා. හරිද? ඊට පස්සේ විඤ්ඤාත මට්ටමත් අයින් කරගන්නවා. ඊට පස්සේ හිතනවා මේක පටිසමුපාද ක්‍රියාවලියක් තමයි කියලා. එහෙත් මොකද්ද ඒ ආය දරාගැනීම?
කෙලවර නෙමෙයි එතකොට.
නෙමෙයි ආය ලෝකේ.
එහෙමයි. ඒක පැහැදිලි
නේද? ඒ කියන්නේ Taman දැන් හඳට යන්නේ හාව ඉන්නවා කියලා දරාගෙන නම් එක්කෝ හාව ඉන්න බව හෝ නැති බවනේ හම්බෙන්නේ. ඒ වගේ අන්තිමට තේරුම් ගත්තොත් මේක පරිසම්පාද ක්‍රියාවලියක් කියලා එයාට හම්බෙනවා මේක එක්කෝ පරිසම්පාද ක්‍රියාවලියක් බවට නැත්නම් පරිසම්පාද ක්‍රියාවලියක් නෙමෙයි කියලා.
එහෙමයි සමිනා.
ඒක පැහැදිලි. කිසිම ගැළවීමක් නැහැ ඔතන. ඒකයි වෙන්නේ.
එහෙමයි සමිනා. කළා තමයි.
කළා තමයි.
එන අදට අවසන් කරමු නේද?
එහෙමයි එහෙමයි එහෙමයි.
පෙරවන් සරණයි.
පෙරවන් සරණයි.
පෙරවන් සරණයි. පෙරවන් සරණයි.
පෙරවන් සරණයි.
පෙරවන් සරණයි.